දැනටට කතා කරගෙන ගියේ කොයි කොටසද?
අද අපි මුලින් වේරංජා කාණ්ඩේ පටන් ගන්න නැතුව අග කොටසට යමු. අර ශික්ෂාපදවලේ විස්තරයක් තියෙන නිසා අපිට කාලෙ මදි වෙන්න ඉඩ තියෙන නිසා ඒ ටික ඉවර වෙලා කාලෙ තිබුණොත් අපි වේරංජා කාණ්ඩේ දෙනවා. ඒ නිසා පරාජිකාවේ ඉතිරි කොටසට අපි දැන් යන්න යන්න. කොයි හරියෙද දැන් අපි ඉන්නේ? පදභාජනීය වර්ණනාවේ අගමනේ. පදභාජනීය වර්ණනාව එහෙම නැත්නම් ශික්ෂාපද විභංගය කියලා අපි කියන්නේ. මේ කොටසේ අනාපත්‍ති කොටස විස්තර කරගෙන යන්නේ. ඒ ටික අපි ඉක්මනට කියාගෙන යමු බලන්න එහෙම නේද? ඒ ටිකේ පෙළ අපහු පොඩ්ඩක් මතක් කරගෙන හිටියොත් කොහොමද පෙළ ඒ ටික තියෙන්නේ? කොහොම පොඩි කොටසක්. අනාපත්තිකාරේ ඒ තියෙන පද ටික අපි එදා පාලියෙන් ඒ කියලා ඒකේ අර්ථ කීවා. අපි ඒක දැන් අට කතාව බලාගෙන යමු. කියමු බලන්න එහෙමනම්.
තත්ත තං ආපත්‍ත්‍ංච අනාපත්‍ත්‍ංච දස්සෙත්තා ඉඳානි අනාපත්‍තිමේව දස්සෙන්තෝ අනාපත්‍ය අජානං තස්සාති ආදිමාහ. ඒවම් මෙසේ තත්ත තත්ත එහිලා එහිලා ඒ තන්හි තන් තං ආපත්‍ත්‍ංච අනාපත්‍ත්‍ංච ඒ ආපත්‍යද අනාපත්‍යද දස්සෙත්තා දක්වා ඉඳානි දැන් අනාපත්තින් ඒව අනාපත්තියම දස්සෙන්තෝ දක්වමින් අනාපත්ති අජානන්තස්ස ඉති ආදිං ආහ. අනාපත්ති අජානන්තස්ස යනාදිය වදාළසේක. තත් අජානන්තෝ නාම යෝ මහානිද්දං ඔක්කාන්තෝ පරේණ කතං උපක්කමම්පි න ජානාති. තත්ෙහි අජානන්තෝ නාම අජානන්තෝ නම්
නොදන්නා භික්ෂුව නම්
නොදන්නා භික්ෂුව නම් යෝ යමෙක් යෝ මහානිද්දං ඔක්කන්තෝ යෝ මහානින්දක බැසගත්තු යමෙක් පරේණ කතං උපක්කමම් පින ජානාති. පරේණ කතං අන්‍යකු විසින් කරන ලද උපක්‍රමේද න ජානාති නොදනීද ඒ භික්ෂුවයි.
ඉවර නේ වාක්‍ය. ඉස්සරහට සම්බන්ධයි.
එහෙමයි. වේශාලියං මහාවනේ දිවා විහාරං ගතෝ භික්ඛුය. විශාල මහනුවර මහවනේහි දිවා විහාරයට ගිය භික්ෂුව මෙන්
ඉතින්ද ගත්තනම් හොඳයි. පරේණ කතං උපක්කමම් පින ජානාති කියන අනුන් විසින් කළ උපක්‍රමය කුදු නොදනීද?
අනුන් විසින් කළ උපක්‍රමණය කුදු නොදනීද?
ඒවරූපස්ස අනාපත්ති.
ඒවරූපස්ස අනාපත්ති මෙබන්දාට අනාපත්තිය. බුද්ධාම්පි චේතන් නාහම් භගවා ජානාමීති ච එසේම ඒතං.
වාක්‍ය ඉවර කරලා පරිවර්තනය කරන්න ගන්න ඕනේ. එතන ඉවර නෑ නිතං. අනාපත්ති භික්ඛු අජානන්තස්ස ඉති.
උත්තම්පි චේතං නාහං භගවා ජානාමීති අනාපාති භික්ඛු අජානං තස්සාති ච ඒසම
අහං ඒතම් මේ කාරණය භගවා භාග්‍යවතුන් වහන්සේ
අහං න ජානාමි මම න දනිමි භික්ඛු භික්ෂුව අජානන්තස අනාපත්ති ඉති නොදන්නා හට අනාපත්තියයි මුත්තං ති කියන ලදේ සේක අසාදියන්තෝ නම් යෝ ජානිත්වාපි න සාදියති තත්තේව සාසා උට්ඨිත භික්ඛු විය මුත්තං පිචේතං නාහං භගවා සාදීන්ති අනාපත්ති භික්ඛු අසාදියන්තස්සාති අසාදියන්තෝ නම් අසාද නොයවසන්නා වූ භික්ෂුව නම් යෝ ජානිත්වාපි න සාදියති යමෙක් දැනගෙනද නොයවසයිද
එතනත් අර කොටසක් කියලාම ගත්තනම් හොඳයි
යෝ යමෙක්
තත්තේව සහසා උට්ඨිත භික්ඛු විය
එහිම වහා නැගිටි භික්ෂුව මෙන් ජානිත්වාපි න සාදීති දැනගෙනද නොයවසන්නේද ඒතං භගවා භාග්‍යතුන් වහන්සේ අහං න
ඒ භික්ෂුවයි
ඒ භික්ෂුවයි භගවා භාග්‍යතුන් වහන්සේ චේසීම භගවා භාග්‍යතුන් වහන්සේ අහං න සාදීයින් ඉති මම නොයවසුවෙමි යයි ද
ඒ භික්ෂුව කීවේය
භික්ඛු භික්ෂුව අසාදියන්තස්ස අනාපත්ති ඉති නොයවසන්නාට අනාපත්තියයි බුත්තං
ඒතං වුත්තම්පි
මේ වදාරණ ලද්දේමය උම්මත්තකෝ නාම පිත්තුම්මත්තකෝ උම්මත්තකෝ නාම උමතුයේ නම් පිත්තුම්මත්තකෝ පිත්ත උම්මත්තක භික්ෂුවයි දුයිදං හි පිත්තං පිත්තං දුයිදං පිත දෙයාකාර වෙයි බද්ධ පිත්තං අබද්ධ පිත්තං චාති බද්ධ පිත අබද්ධ පිත
යනුවෙනි
පිතද යනුවෙනි තත්ත අබද්ධ පිත්තං ලෝහිතං ය සබ්බංගගතං තම්හි කුපිතේ සත්තානං කණ්ඩු කච්ච ශරීර කම්පා දීනි හොන්ති තත්තේහි අබද්ධ පිත්තං
තත්ත
ඒ දෙවදෑරුම් පිත් අතුරින් අබද්ධ පිත්තන් නාම අබද්ධ පිත
නාම
කනාමනේ අබද්ධ පිත්තං අබද්ධ පිත ලෝහිතං ය ලේමෙන් සබ්බංග ගතං සියලු අංගයන්ගේ පැතිරුනේ වෙයි තම්හි කුපිතේ සත්තානං තම්හි කුපිතේ ඒ අබද්ධ පිත කිබුණු කල්ලි සත්තානං සත්‍යයන්ට කණ්ඩු කච්චු ශරීර කම්පා දීනි හොන්ති කැසීම් පුෂ්ට ශරීර සෙලවීම් ආදිය වෙත් තානි බේසජ්ජ කිරියාවේ රූප සම්මන්ති තානි ඒ අසනීප බේසජ්ජ කිරියාය බෙහෙත් කිරීමෙන් රූප සම්මන්ති සුවවෙත් සංසිදෙත් බද්ධ පිත්තම්පන පිත්තකෝෂකේ ටිතං බද්ධ පිත්තම්පන බද්ධ පිටවනාහි පිත්තකෝෂකේ ටිතං පිත්තකෝෂකේහි ටිතං
සිද්ධීතියේය
තම්පි කුපිතේ සත්තා උම්මන්
තම්පි කියලාද තියෙන්නේ
තම්හි කුපිතේ සත්තා උම්මත්තකා හොන්ති විපල්ලත්ත සංඥා හිරොත්තප්පං චඩෙත්තා අසාරුප්පචාරං චරಂತಿ තං කුපිතේහි
කොහොමද පද කි
තම්හි කුපිතේ
සත්තමි පදේමි
ආයි
තම්හි
කුපිතේ බද්ද පිත කිබුණු කල්ලි සත්තා සත්වයෝ උම්මත්තකා හොන්ති උමතු වෙත් විපල්ලත්ත සංඥා විපර්යාසයට පත් සංඥා ඇත්තාහු හිරි ඔත්තප්පං චට්ටෙත්තා හිරි ඔතප් බැහැර කොට අසාරුප්පචාරං චරන්ති නොමනා හැසිරීමෙහි හැසිරෙත්. ලහුක ගරුකානි සික්ඛාපදානි මද්දන්තාපි නේ ජානන්ති. ලහුක ගරුකානි සික්ඛාපදානි ලහුක ගරුක ශික්ෂාපදයෝ මද්දන්තාපි මඩින්නේද න ජානන්ති නදනිත්. බේසජ්ජ කිරියායපි යතේ කිච්ඡාහන්ති. බේසජ්ජ කිරියායපි බෙහෙත් කිරීමෙන්ද අතේ කිච්ඡාහන්ති. පිළියම් රහිත වූවාහු වෙත්. ඒව රූපස්ස උම්මත්තකස්ස අනාපත්ති. ඒව රූපස්ස උම්මත්තකස්ස මෙබඳු උමතු වූවාට අනාපත්ති. අනාපත්තිය චිත්ත චිත්තෝ නාම විස්සට්ට චිත්තෝ යක්කුම්මත්තකෝ වුච්චති. චිත්ත චිත්තෝ නාම කිත්ත චිත්තෝ නම් විස්සට්ට චිත්තෝ විසිරුණ සිත් ඇත්තේ යක්ඛ උම්මත්තකෝ යක්ෂ උම්මත්තක භික්ෂුව වචති වදාරයි. යක්ඛ
චති කියද්දි කියනු ලැබේ
කියනු ලැබෙයි
වදාරයි. මෙහෙම එහෙම කිව්වොත් යක්ඛ උම්මත්තකෝ යක්ඛ උම්මත්තක තිමේ වදාරයි කිව්වොත් එතකොට ඒ උමතු භික්ෂුව කියනවා කියන අර්ථයි. ඒ වචනයක් දැන් අපි අනිත් පැත්තට කිව්වොත් ඒකේ උත්තරේලා තියෙන යක්කුම්මත්තකෝ පදේනේ.
ආයි.
ඔබ වදාරයි කිව්වොත් එතකොට ඒ උමතු භික්ෂුව කියයි. ආ. දැන් ඉන්නේ නේද? අර්ථය සම්පූර්ණ අනිත් පැත්තකට යනවා නේ.
කියනු ලැබේ. යක්කා කිරේ බේරවානිවා ආරම්මනානි දස්සෙත්තා මුකේන ආත්තම් පවේසෙත්තා ආදී රූපං වා මද්දන්ත සත්‍ය විකීත චිත්තේ විපල්ලත් සංඤේ කරಂತಿ. යක්කා කිර යක්ෂයෝ වනාහි බේරවානි ආරම්මනානි දස්සෙත්තා වා බය එළවන ආරම්මණයෝ දක්වා හෝ මුකේන මුකයෙන් හත්තම් පවේසෙත්තා අත පිවිසුවා හදේ රූපම් මද්දන්තාව හදේ රූපය මඩින්නාහු හෝ
මඩිමින් හෝ
මඩිමින් හෝ සත්තේ සත්වයෝ විකීත
සත්වයන්
විකීත චිත්තේ විසිරුණු සිත් ඇත්තාහු ඇත්තවුන් විපල්ලත් සංඤේ විපර්යාසයට පත් සිත් ඇත්තාහු
සඤ්ඤා ඇත්තවුන්
විපර්යාසයටපත් සඤ්ඤා ඇත්තවුන් කරොන්ති කරත් ඒව රූපස්ස කිත චිත්තස්ස අනාපති. ඒව රූපස්ස කිත චිත්තස්ස මෙබඳු විසිරුණු සිත් ඇත්තාට අනාපති. අනාපතිය තේසං පන උබින්නම් අයම් විශේෂෝ පිතු උම්මත්තකෝ නිච්චමේව උම්මත්තකෝ හෝති. ප්‍රකති සංඥාන් නය ලබති. තේ සම්පන ඒ අයගේ වනාහි
ඒ පිත්තුම්මත්තක යක්කුම්මත්තක දෙදෙනාගේ
ඒ පිත්තුම්මත්තක යක්කුම්මත්තක දෙදෙනාගේ උබින්නම් ඒ සම්පන්න උබින්නම් ඒ පිත්තුම්මත්තක යක්කුම්මත්තක දෙදෙනාගේ අයම් විශේෂෝ මේ විශේෂයයි. පිත්තුම්මත්තකෝ පිත්තුම්මත්තක භික්ෂුව නිච්චමේව උම්මත්තකෝ හෝති. නිත්‍යයෙන්ම උමතු වූයේ වෙයි. ප්‍රකති සංඥාන් න ලබති. ප්‍රකෘති සංඥාව න ලබයි. යක්කුම්මත්තකෝ අනන්තරා ප්‍රකති සංඥාන් ලබති. අන්තරාන්තරා ප්‍රකති සංඥාම් පටි ලබති. යක්ව උම්මත්තකෝ යක්ෂ උමතු භික්ෂුව
ඒ වචනින්ම පාලියෙන්ම
යක්කුම්මත්තක
තෙමේ
අන්තරා
අතරින් පතර කියලා අපි සිංහලේ කියන්නේ.
අතරින් පතර ප්‍රකති සංඥාම් පටි ලබති. ප්‍රකෘති සංඥාව ශක්ති ලබයි. ඉදබන පිත්තුම් මතකෝවා හෝතු යකුම් මතකෝවා යෝ සබසෝ මොට්ටස් සති කිංචිනය ජානාති අගිම්පි සුවන්නම්පි ගෝතම්පි චන්දනම්පි ඒක සතිසම් මද්ධන්තෝ විචරති ඒවරූපස්සනාපති. ඉදපන මෙහිලාවනාහි පිත්තුම් මත්තකෝවා පිත්තුම් මත්තක තෙමේ හෝ යක්කුම් මත්තකෝවා හෝතු යක්ෂුම් මත්තක තෙමේ හෝ වේවා.
පිත්තුම් මත්තකයෙක් හෝ යක්කුම් මත්තකයෙක් හෝ වේවා.
පිත්තුම් මත්තකයෙක් හෝ යක්කුම් මත්තකයෙක් හෝ වේවා යෝ යමෙක් සබ්බසෝ මුට්ටස්සති සියලු ආකාරයෙන් මුලා වූ සිත්තත්තේ වෙයිද කිංචින ජානාති කිසිවක් නොදනීද අගින් අග්ගිම්පි ගින්දරද සුවන්නම්පි රත්තරන්ද ගූතම්පි අසූචිද චන්දනම්පි සඳුන්ද ඒක සතිසං එකහා සමානව මද්දන්තෝ මඩිමින් විචරති විචාරයිද හැසිරෙයිද ඒව රූපස්ස මෙබදූතිමේට අනාපත්ති අනාපත්තිය අන්තරන්තරා සංඥම් පටිලබිත්වා ඤත්තා කරොන්දස පන ආපති ඒව අන්තරන් අන්තර අන්තරා අතරින් පතර සංඥම් පටිලබිත්වා සංඥාව ප්‍රකෘති සංඥාව ලැබ ඤත්තා කරොන්දස දැන කරන්නාට ආපත්ති ඒව ආපත්තිමය. වේදනට්ටෝ නාම යෝ අදිමතාය දුක් වේදනාය ආතුරෝ කිංචි න ජානාති ඒව රූපස අනාපති. වේදනට්ටෝ නාම වේදනාවෙන් පෙළුණු භික්ෂුව නම් යෝ යමේ අදිමත්තාය දුක්ඛ වේදනාය අදිමාත්‍ර වූ දුක්ඛ වේදනාවකින් ආතුරෝ ආතුර වූයේ කිංචි න ජානාති කිසිවක් නොදනීද ඒව රූපස්ස මෙබඳු භික්ෂුවට අනාපති අනාපතිය. ආදිකම්මිකෝ නාම යෝ තස්මින් තස්මින් කම්මේ ආදිභූතෝ ආදිකම්මිකෝ නාම ආදිකම්මික තෙමේ නම් යෝ යමෙක් තස්මින් තස්මින් කම්මේ ඒ කර්මෙහි ආදිභූතෝ මුල්ලූයේ අන්නයි. ඉදපන සුදින්නත් හේරෝ ආදි කම්මිකෝ ඉදපන මෙහිලාවනාහි සුදින්න
පළමුවෙනි පරිජීහි වනාහි
මේ පළමුවේ ඉදපන මේ පළමුවෙනි පරිජීහි වනාහි සුදින්නත් හේරෝ සුදින්න දරුණාංසේ ආදි කම්මිකෝ ආදි කම්මික භික්ෂුව වෙයි. තස්ස අනාපති ඒ භික්ෂුවට අනාපතිය. අවශේෂානම් මකටි සමන වජිපුත්තකාදීනම් ආපති ඒවාති. අවශේෂානම් මකටි සමන වජිපුත්තකාදීනම් අවශේෂ වූ මකටි වස්තුෙහි මකටි සමන වජිපුත්ත මකටි වස්තුෙහි භික්ෂුවටද සමන වජිපුත්තක භික්ෂුන් වහන්සේලාටද ආපත්‍ති ඒව ඉති ආපත්‍තිමය යයි පදවාජනීය වර්ණනා නිටිත පදවාජනීය වර්ණනායි නිමියේය.
පදවාජනීය කොටස ඉවර වුණා පළවෙනි පරාජිකාවේ. හරි. ඉතින් අපි බලාගෙන යමු නේද? උඩ මෙතනදී ඒවං තත්තදත්ත තන්තං ආපත්තිංච අනාපත්තිංච දස්සෙත්වා ඉදානි අනාපත්ති මේව දස්සින්තෝ අනාපති අජානන්තස්ස ඉතියාදීන් ආහ. එතකොට ඒ තැනදී ඒ ඇවතත් අනාපත්තියක් දක්වලා දැන් කලින් ඒ චක්‍රවලදිත් මතක ඇති ඒ හැම තැනකදීම ආපත්තිය අනාපත්තිය පෙන්වනවා. කලින් පෙන්නපු චක්‍රවලදිත් මතක ඇති ඒ චක්‍රවලදී ආපත්ති අනාපත්ති පෙන්නලා ඒ චතුස්ක කතා තිබ්බ මතක ඇති නේද? අර චතුස්ක ගොඩාක් අපි කතා කළේ ධම්ම විචයස් නේද? තෙල පොතත් ළඟ තියාගෙන ඉන්න ඇත්තේ හැමෝම නේද? එතකොට අන්න ඒ තැන්වල ආපත්‍ති වෙන විදියත් එතකොට පරාජිකාව වෙන්නේ කොහොමද? තුලසි වෙන්නේ කොහොමද? දුකුලා වෙන්නේ කොහොමද? අනාපත්‍ති වෙන්නේ කොහොමද? ඒ තැන් අපි කතා කරගෙන ගියා. ඒ විදිහට දක්වලා ඊට පස්සේ අවසානයේදී ඒ අනාපත්‍යම දක්වමින් භාග්‍යතුන් වහන්සේ අනාපත්‍ති අජානන්තස්ස යනාදී වශයෙන් මේ අනාපත්‍ති වාරයේ දේශනා කළා. පැහැදිලි ඇති. එතකොට පේනවා ඇති අනාපත්‍ති අජානන්තස්ස අසාදියන්තස්ස උම්මත්තකස්ස කිත්ත චිත්තස්ස වේදනට්ටස්ස ආදි කම්මිකස්ස කියලා අනාපත්‍ති වාරි භාග්‍යතුන්ස දේශනා කරනවා අවසානෙටම පදභාජනී අවසානෙටම. ତොර මේකෙදී මුලින්ම තියෙන්නේ අජානන්තස්ස අජාන දැන් මේ අනාපත්‍ති කියන ಪದේ මේ හැම එකක් එක්කම සම්බන්ධ කරලා අර්ථ ගන්න ඕන. කොහොමද? අජානන්තස්ස අනාපත්‍ති අසාදියන්තස්ස අනාපත්‍ති උම්මත්තකස්ස අනාපත්‍ති ඔය විදියටයි ඈ. ତොට මේකේ අජානන්තස්ස කියන ಪದේ ඊළඟට විස්තර කළා. කොහොමද? තත අජානන්තෝ නාම යෝ මානිද්දං ඔක්칸තෝ ඔය විදියට කොයි වගේ කෙනෙක්ද යම් භික්ෂුවක් මහා නින්දකට බැසගෙන වෙන කෙනෙක් කරපු උපක්‍රමයක්වත් දන්නේ නැත්නම් උදාහරණයක් දෙන්නනවා. වේසාලියම් මහවණේ දිවා විහාරං ගතෝ භික්ඛූ විය. හරියට අර ඉස්සරහට අපිට එනවා ඒ විනීතවත් වලදී එතනදී අපි ආපහු මතක් කරන්නම්. ඒ දිවා විහාරයට වැඩම කරන එක ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අවදි වෙලා බලද්දි තමයි දකින්නේ වෙන ස්ක්‍රීන් පිරිසක් ඇවිල්ලා උපක්‍රම කරලා ගිහිල්ලා. ඉතින් ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ. අන්න ඒ වගේ නොදන්න කෙනාට ආපත්‍ති වෙන්නේ නැහැ කියන එකයි මෙතන අර්ථය. කිසිම දැනීමක් Tamanට ඇති වෙන්නේ නැහැ කියන එකයි. එහෙම දෙයක් උනාදවත් Taman දන්නේ නැහැ. අන්න ඒ විදිහේ අජානන්තස් නොදන්නා වූ භික්ෂුවට. ඒතකොට ජානාති කියලා කියන්නේ දනී කියන එකනේ. ඒකෙන් හැදුණු කිතක පදේ ජානන්තෝ. ඒකේ න ජානන්තෝ අජානන්තෝ. දැන්දිනේ නොදන්නා භික්ෂුව. ඒතකොට ඒ කරපු උපක්‍රමය නොදන්නා භික්ෂුවට ආපත්‍ති වෙන්නේ නැහැ. මේ කාරණාව පෙළේ ඔන්න ඉස්සරහට එනවා. ඒකයි මේ උද්ෘතය පෙන්වන්නේ උත්තම් පිච ඒතම්. පැහැදිලිනේ උද්ෘතය නාහම් භගවා ජානාමීති අනාපත්ති භික්ඛු අජානන්තස්ස කියලා ඉස්සරහට පෙළේදී විනීතවත් වලදී එනවා. කොහොමද ඉතින් අහනවා මේක මෙතනදී ඉවසුවාද? ඊට පස්සේ ඉතින් ඒසවන්නාංශ උත්තර දෙනවා භාග්‍යතුන් වහන්සේ ඉතින් මම දන්නේ නැහැ. ඒ විලාදේ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අනාපත්ති භික්ඛු අජානන්තස්ස. භික්ෂුව ඉතින් නොදන්නා කිනාට අනාපත්ති කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අන්න ඒ පාඩේ තමයි මෙතන අරගෙන ආපහු මේ අජානන්තස් අනාපත්ති කියන පාඩය තහවුරු කරන්නේ. පැහැදිලිනේ. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ අසාදියන්තෝ නාම. ඒකට අසාදියන්තස් අනාපත්ති කියලා තියෙනවනේ. ඉවසන්නේ නැති කිනාට අනාපත්ති. ඒකට සාදියති කියලා කියන්නේ ඉවසනවා. ඒතකොට ඒකෙන් හැදුණු කිතක පදේ තමයි සාදියන්තෝ. ඒකේ විරුද්ධාර්ථය අසාදියන්තෝ. න සාදියන්තෝ අසාදියන්තෝ. පැහැදිලිනේ. ඒතකොට නොම ඉවසන්නා වූ භික්ෂුව. මෙතන ඉවසන්නේ නැහැ කියලා කියන්නේ ඒකේ වේදනාව තමන් විඳින්නේ නැහැ. සුඛ වේදනාව විඳින්නේ නැහැ. තමන් ඒක ආස්වාද කරන්නේ නැහැ කියන එකයි අර්ථය. පැහැදිලිනේ. ඒකයි මේ විස්තර කරන්නේ යෝ ජානිත්වාපි න සාදියති. ඉතින් යම් භික්ෂුවක් දැනගෙනත් මේ උපක්‍රමයේ කරන බව තමන් දන්නවා. හැබැයි ඉවසන්නේ නැහැ. ඒකයි උදාහරණ ඊළඟට පෙන්වන්නේ තත්ත ඒව සහසා උට්ඨිත භික්ඛු විය. එතකොට මෙතන මේ තත්ත ඒව කියලා කියන්නේ වේසාලියම් මහා වනේ ඒව කියලා විස්තර කරන්නේ. එතකොට විශාලා මහනුවර මහා වනයේදීම වුණ සිදුවීමක් අපි ඉස්සරහට ඒවා කතා කරනවා. එතනදිත් ඒ වගේ උපක්‍රමයේ ඉවසන්නේ නැතිව ඉක්මනින්ම නැගිටලා ඒ උපක්‍රමයට තමන් හිත යොදන්නේ නැහැ. ආස්වාදේ විඳින්නේ නැහැ. අන්න එහෙම ඉවසන්නේ නැතුව හිටියොත් ඒ භික්ෂුවට අනාපත්‍ති. ඒ කාරණාව ඒ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේට මේ කාරණාව මතක් කළාම ඉතින් භාග්‍යතුන් වහන්සේ අහනවා ඉතින් මේ අවස්ථාවේදී ඉවසුවද? එතකොට උත්තර දෙන්නේ නාහම් භගවා සාදී. භාග්‍යතුන් වහන්සේ මම ඉවසීමක් කළේ නැහැ. මම ඒක ආස්වාද කළේ නැහැ. අනාපත්‍ති භික්ඛුව සාදියන්තස්ස. මහණේ මහණ එම නොයසපු කෙනාට ඉවසුවේ නැති කෙනාට ඇවැත්ෙන්නේ නැහැයි කියලා දේශනා කළා. ඊට පස්සේ උම්මත්තකෝ නාම පිත්තුම්මත්තකෝ කියලා විස්තර කරනකොට උම්මත්තක භික්ෂුව කියලා කියන්නේ කවුද? පිත්තුම්මත්තක භික්ෂුව. එතකොට පිත්තුම්මත්තක කියන වචනේ තේරුම පිත කරන කොටගෙන උමතු භික්ෂුව. එතකොට මේ පිත නිසා උමතු බව හැදුණු භික්ෂුව. එතකොට පිත දෙවදෑරුම් වෙනවා. බද්ධ පිතයි අබද්ධ පිතයි. එතකොට බද්ධ පිත කියලා කියන්නේ ඔය ඉස්සල්ලා විස්තර කරන්නේ අබද්ධ පිත ගැන. අබද්ධ පිත කොහෙද තියෙන්නේ? තික්කින්ද්‍රියායස්ම. ඔව් පොත බලන් දැන් කීවණේක වතාව නේද කලින් උත්. ඒ නිසා බලන් නැතුව කියන්න ඕන. මතක තියෙන්න ඕන දැන් නේද? අබද්ධ කියන එකේ තේරුමම දැන් විසිරිලා තියෙන එකට නැති. පැහැදිලි නේ? අබද්ධ කියන්නේ දැන් බද්ධ කියන්නේ බැඳුණු කියන එකනේ. අබද්ධ කියන්නේ මේ වගේ විසිරිලා තියෙන ශරීරේ පුරා පැතිරිලා තියෙන පිත. එතකොට ඒකයි කියන්නේ තත්ත අබද්ධ පිත්තං ලෝහිතංය සබ්බංග ගතං. එතකොට ශරීරය පුරා පැතිරිලා තියෙනවා මේ පිත. එතකොට මේ තම්හි කුපිතේ සත්තානං කියලා විස්තර කරනවා. ඉතින් ඒ අබද්ධ පිත කිපුනම සත්වයින්ගේ ඇඟේ වුණ කසන රෝග ඒ වගේම ශරීරය වෙවුලන ගති ඒ වගේ අසනීප ඇති වෙනවා. ඉතින් ඒවා බෙහෙත් කිරීමෙන් සංසිඳුවන්න පුළුවන්. හැබැයි බද්ධ පිත කිපුනොත් හරි වැඩේ වෙන්නේ නේද? බද්ධ පිත්තම් පන පිත්ත කෝෂකේ හිතං. පිත්ත කෝෂයේ තමයි බද්ධ පිත තියෙන්නේ. හැබැයි ඒක කිපුනම සත්වයෝ උමතු වෙනවා. පෙරලුණු සංඥා ඇති අය බවට පත් වෙනවා. ඒකයි කියන්නේ හිරොත්තප්පං චඩ්ඩෙත්වා අසාරුප්පාචාරං චරಂತಿ. ඉතින් ලැජ්ජා බය පැත්තකින් දාලා ඉතින් නොසරුප් විදියට හැසිරෙනවා නේද? කරන්න ඕන දේවල් නෙවෙයි කරන්නේ. ඉතින් භික්ෂුවක් නම් සමහරට ගිහි කෙනෙක්වත් නොකරන විදිය දේවල් කරන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තත්ත්වයේ ඒ වගේ අවස්ථාවක් වෙන්නේ. එතකොට මෙන්න මේ බද්ධ පිත කිපුනම හැඳිරෙන්නේ. ඒකයි තවත් විස්තර කරන්නේ. ලහුක ගරුක සික්ඛාපදානි මද්දන්තාපි න ජානන්ති. ඉතින් ගරු ලහු ඇවෙත් මේ ශික්ෂාපද කැඩුවත් ඒක දන්නෙත් නැහැ. බෙහෙත් කිරීමෙනුත් පිළියම් රහිත වෙනවා නේද? අතේ කිච්ඡා මොකද්ද තේරුම? තිකිච්ඡති කියලා කියන්නේ තිකිච්ඡති. පිළියම් කරයි ප්‍රතිකාර කරයි කියන අර්ථය තිකිච්ඡති ක්‍රියාපදේ. එතකොට ඒකෙන් හැදුණු කිතක නාමය මේ. පැහැදිලි නේ? එතකොට ඒ පිළියම් රහිත බව ඇති කියන එකයි. එතකොට තිකිච්ඡෝ ඒ ඇති කියන අර්ථය. එතකොට ඒක නැති කියද්දි න තිකිච්ඡෝ. තිකිච්ඡ කියන එක වෘද්ධි වෙලා තේකිච්ඡ වෙනවා. එතකොට න තේකිච්ඡෝ අතේකිච්ඡෝ. එතකොට පිළියම් රහිත තත්වයට පත් වෙනවා කියන එකයි. මෙබඳු උමතු භික්ෂුවට අනාපත්ති. ඊට පස්සේ කිත්ත චිත්ත කියන එකේ තේරුම මොකද්ද? විමල ජීවායස්ම. දැන් කියපු ගේනාමනේ අපි අහලා බලමු. ඔය ආයෙ බලන්න ඕන නෑ. දැන් තමම්මනේ කිව්වේ නේද? යක්කුම්මත්තකෝ විච්ඡති කියලා කියන්නේ. එතකොට මේ චිත්ත චිත්ත කියලා කියන්නේ යක්කුම්මත්තක. එතකොට විසිරුණු සිත් ඇති වෙන්න පුළුවන් දෙවිදියටම. අර පිත කිපීම නිසාත් වෙන්න පුළුවන්. අමනුෂ්‍ය බලපෑමක් නිසාත් වෙන්න පුළුවන්. මෙතනදී මේ චිත්ත චිත්තෝ කියලා කියන්නේ එතකොට අමනුෂ්‍ය බලපෑමක් නිසා උමතු වූ එහෙම නැත්නම් වෙනස් වුණු සංඥා ඇති භික්ෂුවට. තේකිච්ච න තේකිච්චෝ අතේකිච්චෝ. ඊට පස්සේ ඔන්න යක්කු කරන විදිය නේද? කට්ටියට කට්ටි බය වෙයි දන්නේ නැද නේද? ඒ උමතු වෙන විදිය ගැන විස්තර කරන්නේ නේ. කොහොමද භයානක රූප පෙන්නලා ඉතින් ඊට පස්සේ සමහරට කට ඇරුනම වෙන්නේ නැති ඔන්න දැන් බය වෙලා කට මෙහුණා මෙහෙම. ඉතින් අතින් අත යවලා කට ඇතුලෙන් හදේ රූපය මඩිනවයි කියනවා. එහෙම කරලා හිත වෙනස් කරන්න පුළුවන් කියන කතාව. එහෙම වෙනස් කරනවා කියලයි මේ කියලා තියෙන්නේ. එතකොට එහෙම යම් බලපෑමක් කරන්න පුළුවන්. ඉතින් කියන එකනේ ඉතින් පොත්වල කියලා තියෙන්නේ නේ. ඔව්. ඈ? ඔව් අපේ අපේ නම් දෙමුත් එහෙම දාන්න බෑනේ අත. කොහොම හරි දානවා ඇති ඈ. ඒ ඕන සියුම් රූපම වා ගන්න ඕන තැනකට යන්න ඒ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒක ඉතින් මේක අමාරු දෙයක් නෙවෙයි ඈ. හරි. එතකොට මේ විදිහට ඒ වික්ෂිප්ත සිත් ඇති භික්ෂුවට අනාපත්ති ඒ යක්ෂයෙකුගේ බලපෑමෙන් හෝ සිත්වල වෙනසක් වුණොත් ඒ සංඥාව ප්‍රකෘති සංඥාව නැති වුණා නම් ආපත්ති වෙන්නේ නැහැ. එතකොට මේ දෙන්නගේ වෙනස මොකක්ද? පිත්තුම් මත්තක යක්කුම් මත්තක කියන දෙන්නගේ. අන්න විස්තර කරනවා. පිත්තුම් මත්තක කෙනා නිතරම උමතුයි. ඒ කෙනාට ප්‍රකෘති සංඥාව ලැබෙන්නේ නැහැ. හැබැයි මේ යක්කුම් මත්තක කෙනාට අතරින් පතර ප්‍රකෘති සංඥාව ලැබෙනවා. ඉතින් ඊට පස්සේ විස්තර කරන්න. ඉතින් පිත්තුම් මත්තක කෙනෙක් හෝ වේවා යක්කුම් මත්තක කෙනෙක් හරි කවුරු හරි ඉතින් 100%ක්ම ප්‍රකෘති සංඥාවෙන් අයින් වෙලා නම් ඒකයි කියන්නේ යෝ සබ්බසෝ මුට්ටස් සති කිංචින ජානාති. 100%ක්ම ਸਰව ප්‍රකාරයෙන්ම මුලා වූ සිහි ඇති කෙනෙක්ද කිසිවක් නොදනීද කිංචින ජානාති කිසිවක් නොදනීද. ඔන්න ඊට පස්සේ මේ තැන් සටහනක් දාලා තියාගන්න. මේ කොයි වගේ කෙනෙකුටද අනාපත්ති කියන එක ගැන මෙතන විස්තර කරනවානේ. මේ තැන සටහනක් දාලා තියාගන්න. අග්ගින්පි සුවන්නම්පි භූතම්පි චන්දනම්පි ඒක සදිසම් මද්දන්තෝ විචරති ඒව රූපස්ස අනාපත්ති. පැහැදිලි නේ? එතකොට මොකක්ද ඒ කියන්නේ? තේරුම ගින්දරත් එතකොට හරියට ඔන්න දැන් අසුචි ගොඩක් දැකලා මෙන්න රත්තරන් ගොඩක් කියලා ගිහිල්ලා එකතු කරගන්නවා නේද? ගින්දර දැක්කම සමහරට එහෙම නැත්නම් අන්න මේ මෙන්න හොඳ හඳුන් ටිකක් තියෙනවායි කියලා අර අසුචි ටික අරගෙන ඇඟේ ගා ගන්නවා එක්කෝ නේද? එතකොට ඒ වගේ ඒ මට්ටමට සිහිය වෙනස් වුණ කෙනෙක් ගැනයි මේ කියන්නේ. ලේසි නෑ. ඒක නිසා ඉතින් ඒ අනාපත්ති වෙන මට්ටම කියන්නේ බොහොම හොඳටම ඒ සිත වෙනස් වුණ අවස්ථාවක්. එහෙම නැත්නම් ආපත්ති හැමතැනකදී මේකයි කියන්නේ. ඒ නිසා මේ තැන් හොඳට සටහනක් දාලා තියාගන්න ඕන. ඔව් ළඟින් ළඟින් එක සමාන දෙයක්. ඉතින් කෙටියෙන්ම කිව්වොත් ඉතින් මේ සංඥාව හොඳටම වෙනස් වෙලා. ඊට පස්සේ ඔන්න විස්තරේ කියනවා අන්තරාන්තරා සංඥාම් පටිලබිත්වා ඤත්වා කරුන්තස්සපන ආපත්ති ඒව. ඉතින් අතරින් පතර සිහි ඇවිල්ලා සිහි ආපු වෙලාවේ වැරද්දක් කරනවා. ඒ තැනක ආපත්තිම තමයි. ඉතින් මට මේ හරියට සිහිය තිබුණ නැහැ ඒ නිසයි මේ ස්ත්‍රියක් එක්ක හිටියේ කියලා එහෙම බේරුමක් නැහැ. ඒ තැනක අහලා බලන්න තියෙන දවට එහෙම මොකක් හරි වුණා කියලා තේරෙනවද දන්නවද? ඒ විස්තර අහලා ඒ විදිහට විනිශ්චය කරන්න ඕන. තමන් ඒ සිදුවීම දන්නවනම් එතනක ආපත්තිම තමයි. ඊට පස්සේ වේදනාට කියලා කියන්නේ අදිමාත්‍ර දුක් වේදනාවෙන් ආතුරව කිසිවක් දන්නේ නැති අවස්ථාවක්. මේ කියන්නේ ඔන්න සමහරට කකුලක් මොකකින් හරි සම්පූර්ණ වෙන් වෙලා, එහෙම නැත්නම් ශරීරයේ අංගයක් සම්පූර්ණ වෙන් වෙලා අර කතාවට කියන්නේ වේදනාව නිසා නිකන් සංඥාව සම්පූර්ණ වෙනස් වෙලා කිසිම දෙයක් තේරෙන්නේ නැති මට්ටමක්. අන්න ඒ වගේ අවස්ථාවක ආපත්‍ති වෙන්නේ නැහැ කියන එක. මේක ලේසි තත්ත්වයක් නෙවෙයි. මේකයි කියන්නේ ඉතින් කිංචින ජානාති කියලා වචනෙම තියෙනවා. ඒතෙන් ඉතින් හොඳට සටහන් කරලා තියාගන්න ඕන කිසිවක් නොදනි. පැහැදිලිනේ? තමන්ට මෙහෙම සිදුවීමක් වුණාදවත් දන්නේ නැහැ. ඒතෙන් ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන. ආදිකම්මිකෝ කියලා කියන්නේ යම් භික්ෂුවක් ඒ வியதிக்ரமயஹி ஆதிபூத உனாது එහෙම නැත්නම් මුල් උනාද මේ ශික්ෂාපදයේදී සුදින්න තෙරුන් වහන්සේ තමයි ආදිකර්මික ඒ නිසා උන්වහන්සේට අනාපත්තිය. ඒකට ඒ ආදිකම්මික කියලා කියන්නේ මූලිකයා. එහෙම නැත්නම් මුලින්ම මේ වරද කරපු කෙනා. ඒ කෙනාට අනාපත්තිය. ඉතින් එතනින් පස්සේ ඒ වැරද්ද කරපු අයට අනාපත්ති වෙන්නේ. ඒකයි කියන්නේ මක්කටි සමන කියලා කියන්නේ අර අනුප්‍රඥප්ති ආපු ඒ වෙන්දිරියක් එක්ක මේ උන්දම් සේවනය කරපු භික්ෂුව. වජ්ජිපුත්තක භික්ෂුන් කියන්නේ ඊළඟ අනුප්‍රඥප්ති ආපු අර ශික්ෂා ප්‍රතික්ෂේප නොකර ගිහිල්ලා මේ උන්දම් සේවනාදිය සිද්ධ කරලා ආපහු ආපු පිරිස. එතකොට ඒ අය ශික්ෂාපදේ පනවලා තියෙද්දී ඒ කටයු ඒ වැරද්ද කළේ. ඒ නිසා ආධිකාර්මික නෙවෙයි. ඒ අයට ආපත්තිම තමයි. ඒකයි කියුවේ ආපත්ති ඒව. ඒ අයට ආපත්තිම තමයි. පදභාජනීය වර්ණනා නිට්ඨිතා. පදභාජනීය වර්ණනාව අවසන්. මේ ටිකේ මොකක් හෝ ගැටලුවක් තියෙනම් ඉක්මනට විනාඩි කීපයකින් අහමු බලන්න. ඔව් ඔව් හැම එකම මේ විදිහට ගන්න ඕනේ. ඒ නිසා නේතන ගැරහීම කරන්නේ මතක ඇති. ඉතින් මේකේ ඇති වෙනස මොකක්ද? දැන් බලන්නකෝ. කොහොමද මුලින් තිබුණු ශික්ෂාපදේ කියලා? ඔව් ඒක නිසා තමයි කියන්නේ එතනදී මේ මිනිස් ශ්‍රියක් එක්ක කියලා කොහෙවත් කියලා තිබුණේ නැහැ. ඉතල බලන්නකෝ. දැන් මුල් ප්‍රඥාප්තිය හරි මේ මිනිස් ශ්‍රියක් කියලා පනවලා තිබ්බේ නැහැ. තේනවද? යෝපන භික්ඛු මේ තුනන් ධම්මං පතිසේවෙය්‍ය. පරාජිකෝ හෝති අසංවාද. පැහැදිලිද? ඒතර යම් භික්ෂුවක් මෙවුන්දම් සේවනය කරන්නේ නම් පරිදි වෙනවා. ඒතර දැන් මෙවුන්දම් සේවනය කරනවා කියපුවහම දැන් ඒකේ කතාවක් තියෙනවද මිනිස් ශ්‍රියක් එක්ක විතරයි කියලා? එහෙම නැහැ. ඒක නිසා දැන් එතනදි කාටවත් කියන්නයි තියන්නේ නැහැ. දැන් මේකේ තිරිසංගත සතෙක් ගැන කියලා නැහැ නේ කියලා. එහෙම කියන්න දෙයක් නැහැ. දැන් මේ උන්දම් සේවනය කරනවා කිව්වම ඉතින් තේරෙන්න ඕන මේක පොදුවේ කියපු කතාවක්. ඒ නිසා ඉතින් තිරිසංගත සතෙක් එක්ක කළත් ඒකත් මේ උන්දම්ම තමයි. මේ තුන කියන වචනෙත් අපි එදා විස්තර කළේ මතකද? මිතුනානම් ඉදම් කියලානේ මේ තුන කියන වචනේ හදාගත්තේ. මිතුන කියලා කියන්නේ දෙදෙනෙකුට කියන නමක්. පැහැදිලිනේ? දෙදෙනෙකුගේ කටයුත්ත කියන අර්ථය තමයි මිතුනානම් ඉදා. මිතුනානම් කම්මං කියන අර්ථයෙන් දෙදෙනෙකුගේ කර්මය. ඒක අපි පදෙත් හදලම පෙන්නවා. එතකොට මේ දෙදෙනෙක් අතර සිද්ධ වෙන ඒ වගේ අසත් ධර්මයකට අපි නමක් දුන්නා මේ තුන ධර්මය කියලා. ඒකේ කතාවක් නැහැ. ස්ත්‍රියක් පුරුෂයෙක්ද තිරිසංගත සතෙක් මිනිසෙයිද එහෙම කතාවක් නැහැ. ඒදී අර වස්තුවක් ආපු නිසා
අසාධ්‍යයෙන් දැස්ස කියන්නේ සාමාන්‍ය පුතග්ජන විශ්වත් වෙන අපේ කන්තු බලින් ඉන්න තැනකදී වගේ එතකොට ඒකේ ඒ ජීවසීම කොච්චර දුරකට කොහොමද කියලා
ඒ ගැන ති විස්තරයක් කියනවා. ඉස්සරහට අට කතාවෙම විස්තර වෙනවා ටිකක්. එතන ඊට අදාළ ටීකා පාඨවලත් එනවා විනීත වස්තු වලදී. එතකොට එතනදී ඒක ඉවසීම හැමෝටම පුළුවන්ද කියන එක ඒ ගැන විස්තර වෙනවා. අපි විස්තරට එනවා. එතනදී අපි වැඩි විස්තර කතා කරමු. හැමෝටම එහෙම ඉවසන්න බෑ කියන එක තමයි කියන්නේ. හොඳ ශක්තිමත් විපස්සනාවක් තියෙන ඒ වගේ ආරද්ධ විපස්සක භික්ෂුවකට එහෙම පුළුවන්. නමුත් ඒක ගැනත් කියන්නේ ඒකේ හැකියාව හොඳට තියෙන්නේ අනාගාමි ආර්යයන් වහන්සේ කෙනෙකුට විතරයි. කාමරාගේ ප්‍රහාණය කරපු එතනින් මෙහා කෙනෙකුට මේ වගේ අවස්ථාවක් ආවොත් හිත පෙරලීමේ ඉඩ අතිශයින්ම වැඩි කියන කතාව තමයි අටකතා ටීකාවලත් විස්තර කරන්නේ. ඒක නිසා බලෙන් එහෙම උපක්‍රමයක් කරන අවස්ථාවකදී වුණත් හැමෝටම ඉවසීමක් එහෙම ඒ හිත ඇති කරගන්නේ නැතුව වැරදි හිතක් ඇති කරගන්නේ නැතුව ඉන්න එක ලේසි නැහැ කියන එකයි කියන්නේ. ඉතින් වැරදි හිතක් ඇතිවීම ඊට ගොඩාක් වැඩි කියන එක ඉස්සරහට ඒ විනීත වත්වරදී කියවෙනවා. ඒ නිසා ඉතින් අපි බොහොම පරිස්සම් වෙන්න ඕන. ඒ නිසා තමයි ලොකුසාන් ආන්තර එහෙම අර කෙනෙක් গিදර යන්න හැදුවත් සමහර විට එකවර අවස්ථා දෙන්නේ නැත්තේ. මොකද ඒ වගේ අවස්ථා ඕන තරම් උන දේවල් තියෙනවා. සීලයට හානි වුණ අවස්ථා. විනායගේ පෙළඹවීම ආදී නිසා සමහර තැනක බලෙන් ඒ වගේ වුණ සිදුවීම් නිසා සීලයට හානි වුණ අවස්ථා ගොඩක් තියෙනවා. ඒ නිසා තමයි ඉතින් ඒ ආරක්ෂාවටමයි ලොකුසාන් ආන්තර එහෙම ඒ තව භික්ෂුවකගේ අපි ගැන තියෙන කරුණාව නිසාමයි. ඒ තැන්වල ඉතින් ස්වාමීන් ශ්‍රද්ධාව ඇති කරගන්න ස්වාමීන් වහන්සේලා ඉතින් අපේ සීලය ආරක්ෂා කරන්නනේ මෙහෙම කරන්නේ. ඉතින් ඒ ශ්‍රද්ධාවත් ඇති කරගන්න. එහෙම වුණ අවස්ථා ගොඩාක් අපිට ආරංචි වෙලා තියෙනවා. ඒ නිසා ඉතින් එහෙම බලෙන් ඒ වගේ සිදුවීම් වෙන දේවලුත් බොහෝම තියෙනවා. ඒක සමහරට නොදන්නා වෙන්න පුළුවන්. ඒ වගේ වෙන අවස්ථා වුණ අවස්ථා ගැන අපිටත් ගොඩාක් ආරංචි වෙලා තියෙනවා. එකක් දෙකක් නෙවෙයි ගොඩක් ආරංචි වෙලා තියෙනවා. ඒ නිසා හරිම පරිස්සම් වෙන්න ඕන. අපි එළිය සේනාසනෙන් එළියකට යන වෙලාවක ඒ නිසා තමයි ලොකුසාන සරව නිතර මතක් කරන්නේ කවුරු හරි උපාසක මහත්තයෙක් එක්ක ද යන්නේ කියලා නිතර අහන්නේ නේද? මේ අත්‍යවශ්‍යම ගමනක්ද? එහෙම නැත්නම් යන්න එපා කියලා ඔය වළක්වන්නේ ඔන්න ඔය ආරක්ෂාව ගැන සරකලා. ඉතින් අපිට වඩා ගොඩාක් දේවල් ස්වාමීන් වහන්සේලා දන්නුනේ. අපි දන්නේ පොඩ්ඩයිනේ. ඉතින් හිතන්න ඕන අපි අපේ පැවිදි ජීවිතේ නෙවෙයි අපේ මුළු ජීවිතේටමත් වඩා සමහර සන්නාසලාගේ පැවිදි ජීවිතේ වැඩි. අපි ඉපදෙන්නත් කලින් සමහර දැන් මේගොල්ලෝ ලොකු සන්නාසෙම අපි ඉපදෙන්නත් කලින් සන්නාහන්ත උපසම්පදා වෙලා තියෙන්නේ. පැවිද්ද නෙවෙයි උපසම්පදා වෙලා තියෙන්නේ අපි ඉපදෙන්නත් කලින්. ඒක නිසා ඉතින් අර බොහෝ අධ්‍යක්ෂින් සන්නාසලාට තියෙනවා. ඒ නිසා ඉතින් ඒ බොහොම ආරක්ෂාව ගැනම හිතලා ඒ දේවල් කියන්නේ. ඒ නිසා ඉතින් ඒකෙන් කර ගුරුවරු ගැන ශ්‍රද්ධාවත් ඒ තැන් වල ඇති කරගන්න ඕන. මේ සීලය ගැන ආරක්ෂාව තමයි මේ දේවල් කරන්නේ. ගොඩාක් ඒ වගේ අවස්ථා වෙලා තියෙනවා. ඉතින් ඒ ගොඩ දෙනෙක් අපිට නම් බේරුණ එක්කෙනෙක් ගැනවත් ආරංචි වුණේ නැහැ. ඒ වගේ දෙයකට මුහුණ දුන්න ඒ හැමෝම ඉතින් පරාජිකා වෙලා තියෙනවා. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න. තව ඉස්සරහට ඒ කතා කියවෙනවා. ඒ එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඔහොම සිදුවීමක් වෙනවා. මෙතනදී විස්තර කරන්නේ මේ ස්වාමීන් වහන්සේ අනාගාමි. ඉස්සනාසි ඉවසුවේ නැහැ. ඒ ඉවසුවේ නැත්තේ එතන විස්තර කරනවා ස්වාමීන් වහන්සේ අනාගාමි ආර්යයන් වහන්සේ කෙනෙක්. ඒ කතාව විස්තර කරලා තමා කියන්නේ එතනින් මෙහා කෙනෙකුට මේක දේසි වැඩක් නෙවෙයි. ඒ වගේ අවස්ථාවක් ආවම වැරදි හිතක් ඇති නොකරගෙන ඉන්න එක කියලා. ඒ නිසා හැමෝම ඉතින් බොහොම පරිස්සමින් තමන්ගේ සීලය බොහොම ගරුත්වයෙන් ආරක්ෂා කරගන්න. ඉතින් අපිට මොන විදිය විපාක තියෙනවද කියන්නත් බැහැනේ නේද? හරි. අපහු ගැටලු නැතුව ඇති නේද? සෝවාන් සකදාගාමි ආරයන් වහන්සේලාට රාගය ඇති වෙනවා. ඒ වුණාට හැබැයි කියන්නේ පෙමුණුණු ශික්ෂාපදින් පහළට වැටෙන්නේ නැහැ. තමන් යම් ශික්ෂාවක පිහිටියා නම් උපසම්පදාවක ඒ රාගය තිබුණායි කියලා මේ වගේ තැනක එහෙම වෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. දැන් මේ කියන්නේ දැන් ගිහි සෝතාපන්න ආරයන් වහන්සේ කෙනෙකුට ඇතැම් විටක ඒ වගේ හිතක් ඇති වෙන්න පුළුවන් වගේ කතාවක් වෙන්න ඇති. එතන ඊගෙන වැඩි විස්තරයක් කියලා නැහැ. හැබැයි ඒ ආර්යයන් වහන්සේ කෙනෙක් තමන් ලැබූ සීලෙන් පහළ වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ පරාජිකා වෙන අවස්ථාව වෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඒ කියන්නේ ධර්මතාව විදිහට ඒවා එහෙම විපාක තියෙන ඒවාත් වළකිනවා ඇති. ඒ නිසා කියන්නේ දැන් බලෙන් සුරා ආදිය පෙව්වා. ඒ වගේ සුරා භාවය නැති වෙනවා. මත් වෙන්නේ නැහැ. බලෙන් පෙව්වත් මත් වෙන්නේ නැහැ ආර්යයන් වහන්සේ කෙනෙක්. ඒක නිසා ඉතින් ඒ කියලාම තියෙනවා. ඉතින් ඒවා විශේෂ ධර්මතා. ඒ නිසා ඉතින් ඒ පිහිටි සීලයෙන් පහලට වැටෙන්නේ නැහැ. ඒ නිසා එහෙම බලෙන්වත් එහෙම කරන්න බැරි වෙයි. මොනවා හෝ උපක්‍රම කරන්න ඒ අවස්ථාව නැති වෙයි. ඒ හේතුව තමයි මාර්ග ඥානයේ තියෙන බලය. මේ මාර්ග ඥානයෙන් දැන් මේ වගේ අවස්ථාව වළක්වනවා කියන එක තමයි තියෙන්නේ. හරි. හරි. ඊළඟට අපිට පෙළ කොටසක් නෙවෙයි අට කතාවේ ඉස්සරහට විස්තරයක් තියෙන නේද? ප්‍රකීර්ණක විනිශ්චය. හරි. අස්රේ.
ඉමස්මින් පණ සික්කාපදේ කෝසල්ලත්තං ඉමං පකින්නකං වේදිතබ්බං සමුට්ඨානංච කිරියා අතෝ සංඥාත සචිත්තකං ලෝකවජ්ජංච කම්මංච කුසලං වේදනායච ඉමස්මින් පණ සික්කාපදේ මේ ශික්ෂාපදෙහි කෝසල්ලත්තං දක්ෂභාවයේ පිනිස ඉමං පකින්නකං මේ සංග්‍රහ වශයෙන් දක්වන සමුට්ඨානංච හට ගැනීමද කිරියා ක්‍රියාවද අතෝ නැවත සංඥා සඤ්ඤාවද සචිත්තකංච සචිත්තකේද ලෝකවජ්ජංච ලෝකවජ්ජේද කම්මංච කර්මයේද කුසලංච කුසලයේද වේදනාච්ච වේදනාවද වේදිතබ්බං දත යුතුය තත් සමුට්ඨානන්ති සබ්බ සංඝාය වසේන ච සික්ඛාපද සමුට්ඨානානි තත් එහි සමුට්ඨාන ඉති සමුට්ඨාන යනු සබ්බ සංඝාය වශයෙන්
සියලු බලලා කියන්න ඕන
සබ්බ සංඝා
සමුට්ඨානං ඉති
සමුට්ඨානං ඉති තත් සමුට්ඨානං ඉති එහි සමුට්ඨාන යනු සබ්බ සංඝාය වශයෙන් සියලු ශික්ෂාපදයන්ගේ සංග්‍රහ වශයෙන් ච සික්ඛාපද සමුට්ඨානි
සමුට්ඨානානි
සිකපද සමුට්ඨාන හයකි තානි පරිවාරේ ආවි භවිස්සන්ති තානි ඒ සමුට්ඨාන පරිවාරේ පරිවාරපාලෙහි ආවි භවිස්සන්ති මතු පහළවන්නේය සමාසතෝ පන සික්ඛාපදං නාම අත්ති ච සමුට්ඨානං සමාසතෝ සංක්ෂේපයෙන් සමාසතෝ පන සංක්ෂේපයෙන් වනාහි ච සමුට්ඨානං සික්ඛාපදං නාම අත්ති හයවැද සමුට්ඨාන හයක්
ච සමුට්ඨාන සික්ඛපදයක් ඇත
ච සමුට්ඨාන සික්ඛපදයක් ඇත
ඒ කියන්නේ සමුට්ඨාන හයකින් හටගන්නා සික්ඛපදයක් ඇත
අත්ති චතු සමුට්ඨානං
ඒක පාලියෙන් මෙහෙම කියමු චතු සමුට්ඨාන සික්ඛපදයක් ඇත
චතු සමුට්ඨාන සික්ඛපදයක් ඇත ත්‍රි සමුට්ඨාන සිකපදේ එහෙම කියවන්නේ ඔව් ත්‍රි සමුට්ඨාන සිකපදයක් ඇත කඨින සමුට්ඨාන සිකපදයක් ඇත අත්ති හේලකලෝම සමුට්ඨානං හේලකලෝම සමුට්ඨාන සිකපදයක් ඇත අත්ති දුරනික්කේපාද පාදී සමුට්ඨානං ඉති දුරනික්කේප සමුට්ඨාන යයි සිකපදයක් ඇත තත්‍රාපි කිංචි හරි තත්‍රාපි කිංචි කිරියතෝ සමුත්ථාති තත්‍රාපි එහිලාද කිංචි
කිසියම් සිකපදයක්
කිරියතෝ කිරීම් වශයෙන් සමුත්ථාති උපදී කිංචි අකිරියතෝ සමුත්ථාති කිසියම් සිකපදයක් නොකිරීම් වශයෙන් උපදී කිංචි කිරියා කිරියතෝ සමුත්ථාති කිසියම් සිකපදයක් කිරීම් නොකිරීම් වශයෙන් උපදී කිංචි සියා කිරියතෝ සියා අකිරියතෝ සමුත්ථාති කිසියම් සිකපදයක් සියා කිරියතෝ ඇතැම් විට කිරීමෙන්ද කිරීම් වශයෙන්ද සියා අකිරියතෝ ඇතැම් විට නොකිරීම් වශයෙන්ද සමුත්ථාති හටගනි කිංචි සියා කිරියතෝ සියා කිරියා කිරියතෝ සමුත්ථාති කිංචි කිසියම් සිකපදයක් සියා කිරියතෝ ඇතැම් විට කිරීම් වශයෙන්ද සියා කිරියා කිරියතෝ සමුට්ඨාති ඇතැම් විට කිරීම් නොකිරීම් වශයෙන්ද උපදී තත්‍රාපි එහිලාද ඒ ක්‍රියා අක්‍රිය වශයෙන් සංඥා විමොක්ක සිකපදයක් ඇත්තේය අත්ති නොසංඥා විමොක්ක සිකපදයක් ඇත්තේය තත්ත යං චිත්තංගං ලබ්බති ඒව තං සංඥා විමොක්ඛං තත්ත එහි යං චිත්තංගං යම් සිකපදයක් චිත්තංගය චිත්තංගං ලබ්බති ඒව චිත්තංගයේ ලබයිමද තං ඒ සිකපදේ සංඥා විමොක්ඛ නම් වේ ඊතරං නොසංඥා විමොක්ඛං අනෙක් සිකපද නොසංඥා විමොක්ඛ නම් වේ පුන අත්ති සචිත්තකං පුන නැවත සචිත්තකං අත්ති සචිත්තක සිකපදයක් ඇත්තේය
අති අචිත්තකං අචිත්තක සිකපදයක් ඇත්තේය. යං සහේව චිත්තේන යං සහේව චිත්තේන ආපජ්ජති තං සචිත්තකං. යං සිකප යං යම් සිකපදයක් චිත්තේන සහ සහේව සහේව සිත සමගම ආපජ්ජති පැමිණේද තං සචිත්තකං. ඒ සිකපදේ සචිත්තක නම් වේ. යං විනාපි චිත්තේන ආපජ්ජති තං අචිත්තකං. යම් යං යම් සිකපදයක් චිත්තේන විනාපි සිත නොමැතිව ආපජ්ජති පැමිණේද තං අචිත්තකං. ඒ සිකපදේ අචිත්තක නම් වේ. තං සබ්බම්පි ලෝකවජ්ජං පඤ්ඤත්ති වජ්ජಂತಿ දුත් ද්විදං. තං සබ්බම්පි ඒ සිකපද සියල්ලම ලෝකවජ්ජං ලෝකවජ්ජය පඤ්ඤත්ති වජ්ජං ඉති පඤ්ඤත්ති වජ්ජං
ලෝකවද්දේද ප්‍රඥාප්තිවද්දේද යැයි
ලෝකවද්දේද ප්‍රඥාප්තිවද්දේද යැයි ද්විදං දෙවදේරුම් වෙයි. තේසං ලක්කණං උත්තං ඒව තේසං ඒවාගේ ලක්කණං ලක්ෂණය උත්තානං ඒව කියන ලද්දේම වෙයි.
උත්තං ඒව කියන ලද්දේමය
කියන ලද්දේමය. කම්ම කුසල වේදනා වශයෙන් වශයෙන්ාපි චෙත්ත අති සික්ඛාපදං කාය කම්මං ච එසේම කුසල කම්ම කුසල වේදනා වශයෙන්ාපි කර්ම කුසල වේදනා වශයෙන්ද එත් මෙහි කාය කම්මං සික්ඛාපදං අති කාය කර්ම සිකපදයක් ඇත්තේය. වචි අති වචී කම්මං වචී කර්ම සිකපදයක් ඇත්තේය. තත්ත යං කායද්වාරිකං තං කායකම්මං. තත්ත එහි යං යං සිකපදයක් කායද්වාරිකං කායද්වාරයෙන්
කායද්වාරය කායද්වාර ඇත්තේද
කායද්වාර ඇත්තේද තං කායකම්මං. ඒ සිකපදේ කායකම්මණං වේ. හරි සර්. යං යං වචී වචීද්වාරිකං යම් සිකපදයක් වාග්ද්වාරයෙන් ඇවතට පැමිණේද තං වචී කම්මං. එය තං වචී කම්මං ඉති වේදිතබ්බං. එය වචී කර්මයේ ඒ සිකපදයේ වචී කර්මය යැයි දත යුතුයි. අත්තිපන සික්ඛාපදං කුසලං කුසලං කුසල සිතින් පැමිණිය යුතු සික්ඛාපදං ශික්ෂාපදයක් ඇත්තේය. අත්ති ඇත්තේය. අත්ති අකුසලං අකුසල සිතින් පැමිණිය යුතු ශික්ෂාපදයක් ඇත්තේය. අව්‍යාකතං අත්ති අව්‍යාකත සිතින් පැමිණිය යුතු ශික්ෂාපදයක් ඇත්තේය. ද්වත්තින් සේවහි ආපත්‍ති සමුට්ඨානපක චිත්තානි
ආපත්‍ති සමුට්ඨාපක චිත්තානි
ආපත්‍ති සමුට්ඨාපක චිත්තානි.
හරි ඒක කියලා ඊට පස්සේ ද්වත්තින්ස ඒව කියලා
අට කාමාවචර කුසලානි ද්වත් එහෙමද සනේ.
ඔව් නෑ ආපත්‍ති හට ගන්නවන සිත් දෙතිසක්මය
ආපත් සනේ හවසර
ආපත්‍ති හට ගන්නවන සිත් දෙතිසක්මය
ආපත්‍ති හට ගන්නා සිත් දෙතිසක්මය 32ක්මය
හට ගන්නවන
සිත් 32ක්මය. අට්ඨ කාමාවචර කුසලානි ද්වාදස අකුසලානි දස කාමාවචර කිරිය චිත්තානි කුසලතෝච කිරියතෝච වේ අභිඤ්ඤා චිත්තානීති. අට්ඨ කාමාවචර කුසලානි අටවැදෑරුම් කාමාවචර කුසල චිත්තයෝද ද්වාදස අකුසලානි අකුසල 12ක් වූ චිත්තයෝද දස කාමාවචර කිරිය චිත්තානි කාමා දස කාමාවචර ක්‍රියාසිද්ධ කුසලතෝච කුසල වශයෙන්ද කිරියතෝච කිරීම වශයෙන්ද දේ දෙකක් වූ අභිඤ්ඤා චිත්තානි ඉති අභිඤ්ඤා චිත්තයෝ යයි දත යුතුයි.
නෑ තේරුම කියන්නවා ඒ අන්තිමට කියව ටිකේ තේරුම.
අභිඤ්ඤා චිත්තානීති අභිඤ්ඤා චිත්තානි ඉති
ඒක තේරුම ඒ අන්තිමට කියව ටිකේ
අභිඤ්ඤා චිත්තයෝයයි ද්වත්තිංස ඒව 32ක් වූ සිද්දත ඉති.
ඒ අන්තිමට කුසලතෝච කිරියතෝච ද්වේ අභිඤ්ඤා චිත්තානි කියලා කිව්වට කියන්නේ
කුසල වශයෙන්ද කිරීම වශයෙන්ද
ක්‍රියාවශීලී.
ක්‍රියා ක්‍රියා ක්‍රියා.
ඒ කියන්නේ ක්‍රියාසිත. ක්‍රියා අවිඥාසිතයි. කුසල් අවිඥාසිතයි. එහෙමයි නේද? අවිඥා දැන් පංචම ධානයේට පත් වෙලා අභිධර්ම ක්‍රමයට එතකොට අවිඥා තත්වයට පත් කරගත්තු හිත එතකොට ඒක කුසල් වෙන්නත් පුළුවන් රහතන් වහන්සේ කෙනෙක්ගේ තත්වයට හුරු කළොත් ඒක ක්‍රියාසිතක්. නැදිදීනේ. ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් අවිඥා තත්වයට පත් කරගත්තු පංචම ධානයේ හිතට අපි කියනවා ක්‍රියා අවිඥා හිත. එතනින් මෙහා උතුමන් වහන්සේ කෙනෙක් කවුරු හරි පංචම ධානය අවිඥා තත්වයට පත් කළා නම් ඒකට අපි කියන්නේ කුසල් අවිඥාසිත කියලා. නැදිදීනේ. ඒ දෙක ගැනයි ඔය කිව්වේ අපි විස්තර ඉස්සරහට කියනවා. හරි.
තේසු යං කුසල චitteන ආපජ්ජති තං කුසලං. තේසු ඒ 32ක් වූ චitteයන් අතුරින් යං.
එහෙමද? තේසු ඒ ආපත්‍ති අතුරින්
එහෙම. ඒ ආපත්‍ති අතුරින් යං
යම් ඇවතකට
කුසල චitteන ආපජ්ජති කුසල සිතින්ම පැමිණේද තං කුසලං ඒ ශික්ෂාපදයේ කුසල නම් වේ.
ඔව් ඒ ඇවත
කුසල නම් වේ. ඉතරේහි ඉතරං
සසුක්‍රියා අව්‍යාකෘතයන්ගෙන්
සසුක්‍රියා අව්‍යාකතයන්ගෙන්
ඉතරං
අන්‍ය වූ අකුසල අව්‍යාකතය.
ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ කුසල් හිතින් පැමුණුනොත් අපි ඒක කියනවා කුසල් හිතින් පැමුණුන ආපත්‍යයක් කියලා. එයින් අන්‍ය වූ අකුසල් හිතකින් හරි අව්‍යාකෘත හිතකින් හරි යම් ඇවතකටපත් වුණොත් අපි ඒකට නමක් කියනවා අකුසලයෙන්පත් වුණු ආපත්‍ය අව්‍යාකෘත හිතකින්පත් වුණු ආපත්‍ය. පැහැදිලිද? ඉතරේහි ඉතරං කිව්වේ ඒකයි. ඉතරේහි කියලා බහුවචනෙන් කිව්වේ
දෙකකට.
ඔව්. කුසලය හැර ඉතිරි සිතකින් කියන එකයි. හරි. තවත් තියෙනවා ඒ ටිකක් කියලා මම කොහේ.
අත්ථිත සික්ඛාපදං තී වේදනං තී වේදනං වේදනා තුනින් තුනකින් වේදනා තුනක් වූ සික්ඛපදයක් ච එසේම වේදනා තුනක් වූ සික්ඛපදයක් ඇත්තේය.
ඒ කියන්නේ වේදනා තුනින්ම පැමිණිය හැකි. එකවර වේදනා තුනකින්පත් වෙනවා කියන එකක් නෙවෙයි මේ අර්ථය. වේදනා තුනින්ම පැමිණිය හැකි අවතක් ඇත. අපි ඉස්සරහට ඒවා විස්තර කරනවා. හරි. කියාගෙන යමුකෝ දැන්.
අත්ති ද්විවේදනං.
ඒක දැනට කියන ද්විවේදන සිකපදයක් ඇත. එහෙම කියන්නේ.
ද්විවේදන සිකපදයක් ඇත. අත්ති ඒක වේදනං. ඒක වේදන සිකපදයක් ඇත්තේය. තත්ත යං ආපජ්ජන්තෝ තීසු වේදනාසු අඤ්‍යතර වේදනා සමංගී හුත්වා ආපජ්ජති තං තී වේදනං. තත්ත
ඒවා අතරින්
යං ආපජ්ජන්තෝ යම් ඇවතකට පැමිණිනුවේ තීසු වේදනාසු ඒ වේදනා තුන අතුරින් අඤ්‍යතර වේදනා සමංගී හුත්වා එක්තරා වේදනාවකින් යුක්ත වී ආපජ්ජති පැමිණේද තං තී වේදනං ඒ ඇවත තී වේදනා නම් වෙයි. යං ආපජ්ජන්තෝ සුඛ සමග්ගී වා උපේක්ඛා සමග්ගී වා ආපජ්ජති තං දී වේදනං. යං ආපජ්ජන්තෝ යම් ඇවතකට පැමිණිනුවේ සුඛ සමග්ගී වා සුඛ වේදනාවෙන් යුක්ත හෝ උපේක්ඛා සමග්ගී වා උපේක්ඛා වේදනාවෙන් යුක්ත හෝ
යුක්තව හෝ
ආපජ්ජති පැමිණේද තං දී වේදනං. ඒ ඇවත දී වේදනා නම් වේ. යං ආපජ්ජන්තෝ දුක වේදනා සමංගීයේව ආපජ්ජති තං ඒක වේදනන්ති වේදිතබ්බං. යං ආපජ්ජන්තෝ යම් ඇවතකට පැමිණෙනුවේ දුක්ඛ වේදනා වේදනා සමංගී ඒව දුක වේදනාවෙන් යුක්තවම ආපජ්ජති පැමිණේද තං ඒක වේදනං ඉති වේදිතබ්බං. ඒ ඇවත ඒක වේදනං යයි දත යුතුය. ඒවං සමුට්ඨානංච කිරියා අතෝ සඤ්ඤා සතිත්තකං ලෝකවජ්ජංච කම්මංච කුසලා වේදනා ඡාති.
ඉති ඉමං ප්‍රකින්නකං විදිත්වා යන මේ ප්‍රකීර්ණකය දැන
තේසු සමුත්ථානාදීසු ඉමං සික්ඛාපද ඉමා සික්ඛාපදං සමුත්ථානතෝ ඒක සමුත්ථානං. තේසු සමුත්ථානාදීසු ඒ සමුත්ථාන අතරින් හයවැදෑරුම් සමුත්ථාන අතරින් ඉමං සික්ඛාපදං මේ තුන ධර්ම පරාජික සික්ඛපදය සමුත්ථානතෝ සමුත්ථාන වශයෙන් ඒක සමුත්ථානං ඒක සමුත්ථාන වේ එහෙම කියනවා අංග වශයෙන් දුක්ඛ සමුත්ථානං
දුක්ඛ නෙවෙයි
දුක්ඛ සමුත්ථානං දුක්ඛ සමුත්ථාන අංග වශයෙන් දුක්ඛ සමුත්ථාන නම් වේ
අංග දෙකකින් හට ගන්නා ආපතියක් වේ
කියන කාය චිත්ත සමුත්ථාති
කාය චිත්ත යන අංග දෙකෙන් හටගනි
කාය චිත්ත යන අංග දෙකෙන් හටගනි කීරිය සමුත්ථානංච ක්‍රියා සමුත්ථානේද වේ කරන්තෝ යේවහි ඒතං ආපජ්ජති කරන්තෝ
ව්‍යතික්‍රමණය කරන්නහුම
විතික්‍රමණය කරන්නහුම ඒතං
මේ ඇවතට පැමිණෙයි
මේ ඇවතට පැමිණේ මේ තුන පටිසංයුත්තාය කාය කාම සංඥාය අභාවේන මුච්චනතෝ මේ තුන පටිසංයුත්තාය මේ තුන පටිසංයුත්ත කාම සංඥාය කාම සංඥා ඒකව ජන්නේ
කාම සංඥාවෙන්
කාම සංඥාවෙන් අබ කාම සංඥාවේ
කාම සංඥාවගේ
කාම සංඥාවගේ අභාවයෙන් අභාවයෙන් මුච්චනතෝ මිදෙන බැවින්
ඇවතින් මිදෙන බැවින්
ඇවතින් මිදෙන බැවින් සංඥා විමොක්ඛං සංඥා විමොක්ඛං වේ අනාපත්ති අජානන්තස්ස ආසාදියන්තස්සාති
ආසාදියන්තස්ස
හොඳට ආසාදියන්
හොඳට බලලා කියන
ආසාදියන්තස්සාති හි උත්තං අනාපත්ති අජානන්තස්ස අසාදියන්තස්ස ඉති යයි වදාරණ ලදි උත්තං වදාරණ ලදි මේ තුන චිත්තේනේව නං ආපජ්ජති න විනා චිත්තේනාති සචිත්තකං මේ තුන චිත්තේනේ ඒව මේ තුන චිත්තයෙන්ම නං ඒ ඇව මේ තුන පාරජික ඇවතට ආපජ්ජති පැමිණේද චිත්තේන චිත්තේනාති චිත්තේන න
විනාචිත් න විනාචිත්තේන ඉති
න විනාචිත්තේන ඉති
යනේ චිත්තේන විනාන චිරිතින් තොරව ඇවතටපත් නොවේ
සිතින් තොරව ඇවතටපත් නොවෙන්නේ නුයි සචිත්තකං සචිත්තක නම් වේ රාග වශයෙන්ව ආපජ්ජිතබ්බතෝ ලෝකවජ්ජං රාග වශයෙන්ව රාග සිතින්ම
රාග වශයෙන්ම පැමිණිය යුතු බැවින්
රාග වශයෙන්ම පැමිණිය යුතු බැවින් ආපත්‍යයට පැමිණිය යුතු බැවින් ලෝකවජ්ජං ලෝකවජ්ජ වේ කායද්වාරේනේව සමුත්ථානතෝ කායකම්මං කායද්වාරේන්ම සමුත්ථානතෝ උපදින බැවින් කායකම්මං කායකර්ම වේ චිත්තම් පන එත්ත අංගමත්තං හෝති එත්ත මෙහිලා චිත්තම් පන සිතවනාහි අංගමත්තං හෝති අංගමාත්‍රයක්ම වෙයි න තස්ස වශයෙන් කම්මභාවෝ ලබ්බති තස්ස
ඒ චිත්තයාගේ වශයෙන්
ඒ චිත්තයාගේ වශයෙන්
කර්මභාවය නොලබයි
කම්මභාවෝ න ලබ්බති කර්මභාවය
නොලබයි හේතුව දැන් අපි විස්තර කරලා කියන්නම්
හරි ලෝභ චitteන ආපජ්ජි තබ්බතෝ අකුසල චිත්තං ලෝභ සිත කරණ කොටගෙනම පැමිණිය යුතු බැවින් අකුසල චිත් නම් වේ සුඛ සමග්ගීවා උපේක්ඛා සමග්ගීවා තං ආපජ්ජති ති දේ වේදනಂತಿ වේදි තබ්බං සුඛ සමග්ගීවා සුඛ වේදනාවෙන් යුක්තව හෝ උපේක්ඛා සමග්ගීවා උපේක්ඛා වේදනාවෙන් යුක්තව හෝ තං ඒ ඇවතට ආපජ්ජතිති පැමිණෙන්නේනුයි දේ වේදනං ඉති වේත්තබ්බං වේදනා දෙකක් යයි දත යුතුයි
වි වේදනායයි දත යුතුයි
සබ්බංච ඒතං ආපත්‍යං යුඤ්ජති
යුජ්ජති
ඒතං මේ සබ්බංච සියල්ලම ආපත්‍යං මේ තුන ධම්ම පාරජික ආපත්‍යෙහි යුජ්ජති යදේ 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 නේසන සික්ඛාපද සීසේන පන සබ්බ අටකතාසු දේශනා ආරුල්හ. සික්ඛාපද සීසේන පන සික්ඛාපද සීර්ෂේන් වනාහි සබ්බ අටකතාසු සියලු අටකතාවන්හි දේශනා ආරුල්හ. දේශනා නැගුණීය. తస్మా ఏవం ఉత్తంతి తస్మా ఏహిన్ ఏవం మెసే ఉత్తానంతి వదారణ లదస దేశనా
ఉత్తానమే ఉత్తం
ఉత్తం ఇతి
వదారణ లద్దియై దతయుతుయి
వదారణ లద్దియై దతుతి
హరి మే టిక అపి ఇక్మనట కథా కరగిన గిహిల్లా ఇట సంబంధో తవ విస్తరయక్ తీనో అపి ఏ టిక కథా కరగిన యము. එතකොට මෙතනදි මේ ශික්ෂාපදයේ වැඩි විනිශ්චයක් දැන ගැනීම සඳහා, එහෙම නැත්නම් ආකූල නැතිව මේ විනිශ්චය හොඳටම දැන ගැනීම සඳහා මෙන්න මේ ප්‍රකීර්ණකයක්, වෝමිස්සක න්‍යායක්, එහෙම නැත්නම් මේ සියලු ශික්ෂාපදයන්ට සාධාරණ සංග්‍රහයක් මෙතනදි දක්වලා තියෙනවා. කොහොමද ඒ කියන්නේ? දැන් කෙටියෙන්ම කිව්වොත් හැම ශික්ෂාපදයක්ම මෙන්න මේ කියන කාරණා යටතේ විග්‍රහ කරලා අපි බලන්න ඕන කොහොමද මේකේ විනිශ්චය අපි ගන්න කියන එක. පැහැදිලිනේ? එතකොට මෙතනදි විස්තර කරන්නේ ඒ සියල්ලම විස්තර කරන්නේ අහලා ඇති සප්තදසාකාරය කියලා නේ. අහලා තියෙනවා සප්තදසාකාරය. කොහෙද අහලා තියෙන්නේ? කොහෙදින් දැහුවේ? මතකද ධම්මවිචයාසම? කොහෙද දැහුවේ? ඇහින්නේ. මොන පොතේද? ප්‍රථම ස්වර්ණ වෙතින් ගත්තේ කොහෙන්ද කියලා බැලුවේ නැද්ද? එතකොට මේක මාතිකට්ට කතා කියලා අහලා ඇති කාංකා විතරණී මාතිකට්ට කතාව. අන්න එතන මේ 17 වෙනම මෙන්න මේ විදියට වෙන් කරලා පෙන්නනවා. ආකාර 17කට මේ විදියට විනිශ්චය දැනගන්න ඕන කියලා මේ ගාථාවක් පෙන්නලා ඒ 17 ආකාරයට විනිශ්චය අපි දැනගන්න ඕන කියලා විස්තර කරනවා. එතකොට මේ 17 ආකාරය එතකොට පෙළේ තියෙන්නේ කොහෙද? ඉන්නේ කොහෙවත් නැද්ද ඔය 17 විස්තර කරන්න නේද? පරිවාර පාළිය තියෙන දැන් මෙතන අටකතාවෙත් කිව්වනේ නේද? ප්‍රකට වෙනවා, හෙලි වෙනවා කියන එකයි. එතකොට ආවි කරෝති කියන්නේ හෙලි කරනවා. ආවි භවති කියන්නේ හෙලි වෙනවා. තොටේ පරිවාර පාළියේ මේ ගැන මේ සමුට්ඨාන ආදී ගැන විස්තර තියෙනවා. මෙන්න මෙහෙම මේ පේනවා ඇති. සමුට්ඨාන සීස සංකේපෝ කියලා පටන් ගන්නවා පරිවාර පාළි විස්තරයක්. මේ තියෙන්නේ මොහු ගිහිල්ලා තේරස සමුට්ඨානම් කියලා හැම පටන් අරගෙන විස්තර කරනවා. එකින් එක 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 සමුට්ඨානයි යෙදෙන ශික්ෂාපද විස්තර කරනවා. මේ පළවෙනි පරාජික සමුට්ඨානයට මෙන්න මේ ශික්ෂාපද මෙච්චර ප්‍රමාණයක් අයිති වෙනවා කියලා ශික්ෂාපද ගානත් එක්කම කියනවා නේ. ඒක නිසා දැන් අපිට ලොකුවට හොයන්න දේවල් නැහැ මේ තැන් වල. ඒක ඔක්කොම ඒ පොත්පත්වල තියෙනවා ඈ. එතකොට මෙන්න මේ විදිහේ සප්තදසාකාරයක් අපි ශික්ෂාපදය සම්බන්ධව දැනගන්න ඕන කියන එක විස්තර කරනවා. එතකොට මේ 17ම දැන් මෙතනදී කියලා නැහැ. දැන් මෙතන සමන්තපාස අධිකාරි මේ ඔක්කොම කියන්නේ මෙතනදී හේතුව ඉස්සරහ පරිවාර පාළියේදී ඉතිරි විස්තර ටික එන නිසා. ඒ නිසා මේ සියල්ලම මෙතන කියන්නේ නැහැ. මෙතෙන් අදාළ අත්‍යවශ්‍ය කාරණා ටිකක් දැන් කියාගෙන යන්නේ. හැබැයි අපි මේ 17ම කියන අදහසක් තියෙනවා දැම්ම. එතකොට ලේසියි නේ. ඉස්සරහට දැන් අනිත් ශික්ෂාපදත් කෙරෙන නිසා ඒ වටත් එතකොට උපකාර වෙනවා. එතකොට මෙතනදී මේ සමුත්ථාන කිරිය සංඥා සචිත්තක ලෝකවජ්‍ය කම්ම ඒ වගේම කුසල ඒ වගේම වේදනා වේදය කියන මෙන්න මේ කාරණා අනුව ප්‍රධාන වශයෙන් ශික්ෂාපදයක විනිශ්චය දැනගන්න කියන එකයි මෙතනදී කියන්නේ. අපි ඒ ටික කෙටියෙන් බලාගෙන ගිහිල්ලා ඒ 17ම අපි කොහොමද ගන්න කියලා බලාගෙන යමු. ඒකට මෙතනදී විස්තර කරන්නේ සමුට්ඨාන ශික්ෂාපද සමුට්ඨාන 6ක් තියෙනවා. ඒවා පරිවාරයේදී විස්තර වෙනවා. ඒකට කෙටියෙන් කියනවා නම් ච සමුට්ඨාන සිකපදයක් චතු සමුට්ඨාන තී සමුට්ඨාන කටින සමුත්ථාන ඒක ඒලකලෝම සමුත්ථාන දුරනික්කේප සමුත්ථාන මේ විදිහේ ශික්ෂාපද වර්ග ටිකක් තියෙනවා. ඒ මොනවද කියලා අපි ඉස්සරහට විස්තර කරනවා. ඔව්. අපි එතනින්ම කතා කරගෙන යමු ඒකත් එක්කම. එතකොට මේ කියපු ටික පැහැදිලි වෙනවා. ඒ ටික කතා කරලා අපි ඒ ටික ඊට පස්සේ මේ ශික්ෂාපදයට ගලපලා බලාගෙන යමු. කොට අපිත් ඒ උද්ෘතේ මෙතෙන් එහෙමම ගත්තා. ඔන්න සප්තදසාකාරය. තේරුම මොකද්ද සප්තදසාකාරය කියන එකේ? තේජානන්දායස්ම. සප්තදස කියන්නේ 17. ඒකට 17 ආකාරය කියන කෙනේ තේරුම. කෙටියෙන් අපි දැනගන්න ඕන මේ ශික්ෂාපදයක විනිශ්චය දැනගන්න අපි දැනගන්න ඕන පැති 17ක්. ඒකට පැති 17කින් මේ ශික්ෂාපදය ගැන විනිශ්චය අපි දැනගන්න ඕනේ. මේකේ දැනගන්න එකේ වටිනාකම තේරෙයි. අපි ඉස්සරහට ප්‍රශ්න කීපයක් අහනවා. ඒතකොට තේරෙයි මේක දැනගන්න එකේ කොයිතරම් වටිනවද කියලා. ඒකට මේකේ මේ මුල් කාරණා ඉච්චර අපහසු වෙන්නේ නැහැ. මුලින්ම තියෙන්නේ නිදාන. පළවෙනි කාරණාව නිදාන. ඒකට අපි සිංහලෙන් කියනවා නිදානය කියලා. ශික්ෂාපද නිදානය. මේකෙදී අටකතාවේ අගලටම කිව්වා මතක ඇති සබ්බංච ඒතං ආපත්‍යං යුජ්ජති සික්ඛාපද සීසේන පන සබ්බ අටකතාසු දේශනා ආරෝල්හා තස්මා ඒවං උත්තන්ති කියලා. ඒතර මොකද්ද මේ කිව්වේ? මේවත් ශික්ෂාපදයට අදාළවයි. එහෙම නැත්නම් ශික්ෂාපද සමුට්ඨාන. ඒ විදිහට තමයි අටකතාවල විස්තර කරලා තිබුණේ. නමුත් ඇත්තරම දැන් මේක ආපත්‍යයේ සමුට්ඨානය. ආපත්‍ය සමුට්ඨාන වෙන්නේ ආපත්‍ය ඇති වෙන විදිය තමයි මේකෙන් කියවෙන්නේ. නමුත් ශික්ෂාපදේනොත් විස්තර කෙරෙන්නේ ආපත්‍යනේ. ඒ නිසා ඒ ශීර්ෂයෙන් අටකතාවල මේවට ශික්ෂාපද සමුට්ඨාන කියලා නම් කරලා තිබ්බයි කියනවා. ඒකේ අර්ථයේ වෙනසක් නැහැ. ඉතින් නම ශික්ෂාපද සමුට්ඨාන කියන එකේ අපි අර්ථ ගන්න ඕන. ඒ ශික්ෂාපදය හටගන් ඒ ශික්ෂාපදයෙන් කියවෙන ඇවත හටගන්වන ආකාර කියන එකයි සමුට්ඨාන කියන්නේ. අපි එතින් ආවම ඉති ටික විස්තර කරගමු. එතකොට මේ නිදානය කියලා කියන්නේ ශික්ෂාපදයේ පනවපු ස්ථානය නගරය කියන එක. එතකොට ඒක ගැනත් තව විස්තරයක් තියෙනවා. නිදානං නාම වේසාලි රාජගහ සාවත්ති ආලවි කෝසම්බි සක්ක භග්ගාණං වසීන. එතකොට සත්ත විදම් පඤ්ඤත්ති ඨානං කියලා කාංකා විතරණී තියෙනවා. තේරුම එතකොට ස්ථාන හතක් තියෙනවා. ශික්ෂාපද භාග්‍යතුන් වහන්සේ පනවපු ස්ථාන හතයි තියෙන්නේ. නගර හතක තමයි මේ තියෙන ශික්ෂාපද සියල්ලම පනවලා තියෙන්නේ. එතකොට මේ උභතෝ විභංගය ගැන කතා කරන්නේ. උභතෝ විභංගයේ ශික්ෂාපද කීයක් වගේ ඇද්ද? ශික්ෂාපද කීයක් තියෙනවද කොටකොලා යස්ම? වැඩි කාලයක් නැහැ දැන්. ප්‍රසම්පදා විභාගය ඉවර වුණ ගමන්ම ඔක්කොම ටික අයින් වෙනවා. දෙව නැහැ නේද? ඒ කියපු ඒවත් ආපහු කිව්වම ඇති වෙන ගානගෙන නෙවෙයි මෙතනදි කියන්නේ. අර භික්ෂු ශික්ෂාපදයේ භික්ෂුන් වහන්සේලාට පනවපු ඒවත් භික්ෂුණීන් වහන්සේලාට අදාළයිනේ. يعني සාධාරණ ශික්ෂාපද තියෙනවානේ. ඒවා අපි දෙවතාවක් ගණන් ගන්න නැතිව ගණන් ගත්තොත් ශික්ෂාපද ගාන කීයද? කියලා තියෙනවා ඒක පොත්වලත්. 350යි ඈ කියලාමත් තියෙනවා. අඩුඩ්ඩ ශික්ෂාපද සතං. එතකොට මේ ශික්ෂාපද 350යි කියලා සලකන්නේ. 350යි මේ තියෙන්නේ. දීසු විනයේසු යේ පඤ්ඤත්තා උද්දේශං ආගච්ඡanti උපෝසතේසු මේ පරිවාර පාළියේ අඩොඩ්ඩ සතානි තේ හොಂತಿ සත්තුසු නගරේසු පඤ්ඤත්තා. එහෙදිනේ. එතකොට භික්ෂු භික්ෂුණී ප්‍රාතිමෝක්ෂ දෙකේ පැමිණෙන නගර හතක පණවන ලද මේ ශික්ෂාපද අඩොඩ්ඩ සතානි හොಂತಿ 350ක් වෙත් අපි අඩුඩ්ඩ කියන පදේ හැදුවා බාලාවතාරයේ පොත කරද්දි නේද නේද සූත්‍රය එහෙම මතකද තේසං දියඩ දිවඩ තේසං අඩුඩ්ඩ දියඩ දිවඩ අඩ්ඩ තියා තේසං අඩූප පදේන නේද එතකොට මේ කියන්නේ 3හමාරේ ඒවා 100ක් 3හමාරේ 100ක් 350යිනේ අඩුඩ්ඩ කියන්නේ 3හමාරට කියන නමක් අඩුඩ්ඩ එතකොට අඩුඩ්ඩ සත කියන්නේ 3හමාරේ 100ක් 350 හරි මේ පදෙත් පැහැදිලි කරලා තියෙනවා ටීකාවලත් මේ තේරුම දන්නේ නැති කෙනෙක් හිටියොත් කියලා අඩුඩ්ඩ කියන එකත් විස්තර කරලා තියෙනවා ඔන්න මේ තියෙන්නේ තීකාචාර්යයන් වහන්සේ ටිකක් මේක පටලා ගත්තොත් කියලා තව විස්තර කරනවා අඩුඩ්ඩ සතානි ඉති තීනි සතානි පඤ්ඤා සංච සික්ඛාපදානි 300කුත් ශික්ෂාපද 50කුත් එහෙදි වී පේනවා ඇති හරි එතකොට මෙන්න මේ විදියට ඒ නගර හතක මේ ශික්ෂාපද පනවලා තියෙනවා. ඒ ටික මේ තියෙන්නේ පිළේ තියෙන තැන. පරිවාර පාළිය. හරි. ඊට පස්සේ මේක ඉතින් ඒ පඤ්ඤත්තිඨානං කියලා කිව්වෙ ඉතින් පනවපු තැන ශික්ෂාපදේ පනවපු ප්‍රදේශය කියන එකයි අර්ථය. ඊට පස්සේ මෙතන අපි මේ ටික එකිනෙකට අදාළව පණවපු එක උදාහරණයකුත් එක්ක පෙන්නලා තියෙනවා. විශාලා මහනුවර ශික්ෂාපද 10ක් පණවලා තියෙනවා. ඒකට මෛතුන ධර්මපරාජිකාව විශාලා මහනුවර එක උදාහරණයක් මේ තියෙන අනිත් පැත්තෙන්. රජගහනුවර 21ක්, සැවැත්නුවර 294ක්, අලවුනුවර 6ක්, කොසබෑනුවර 8ක්, සාක්‍ය ජනපදයේ 8ක් බගු ජනපදයේ 3ක් ඔය විදිහට පනවලා තියෙනවා. එතකොට මේ කිනේකට උදාහරණත් අපි කෙටියෙන් පෙන්වුවා. ඒවා අපිට දැනගන්න පුළුවන්. පොතේ කියලා තියෙනවනේ. එතකොට මේ දේවල් මේ අපි හොයලා හැම නෙවෙයි. මේ යටින් කියලා තියෙන්නේ නේද? පරිවාර පාළියේ කියලා තියෙනවා මේ ඔක්කොම. බුද්ධ ජයන්ති පොතේ නම් බුද්ධ ජයන්ති පරිවාර දෙවෙනි පොතේ 92 පිටුව. 92 ඉඳන් ඉස්සරහට. සටහන දාලා තියාගන්න. මේ තියෙන්නේ මේ තියෙන තැන් ඔන්න මෙතන ඊට පස්සේ ප්‍රශ්නයක් අහනවා. කති වේසාලියම් පඤ්ඤත්තා කති රාජගහේ කතා සාවත්තියම් කති හුන්ති ඔහොමම ප්‍රශ්නයක් අහනවා කීයක් මේ නගරයේ පැනෙව්වද? ඊට පස්සේ ඒ ඔක්කොටම උත්තර දෙනවා. දස වේසාලියම් පඤ්ඤත්තා ඒක වීස රාජගහේ කතා ච ඌනතිනි සතානි සබ්බේ සාවත්තියම් කතා ඔය විදිහට ඔය ඔක්කොම පැහැදිලිව කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි එකින් එක විස්තර කරනවා. යේ වේසාලියම් පඤ්ඤත්තා තේසුනෝහි යතහතතං මේ තුන විග්ඝහ උත්තරී අතිරේකංච කාරකං. ඔය විදිහට විශාලා මහනුවර පණවපු ශික්ෂාපද 10 වෙන වෙනම විස්තර කරනවා. දසේතේ වේසාලියම් කතා නේ එනම ඇති. ඒක මෙතනින් නම් මෙතෙන්ද නේ අක්කෝසෝ දස හේතේ වේසාලියම් කතා. ඔය විදිහට ඒ පනෝප ශික්ෂාපද ගානත් එක්කම මෙතන පැහැදිලිව කියනවා. ඒ නිසා අපි ඒවා එතනදී වැඩිදුර විස්තර දැනගමු. පරිවාර පාළියට ආපු කාලෙක නේද? ඒ නිසා දැනට කෙටියෙන් අපි දැනගමු මේ නිදාණය කියලා කියන්නේ මේ විදිහට ශික්ෂාපද පනවන්න පනවපු ස්ථානය. භාග්‍යතුන් වහන්සේ කොහේ වැඩ ඉඳිමින්ද ශික්ෂාපදේ පෙනෙන්නේ කියන එකයි. ඒකේ මොකක් හෝ ගැටලුවක් තියේද? ඒකේ තේරුම් ගන්න දෙයක් නැහැ. අපහැදිලි කමක් නැහැ නේද? ඒ පණවපු නගරහත මේ තියෙන්නේ. හරි. ඊළඟට දෙවෙනි කාරණාව සප්තදසාකාරී පුග්ගලං. පුග්ගලං. ඒකේ තේරුම කවුරු නිසාද මේ ශික්ෂාපදේ පැනෙව්වේ කියන එකයි. එහෙම නැත්නම් ආධිකාර්මික භික්ෂුව කවුද මේ ශික්ෂාපදයට අදාළ? ඒක අට කතාවේ කොහොමද විස්තර කරන්නේ? පුග්ගලෝ නාම යං යං ආරබ්බ තං තං සික්ඛාපදං පඤ්ඤත්තං කියලයි මාතිගට්ට කතාවේ. තවත් ඒක විස්තර කරනවා පුග්ගලෝතියෙත් ආධිකම්මිකෝ ඒවාදිප්පේතෝ තියාහ කියලා විස්තර කරනවා. ආධිකාර්මික භික්ෂුව කවුද කියන එකයි. එතකොට ඒ කී දෙනෙක් විතර ඇතිද? ඒකෙත් ඉතින් සීමාවක් තියෙනවනේ නේද? කී දෙනෙක්ද? ඔව් 23 දෙනෙක්. ඒ අයත් කවුද කියලා මෙන්න වෙනම පෙන්නලා තියෙනවා. මේ තියෙන්නේ සුදින්නෝ ධනියෝ සම්බහුලා වග්ගුමු දාන්තික ඔය විදිහේ ගාතාවකින් පෙන්නනවා. අන්තිමට තේවිස භික්ඛූණං ආදි කම්මිකා. ඒක භික්ෂූන් අතරින් 23 දෙනෙක් ඉන්නවා මේකට සම්බන්ධ වුණා කියලා ඔය විදිහට ඉතින් පෙන්නනවා. භික්ඛුණී නන්තු සත්ත ඒව කොන්ති තා ආදි කම්මිකා. ඒක භික්ෂුණීන් 7 දෙනෙක් ඉන්නවා. ආධිකාරණික මෙන්න මේ පිරිසට තමයි මේ ශික්ෂාපද පනවලා තියෙන්නේ. පැහැදිලිනේ? නෑ නෑ. භික්ෂුන් වහන්සේලා විතරයි. ඊට පස්සේ වත්තු කියලා කියන්නේ තුන්වෙනි කාරණාව. මොකද්ද තේරුම? ඔව්. ව්‍යතික්‍රමණය කළ වස්තු, එහෙම නැත්නම් කරපු වරද. ශික්ෂාපදේ පනවන්න හේතු වුණ වැරද්ද මොකක්ද කියන එකයි. මොන වැරද්ද කරපු නිසාද මොන වස්තුවේද මේ ශික්ෂාපදේ පැනෙව්වේ? උදාහරණයක් කියනවා නම් පළවෙනි පරාජිකාවේ වස්තුව මෙවුන්දම් සේවනය කිරීම. පැහැදිලිනේ? අන්න ඒ වගේ. ඒකයි අට කතාවේ විස්තර කරන්නේ. වත්තුනාම තස්ස තස්ස පුද්ගලස්ස අධ්‍යාචාරෝ උච්චති. ඒ ඒ පුද්ගලයාගේ අධ්‍යාචාරය වරද කියනු ලැබේ. ඊට පස්සේ දැන් කාරණා තුනක් අපි කතා කළා. ඒ ටිකේ මොකක් හෝ ගැටලුවක් තියෙන ඉක්මනට හමු බලන්න. නෑ. ඔව්. මේ භාග්‍යතුන් හස ඉතින් වැඩම කරනවානේ දැන් ශික්ෂාපදේ පනවද්දි. දැන් අපි තුමුක විශාලා මහනුවර මේ වගේ සිදුවීමක් වෙන්න තියෙනවා කියලා දැනගත්තොත් භාග්‍යතුන් හස ඉතින් වැඩම කරනවා. එතකොට ශික්ෂාපදේ පැනෙව්වේ කොහෙද කියන එකයි. එතකොට බොහෝ තැනක භාග්‍යතුන් හස ඒ ස්ථානයේ ඉඳන්ම පනවලා තියෙන්නේ. ඒ ආසන්නයට ඇතැම් විට ඒ ස්ථානෙට වැඩම කරනවා. වෙන තැනකදී සිදුවීම වෙලා තිබුණත් මෙතනදී පනවපු ස්ථානය ගැන තමයි කියන්නේ. ඊට පස්සේ පඤ්ඤාත්ති විදි කියලා කියනවා. තව කාරණාවක් හතරවෙනි කාරණාව. මොකක්ද ඒකේ තේරුම? එතකොට ආකාර නවයක ප්‍රඥාප්ති විදි කියලා විස්තරයක් ගැන කියනවා. අපි ඒ ටික බලාගෙන යමු. ඒකේ අට කතාවේ දිග විස්තරයක් කියනවා. අපි ඒ ටික කෙටි කරලා දැනට ඒ ඔක්කොම කියන්න ගියොත් වෙලා යන නිසා කාංකා විතරණී පඤ්ඤාති විදින්ති පඤ්ඤාති අනුපඤ්ඤාති අනුප්පන්න පඤ්ඤාති ওই විදියට කොටස් 9කට අනුව විස්තර කරනවා. ඊට පස්සේ එක එකක් මොකක්ද කියලා අට කතාවේ ඒ වගේම කාංකා විතරණී ටීකාවේ අනෙක් ටීකාවලත් ওই විදියට විස්තර කරනවා. අපි ඒ ටික කෙටියෙන් මේ විදියට බලාගෙන යමු. මොකක්ද මේ නවය කියලා. එතකොට පළවෙනි එක පඤ්ඤාත්ති. ඒ කියන්නේ මුල් පැනවීම. භාග්‍යතුන් වහන්සේ කරපු මුල් පැනවීම මොකක්ද කියන එකයි පඤ්ඤාත්ති කියලා කියන්නේ. අනුපඤ්ඤාත්ති කියලා කියන්නේ උදාහරණයක් දැන් අපි කතා කරපු ශික්ෂාපදේ පඤ්ඤාත්ති මොකක්ද? හෝති අසංවාසු. හරි. ඊට පස්සේ අනුපඤ්ඤාත්ති කියන්නේ මුල් පැනවීමෙන් පසුව එකතු කරපු කොටස්. එහෙම නැත්නම් කරපු වෙනස් කිරීම කියන එකයි. මුල් පැනවීමෙන් පසුව කරපු පැනවීම. එතකොට ඒ පළවෙනි පරාජිකාවේ තියෙනවද එහෙම අනුප්‍රඥාප්ති? මොකක්ද? එච්චරද? එකයිද? සික්ඛං ඒ ශික්ෂා ප්‍රතික්ෂේපය ගැන කියවෙන කොටස එකක්. අනික කොටස තමයි අර තිරිසන්ගත ස්ත්‍රියක් හා මෙවුන්දම් සේවනය කළත් පරාජිකයි කියන කොටස තව අනුප්‍රඥාප්තියක්. එතකොට අනුප්‍රඥාන්ති දෙකයි. එතකොට ඊළඟට තියෙනවා අනුප්පන්න පඤ්ඤාප්ති. ඒ කියන්නේ නූපන් ප්‍රඥාප්තිය කියන එකනේ තේරුම. එතකොට එහෙම ඒවත් තියෙනවද? එකම එක කාරණාවක් තියෙනවා. මොකද්ද? ඒක ගැන විස්තර කරනවා ගරු ධර්ම, අෂ්ටගරු ධර්ම. ඒ ගැන විස්තර කරන්නේ මෙහෙමයි. අනුප්පන්නේ දෝසේ තපිතා පඤ්ඤාප්ති අනුප්පන්න පඤ්ඤාප්ති. ඒක ටික විස්තර කරනවා. මේ තියෙන්නේ තත් අනුපන්න පඤ්ඤාති නාම අනුප්පන්නේ දෝසේ පඤ්ඤත්තා සා අට්ඨගරු ධම්ම පටිග්ගහන වශයෙන් බික්කුණීනා යේවාගත අඤ්ඤත්‍ර නත්ති. එතකොට ආයේ වෙන නැහැ. ඔච්චරම විතරයි තියෙන්නේ. පැහැදිලිද? එතකොට මේ සිදුවීමක් වෙන්න කලින් භාග්‍යතුන් වහන්සේ යම් පැනවීමක් කළා නම් ඒ ඔප එච්චරමයි. අෂ්ටගරු ධර්ම විතරමයි. පැහැදිලිනේ? එතකොට මේ අෂ්ටගරු ධර්ම භාග්‍යතුන් වහන්සේ පණවන්නේ මේ කාරණාව විස්මතු වෙන්න කලින් මේ ශාසනයේ අර්බුද ඇතිවීම වැළැක්වීම සඳහා. හරි, ඒ ගැන විස්තර අපි වික්කුණී කන්දකේදී කතා කරනවා. ඒ නිසා ඒ ගැන විස්තර දැන් අවශ්‍ය නැහැ. දැන් වික්කුණීන් වහන්සේලාත් නැති නිසා නේද? ඒ ගැන විස්තර අපිට කියන්න ගියොත් කාලෙත් යන නිසා අපි එතනදී විස්තර දැනගමු. වැඩිපුර විස්තර. ඔව්. හරි. ඊට පස්සේ ඊළඟ කොටස සබ්බත්ත පඤ්ඤාත්ති. සබ්බත්ත පඤ්ඤාත්ති. ඒකේ තේරුම සියලු තන්හි වළංගු, එහෙම නැත්නම් මේ මුළු මේ කොහෙ හිටියත් වළංගු වෙන ශික්ෂාපද, වළංගු වෙන පැනවීම කියන එකයි. හැම තැනටම අදාළ ප්‍රඥාප්ති. එහෙම කොටසක් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා ප්‍රදේශ පඤ්ඤාත්ති කියලා. ඒ කියන්නේ හැම ප්‍රදේශයකටම වළංගු නැති යම් ප්‍රදේශයකට විතරක් වළංගු ශික්ෂාපද තියෙනවා. පැනවීම තියෙනවා. එහෙම ඒවා ගොඩක් තියෙනවද? කොටසකට විතරක් අදාළ ඒවා? ඔව්. මේ තියෙන්නේ නේද? ගාන අර වරහන් ඇතුලේ දාලා. මෙච්චරයි තියෙන්නේ. හරි. ඒ ටික තියෙනවද? ඒ ගැන විස්තරයක් කොහේ හරි. තියෙනවා මේ තියෙන්නේ. මාතිකාට කතාවේ. පිටු අංකේ නම් මට ඒකේ බලන්න බැරි වුණා. මාතිකාට කතාවේ පිටු ඒ මුද්‍රණ ඒ සංස්කරණ කීපයක් තියෙනවා. ඒකේ පිටුවංකවල පොඩි වෙනසක් තියෙනවා. කොහොම හෝ මතක තියාගන්න මේ ටික විස්තර කරන්නේ පළවෙනි පරාජිකාව අගදී. පළවෙනි පරාජිකාව අන්තිමට. ඒ පළවෙනි පරාජිකාවට අදාළ සප්තදසාකාරයේ විස්තර කරන්න කලින් මේ 17 විස්තර කරලා තමයි සප්තදසාක ඒ පළවෙනි පරාජිකාවට අදාළ සප්තදසාකාරයේ විස්තර කරන්නේ. එතනින් තමයි මේ අරන් තියෙන්නේ. හරි. එතකොට ඒ එක ප්‍රදේශයකට විතරක් අදාළ පැනවීම මොනවද? විමල ජීවයස්ම මේ තියෙන්නේ විනේධර පංචමේන ගණේන උපසම්පදා ගණං ගනු පාහනා ධුව නහානං චම්මත්තරණං. පැහැදිලිනේ? මොකක්ද මේකේ තේරුම? විනේධර පංචමේන ගණේන උපසම්පදා කිව්වේ. එතකොට මධ්‍ය දේශයේ පස් දිනෙකුගෙන් උපසම්පදාව කරන්න බෑ. 10 දිනක් ඕන. එතකොට මේක මධ්‍ය දේශයේදී කරන්න බෑ. විනේදරයෝ 5 දිනෙකුගෙන් කරන්න බෑ. දැන් අපේ නම් පුළුවන්. මේ ප්‍රදේශයේ කරන්න පුළුවන්. එතකොට ඊළඟ කාරණාව ගණන් ගන්න උපාහනා. ඒ කියන්නේ තට්ටු කීපයක් තියෙන නැත්නම් ඊකට මොකද්ද කියන්නේ? ඔව්. ස්තර කීපයක් තියෙන උපාහන හම් උපාහන පාවිච්චි කරන්න බෑ මධ්‍ය දේශයේ. ඒ කීයක්ද? ඒකෙත් හැබැයි දෙකක්ද? ගණන් ගන කියලා කියද්දි දෙකක් තිබ්බොත් බැරිද පාවිච්චි කරන්න? එහෙමත් මේවා දෙකක් එකට එකතු කරලා මහලා තිබුණොත් එහෙම අකප වෙයිද? බොහෝ කියන්නේ කීයක්ද? එකට වැඩි නම් බෑ. අපි පොතේ තියෙන කවද නැත්තම් හරි වැඩක් වෙනවා අපිට නේද? පොතේ කියලා තියෙන හින්දා හොඳයි නේද? ওই কথা মেয়েকে কিয়া নতিবুনা না হারি বেড়ে দিনি হন্দ বিলা ওটা কিয়া তিয়ে নে তিয়ে এমনি গণাঙ্গন উপাহনা ইতি চতু পটল তো পট্টায় কথা উপাহনা পটল হাতরকে ইনাল কেনে কাইয়ে ওটা এক দ্বিতি পটলা ন এবা খেপাই ওটা তুনকুত পড়ুয়াং হারি বেড়ে দিনি কিয়া নতিবুনা না මේ වගේ කට්ටිය ඉන්නවයි කියලා දැනගෙනම තමයි ටීකාචාර්ය යනවන්තලා ඒවා ලියලා තියෙන්නේ නේද එතකොට මේ හතර විතරයි ප්‍රදේශ පඤ්ඤාති කියලා තියෙන්නේ අනිත් හැම ශික්ෂා පදයක්ම ඔව් තව එකක් කියන්න බැරි වුණා නේ ඔව් දුව නහාණන් කියලා කියන්නේ දිනපතා පැම් පහසු වීම දැන් මධ්‍ය දේශයට ගියොත් එහෙම දවස් 10-15කට වතාවක් තමයි පැම් පහසු වෙන්න වෙන්නේ දැන් දිනපතා පැන් පහසු වීම ඒ නිසා දැන් ඒ බැහැර තැන් වලදී කැපයි මේක ඒ එතකොට මධ්‍ය දේශයේදී මෙහෙම පැනවීමක් භාග්‍යතුන් වහන්සේ කරනවා ඒක වළංගු වෙන්නේ මධ්‍ය දේශයට විතරයි එතනින් පිටත තැන් වලදී කැමති විදියකට දවසකට 15 වතාවක් වුණත් කමන්නේ පැන් පහසු වෙන්න පුළුවන් හරි ඊට පස්සේ චම්මත්තරණං කියලා කියන්නේ හතරවෙනි කාරණාව. සම් ඇතිරිලි. එතකොට මේ සම් ඇතිරිල්ලත් භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා හේතුව ඒ ප්‍රදේශයේ මං හිතන්නේ මතක විදියට නම් මේ නිදාන කතාවේ මධ්‍ය දේශයේ සම් දුර්ලභයි. බාහිර ඇතැම් ප්‍රදේශවලකින් සම් බහුලව තියෙනවා ඒ නිසා කියලා එතනදී ඉඩක් දෙනවා. ඒ වගේන අපි විස්තර චම්මක්ඛන්ධකේදී අපිට කතා කරන්න පුළුවන්. ඉගෙන වෙන විස්තරයක් නේ ඔව් ඉගෙන වැඩි විස්තර අපි එතනදී කතා කරමු එතකොට මෙන්න මේ කියන කාරණා ටික මෙතන විතර කරනවා චම්මත්තරණං इति අත්තරිතබ්බං චම්මං අතුරන්න ගන්න සමක් එතකොට ඒ වගේ ඒවා මධ්‍යදේශයේදී බෑ අපිට උනම් පුළුවන් මේ පැති වල කැපයි හැබැයි ඒකෙත් ඒ සම් පාවිච්චියේදී කැප සම් ටිකක් තියෙනවා ඒවා ගැන දැන් මෙතන විස්තර කිරින් නැහැ එතකොට ඊලක චම්ම අජ චම්ම මිග චම්ම කියන සම් වර්ග තුන තමයි කැපයි කියලා අනුදනින්නේ අනිත් සම් වර්ග අපිට අකැපයි එතකොට හරක් හරකේ කුලිය හැමක් එහෙම අකැපයි පාවිච්චි කරන්න බෑ ඒවා ඒ වගේ තව සීමා තියෙනවා සේනාසන පරිස්කාරයක් විදිහට කැපයි ওই විදිහේ ඒ කාරණා තියෙනවා ඒවා අපි වැඩි විස්තර චම්මක්ඛන්ධ කීදී කතා කරමු ඒවත් මෙතන කතා කරන්න ගත්තොත් නේද අපිට නිදානෙවත් ඉවර කරගන්න වෙන්නේ නැති නිසා අපි ඉස්සරහට යනවා ඊට හරි ඊට පස්සේ ඒ ටිකේ මොකක් හෝ අපහැදිලිකමක් තියෙනම් අහමු බලන්න මේ කාරණා ටිකේ පඤ්ඤාති අනුපඤ්ඤාති අනුප්පන්න පඤ්ඤාති සබ්බත් පඤ්ඤාති ප්‍රදේශ පඤ්ඤාති. එතකොට මේ ප්‍රදේශ පඤ්ඤාති හතර ඇරුණම ඉතිරි සියලු ශික්ෂාපද හැම තැනකටම අදාළයි. ඉතින් ඊට පස්සේ ආය අහන්න එපා මේ පළවෙනි සංඝාදිශේෂේ පළවෙනි පරාජිකාව ඒවා මෙහිට අදාළද ඒව අහන්න දෙයක් නැහැ නේද? හරියටි ඉතිරි කොටසට යමුනේ ඊට පස්සේ 6 වෙනි කාරණාව සාධාරණ පඤ්ඤාත්ති. ඒකේ තේරුම භික්ෂු භික්ෂුණී දෙපිරිසටම වළංගු පැනවීම. දෙපිරිසටම පොදුවේ දේශනා කරපු පැනවීම. අසාධාරණ පඤ්ඤාත්ති කියන්නේ එක පිරිසකට විතරක් සාධාරණ දෙපිරිසටම සාධාරණ නොවන දෙපිරිසටම අදාළ නොවන පැනවීම. එතකොට භික්ෂුන් වහන්සේලාට විතරක් පනවපුවා තියෙනවා භික්ෂුණීන්ට විතරක් පනවපුවා තියෙනවා ඒවට අපි කියනවා අසාධාරණ පඤ්ඤාත්ති. එතකොට ඒකතෝ පඤ්ඤාත්ති කියලා කියන්නේ එක් පිරිසකට පමණක් වළංගු කියන එකයි උබතෝ පඤ්ඤාත්ති කියන්නේ භික්ෂු භික්ෂුණී දෙපිරිසටම වළංගු කියන එකයි. එතකොට ඇයි එහෙනම් මේ දෙවිදියකට මේ තියෙන්නේ මේ එකක් ඉවනම් ඇතිනේ. ඉතින් ඒ හේතුව තමයි බුද්ධ දේශනාවේ දෙකම භාවිත කරලා තියෙන නිසා ඈ. එතකොට මේ ටික ගන්නෙ පරිවාර පාළියේ. ඒ දෙකේ වෙනසක් නැහැ. ඒ නිසා තමයි මේ රතු පාටින් අපි දාලා තියෙන්නේ. ඒ හතර විතරයි ශික්ෂාපදවලදී කතා කරන්නේ. ඉතිරි ටික කතා කරන්නේ හේතුව තමයි දැන් අනුප්පන්න පඤ්ඤාති ගැන ආය අලුතෙන් කියන්න දෙයක් නැහැ නේ. එච්චරයිනේ තියෙන්නේ. ප්‍රදේශ පඤ්ඤාති හතරයි තියෙන්නේ කියලා කිව්වනේ. ඉතින් ආය කියන්න දෙයක් නැහැ නේ. ඊට පස්සේ දැන් මේ දෙක මේ හතරේනොත් ඒ දෙකත් දෙක සමානයි නේ. ඉතින් ඒ නිසා මේ දෙක කියන්නත් ඕන නැහැ නේ. එහෙනම් දැන් කියන්න වෙන්නේ පඤ්ඤාති, අනුපඤ්ඤාති, සාධාරණ පඤ්ඤාති, අසාධාරණ පඤ්ඤාති කියන හතර විතරයි. ඒකට මේ ශික්ෂාප හැම ශික්ෂාපදයේදීම ඊට අදාළව මේ කාරණා හතර කියාගෙන යනවා. මේ ශික්ෂාපදයේ මුල් පැනවීම මොකක්ද? අනුප්‍රඥාප්ති මොනවද? මේක භික්ෂු භික්ෂුණී දෙපිරිසටම අදාළද නැද්ද කියන එක කියාගෙන යනවා. ඉතින් ඒවා ඉතින් කියන්නේ නැහැ. මේකේ මොකක් හෝ අපහැදිලිකමක් තියෙනම් අහමු බලන්න. මොකේද? දුවනහන එකද? පළවෙනි එක. එතකොට විනේදර පංචමේන ගණේන උපසම්පදා. විනේදරේ පස්වෙනි කොට උපසම්පදා කරන්න පුළුවන්නේ පච්චන්තිම ජනපදවල විතරයි. මධ්‍ය ජනපදයේ බැහැ. 10 දිනක් ඕන. ඊළඟ එක කියමු. ගණන් ගණ උපාහන. ඊට පස්සේ දුව. ඔව්. පාලි වචනින්ම කියමු. ඔව්. අරක මොකද්ද පාලි වචන? ගණන් ගණ උපාහන. නෑ චතුපට ඒ විස්තරේ නෙවෙයි ටීකා පාඩේ. ගණන් ගණ උපාහන. ඒතර පළවෙනි එක විනේධර පංචමේන ගණේන උපසම්පදා, ගණන් ගණ උපාහන, දුව නහාන, චම්මත්තරන. එහෙදි බෑ. එහෙදි අපිටත් වරංගුයි ඈ. සම්මෙතිරිලි පාවිච්චි ගන්න බෑ. හරි. ඊළඟට පස්වෙනි කාරණාව 17. ආනත්ති භේදය. ඒ කියන්නේ අනකිරීමෙන් ඇවතටපත් වෙනවද නැද්ද කියන එකයි. ආනත්තිති ආනාපනා වුච්චති කියලා කංකා විතරණියේ විස්තර කරලා තියෙනවා. ඒතර මේ අනකිරීමෙන් ඇවතටපත් වෙනවද නැද්ද කියන කාරණාව අනුව හැම ශික්ෂාපදයකදීම විස්තර කරනවා. මේ ශික්ෂාපදය අනකිරීමෙන් ඇවතටපත් වෙන එකක්ද නැද්ද? අනකිරීමෙන් ඇවතටපත් වෙන එකක් නම් ඒකට නමක් තියෙනවා සානාත්තිකයි. අනකිරීමෙන් ඒ ඇවතටපත් වෙන්නේ නැත්තම් අනානාත්තිකයි. හැබැයි මේකෙන් අදහස් වෙන්නේ නැහැ අනකිරීමෙන් කිසිම ඇවතකටපත් වෙන්නේ නැහැ කියලා. එහෙම නෙවෙයි. උදාහරණයක් විදියට අනානාත්තික ඇවතක් කියමු. උදාහරණයක් අනානාත්තික එකක්. හරි. මේ දැන් කතා කරමු පළවෙනි පරාජිකාවත් අනානාත්තික තමයි. ඒ කියන්නේ තමන් වෙන කෙනෙකුට කීවොත් එහෙම මේ දේ කරන්න කියලා. වෙන භික්ෂුවකට කියනවා එහෙනම් ඔබ වහන්සේ මේ විදිහේ වැරද්දක් කරන්න කියලා කියනවා. ඒ කිව්වයි කියලා කියපු කෙනා පරාජිකා වෙන්නේ නැහැ කියන එකයි අර්ථය. කිසිම ඇවතකට පත් වෙන්නේ නැහැ කියන එකක් එහෙම නෙවෙයි. අකප්පිය සමායෝජන දුකුලාව වෙනවා අනිවාර්යයෙන්ම. අකැප දෙයක යෙදවීමේ දුකුලාව වෙනවා. මෙතනදි මේ කියන්නේ ඒ ශික්ෂාපදයෙන් දැන් මේ යොදවපු ශික්ෂාපදයෙන් ආපත්‍ති වෙන්නේ නැහැ කියන එකයි. පැහැදිලිද? ඒතර සානාත්තික ශික්ෂාපදයක් කියමු බලන්න. සානාත්තික එකක් තික්කින් රියස්ම මේකේ නැහැ හොඳ වෙලාවට. ආ දීලා දෙනවා නේද? හරි වැඩි. උදාහරණෙ දීලා තියෙනවා. සානාත්තිකයිද? ගොඩක් තියෙනවා ඈ. එතකොට ඒ තව කෙනෙක්ට කිව්වොත් අපි හිතමුකෝ මෙතන කොටන්න කියලා කිව්වොත් වෙන කෙනෙක්ව යෙදෙව්වත් අපිටත් ඒ ඇවත වෙනවා. වෙන කෙනෙකුට හොරකම් කරන්න කියලා කිව්වොත් ඒත් අපිටත් පරාජිකවම වෙනවා. ඒ ඇවතම වෙනවා. එhmenan අන්න ඒ වගේ ඒ යම් අනකිරීමක් නිසා ඒ ඇවතම අපිටත් වෙනවා නං. ඒ කෙනාව යෙදෙව්ව වැරද්දම අපිටත් වෙනවා නං. අන්න ඒ වගේ ආපත්‍ති වලට අපි කියනවා සානාත්තික ආපත්‍ති. එතකොට ඒ කෙනාව යෙදෙව්වයි කියලා ඒ ඇවතම අපිට වෙන්නේ නැහැ. ඊට අඩු දුකලාව කොහොමත් වෙනවා. වෙන ඇවතක් නම් වෙන්නේ අන්න ඒ වගේවා අනානාත්තිකයි. උදාහරණයක් එතකොට දැන් ওই පළවෙනි පරාජිකාව වගේ යෙදෙව්ව දුකලාව තමයි යොදවපු කෙනාට වෙන්නේ. පැහැදිලිද කොට පොළායස්. තර මේ මේ විදිහට ආනත්ති බෙහෙදය දැනගන්න ඕන. කජුවත්යස්ම පැහැදිලි. ඊට පස්සේ තියෙන ආපත්‍ති බෙහෙදය. එතකොට ආපත්‍ති බෙහෙදය කියලා කියන්නේ ආපත්‍ති වෙන විදිය කියන එකයි. ඒක පැහැදිලි සාමාන්‍යයෙන්. ඒ ගැන අපි කලින් කතා කළා මේ පළවෙනි පරාජිකාවේදීත්. මේ ආපත්‍ති අතුරින්ෙන් ඒ ශික්ෂාපදයේ යටතේ වෙන්න පුළුවන් ආපත්‍ති වර්ග මොන මොන අවස්ථාවලදී මොන මොන විදිය ආපත්‍තිද වෙන්නේ කියන එකයි. උදාහරණයක් විදිහට පළවෙනි පරාජිකාවේ අපි දැන් කතා කරගෙන ගියා මිනියක් තියෙනවා, ෂය නොවුණු මිනියක්. ඒ වගේ මිනියක මෙවුන්දම් සේවනය කළොත් පරාජිකයි. එතකොට බොහෝ සෙයින් කුණුණු මිනියක්, අපි තමුකෝ මෙහෙම ගමුකෝ, කුතිත මට්ටමට ගිය මිනියක මෙවුන්දම් සේවනය කළොත් දුකුලායි. ඔය විදිහ අපි වෙනස් විදිහට කතා කරගෙන ගියානේ ආපත්‍ති මේ මේ අවස්ථාවේදී මේ ආපත්‍ති වෙන්නේ එහෙම කියලා. අන්න ඒ ටික තමයි ආපත්‍ති ભેදය කියලා කියන්නේ. එතකොට මේ ශික්ෂාපදයේ යටතේ දුකුලා වෙන්නේ මොන අවස්ථාවවලදීද? තුලසි වෙන්නේ මොන අවස්ථාවවලදීද? පරාජිකා වෙන්නේ මොන අවස්ථාවවලදීද? අනාපත්ති වෙනම කියනවා. එතකොට ඒ ටික වෙන්නේ කොයි කොයි තැන්වලදීද කියන ඒ විස්තරය තමයි ආපත්‍ති බෙහෙදය කියලා කියන්නේ. ඒක ඉදින් විස්තර කරනවා අට කතාවේ ආපත්‍ති පුබ්බ ප්‍රයෝගාදි වශයෙන් ආපත්‍ති බෙහෙදෝ. ඒ කියන්නේ పూర్ව ප්‍රයෝග ආදීදී මේ මේ ආපත්‍ති වෙන්නේ කියලා දේශනා කරලා තියෙනවානේ. අන්නේ මේ పూర్ව ප්‍රයෝග ආදීදී වෙනස් වෙනස් විදිය ආපත්‍ති වෙන විදිය. පැහැදිලි නේ කතාව? ආමසති ආපත්‍ති දුක්කටස්ස, පන්දාපේති ආපත්‍ති තුල්ලච්චයස්ස, තානාචාවේති ආපත්‍ති පරාජිකස්ස කියලා අර දෙවෙනි පරාජිකාව එහෙම විස්තර වෙන්නේ. තාමකලී නේ නේද? ඒකට ඉස්සරහට එනවා. ඇල්ලුවොත් දුකුලායි, කෙලෙව්වොත් තුලසි, ඒ තිබුණු ස්ථානයෙන් වෙනස් කළොත් පරාජිකයි. ඔන්න ඔය විදිහට ඒ ආපත්‍ති වෙන අවස්ථා ගැන වෙන් කරලා විස්තර කිරීම තමයි ආපත්‍ති බෙහෙදය කියලා කිව්වේ. ඒක පැහැදිලි ඇති. ඊළඟට අනාපත්‍ති බෙහෙදය. ඒ කියන්නේ ආපත්‍ති නොවන විදිය. ඉතින් දැන් අපි කතා කරේ දැන් ටිකකට කලින් නේද? අනාපත්‍ති අජානන්තස්ස අසාදියන්තස්ස ඔය විදිහට ඒ කියපු ආපත්‍ති නොවන අවස්ථා ටික විස්තර කිරීම තමයි අනාපත්‍ති බෙහෙදය කියලා කියන්නේ. ඒව පැහැදිලි. ඒ වගේ ලොකු විස්තරයක් කියන්න දෙයක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ කාරණාව ටිකක් අපි දැනගෙන ඉන්න ඕන කාරණාවක්. විපත්ති බෙහෙදය. විපත්ති බෙහෙදය. ඒක අටකතාවේ කොහොමද විස්තර කරන්නේ? සීල ආචාර දිට්ටි ආජීව විපත්තීනම් අඤ්‍යතරා. ඒක සීල විපත්ති, ආචාර විපත්ති, දිට්ටි විපත්ති, ආජීව විපත්ති කියන විපත්ති හතර අතුරින් මේ ශික්ෂාපදයෙන් මොන විපත්තියක්ද වෙන්නේ? මේ ශික්ෂාපදය කඩවීමෙන් මොන විපත්තියක්ද වෙන්නේ කියන එකයි. පැහැදිලි. එතකොට මේ ටික ගැන ඉතින් විස්තර ගොඩාක් මේ විදිහට කියලා තියෙනවා අටකතා ටීකාවල. අපි කෙටියෙන් මේ ටික මේ විදිහට එකතු කළා. සීල විපත්ති කියලා කියන්නේ පරාජික සංඝාදිශේෂ ආපත්‍ති නිසා පත්වෙන විපත්තිය. පරාජික ඇවතක් හරි සංඝාදිශේෂ ඇවතක් හරි නම් අපි ඒකෙදි විපත්තිය විදිහට කියන්නේ සීල විපත්ති කියලා. එතකොට සීල විපත්ති කියන්නේ පරිජීයකට හෝ සංඝාදිශේෂයකට පත්වීම. ඒ හැර වෙන ඇවතකට පත් වුණොත් ඒකට අපි කියන්නේ ආචාර විපත්ති කියලා. එතකොට තව ආපත්‍ති ස්කන්ධ ඔක්කොම කීයද? ආපත්‍ති ස්කන්ධ කීයද? ද 8යිද 7යිද? 8ක් වගේ දැහුණා. නැද්ද? ඔව්. ඒ තියෙනවා කාරණාවක් පහක් සහ හතක් කියලා. ඉතින් ඒ පහක් කියලා කියන්නේ ශික්ෂාපද වලදී එහෙම නැත්නම් ප්‍රාතිමෝක්ෂයේ මාතිකා විදියට උදෙසීමට ඉන්නේ ආපත්‍ති ස්කන්ධ පහයි. රෝගේ කොහෙවත් අහුවෙලා තියෙනවද කාටවත්? දුබ්බාසිත ඇවතක් එහෙම ප්‍රාතිමෝක්ෂයේ කියාගෙන යද්දී දුබ්බාසිතං කියලා එහෙම කොහෙරි කියවෙලා තියෙනවද? අහුණාද? අපිට නම් අහුනේ නෑ උච්චර කාලයක් හිටියට නේද? ආපහු කොහෙරි අහුණාද? තුල්ලච්ඡං කියලා එහෙම කියනවා. නෑ. ඔන්න ඔය දෙක එතකොට එන්නේ ශික්ෂාපද විභංගයේදී. එහෙම නැත්නම් ශික්ෂාපදයේ අපි දැන් කතා කරේ මේ ඉවර කලේ පදභාජනීය වර්ණනාව. අන්න ඔය පදභාජනීය ඇතුලේ තමයි එන්නේ. එහෙම නැත්නම් කන්දකවලදී තමයි එන්නේ. තුල්ලච්ඡය එහෙම දුබ්බාසිත එන්නේ. එතකොට ශික්ෂාපද විභංගයේ මොන ශික්ෂාපදයේද තම ආවේ නැහැ ටිකනේ කෙරුන්නේ නේ. ඕමසවාද ශික්ෂාපදයේදී තමයි දුබ්බාසිත කියවෙන්නේ. එතකොට අන්න ඒ දෙක හැර ඉතිරි පහයි කියලා කියනවා. ඒ දෙකත් එකතු කරලා අපි හතයි කියලා කියනවා. එතකොට මේ දෙක අත්හැරුණම ඉතිරි ආපත්‍ති ස්කන්ධ පහ මොනවද? එතකොට තුල්ලච්ඡය, පාචිත්‍ය කියමු, පාටිදේශනීය, එතකින් තව දෙකයි, දුක්කට දුබ්බාසිත, ඔන්න ඔය පහ. එතකොට අන්න ඒ ආපත්‍ති පහටපත් උනොත් ඒකට කියනවා ආචාර විපත්ති කියලා. ඒ වගේම දිට්ඨි විපත්ති කියලා කියන්නේ වැරදි දෘෂ්ටියක් ගැනීම නිසා පත්වෙන ආපත්‍ති. ආජීව විපත්ති කියලා කියන්නේ වැරදි ආජීවය නිසා, වැරදි දිවි පැවැත්ම නිසා පත්වෙන්න පුළුවන් ආපත්‍ති. එතකොට මේ අරිට්ඨ ශික්ෂාපදී ගැන කිය තමයි පරිවාර පාලියදිත් විස්තර කරන්නේ. ආජීව විපත්තිය නිසා පත්වෙන ඇවතක්, මේ දිට්ඨි විපත්තිය නිසා පත්වෙන ඇවතක් විදියට. එතකොට ආජීව විපත්තිය නිසා පත්වෙන්න පුළුවන් ආපත්‍ති කීයක් විතර තියෙනවද? දෙකයි. හයයි කියලා තියෙනවා නේ. ඉතින් මේකත් මේ අපේ ඈ කණ්ඨක ශික්ෂාපදයේදී ඒකිනාට උපකාර කිරීමක් නේ තියෙන්නේ, උදව් කිරීමක් නේ. කණ්ඨක ශික්ෂාපදේ නම් ගන්නෑ. එතකොට මෙන්න මේ ආජීව විපත්ති ගැන මේකත් පරිවාර පාළියේ කියවෙනවා. අපි ඒවා එතනදී කතා කරමු. ඒ හය කෙටියෙන් නිකන් මතක තියාගමු. පළවෙනි ඒ ආජීව විපත්තිය නිසා පත්වෙන ආපත්‍ති හය. හතරවෙනි පරාජිකාව මුලින්ම. ඊළඟට සංචරිත්ත සංඝාදිසේතය. ඊළඟට මේ තුල්ලච්ඡයක් වක්‍රව කියනවා. තව තමන් ගැන ඍජුව නොකිය අර අසුවල් විහාරේ ඉන්න ස්වාමීන් වහන්සේ, ඒ ස්වාමීන් වහන්සේ නම් මේ වගේ දියුණු තත්වයක් ලැබු, එහෙම නෙවෙයි කෙලිම කියනවා රහතන් වහන්සේ කෙනෙක් හරි අන්න ඒ විදියට. එහෙම කීවොත් අන්න ඒ තැනකදී තුල්ලච්ඡයක් වෙනවා. ඊට පස්සේ පනීත භෝජන විඤ්ඤාපනය නිසා මෙතනදී පචිතියක් වෙනවා. පනීත භෝජන විඤ්ඤත්ති පචිතිය. මතකයිනේ ඒක නේද? ඊළඟට කොහෙද ඒක තියෙන්නේ? ප්‍රනීත භෝජන විඤ්ඤත්ති පචිතිය. ඔව්. භෝජන වර්ගයේ ඔව් නවවෙනි ශික්ෂාපදයේ. ඊට පස්සේ මේක භික්ෂුණීන්ගේ තියෙනවා පාටිදේශනීයක්. ඒ ප්‍රනීත භෝජන තමන් පිණිස ඉල්ලා ගැනීම නිසා භික්ෂුණියකට වෙන්නේ පාටිදේශනීයවතක්, පාචිත්තියක් නෙවෙයි. ඊට පස්සේ සූපෝදන විඤ්ඤාති දුකුලාව. කොහෙද ඒක තියෙන්නේ? සේකියාවල. ඒ සේකියාවල තියෙන මෙන්න මේ සූපෝදන විඤ්ඤාති දුකුලාව කියන මෙන්න මේ හය අපි කියනවා ආජීව විපත්ති. ඒ ශික්ෂාපද වලින් වෙන්නේ ආජීව විපත්තිය. ඒකින් ඉල්ලන්න පුළුවන් කියන එකයි කියන්නේ. මේක ගැන නම් සූපෝදන පුළුවන්. පවරූප කෙනෙක් දුනොත් පුළුවන්. පවරූප නැති කෙනෙක්ගෙන් බෑ. කොයි අයද? කැපකරු මහත්තුරුන්ගෙන් පුළුවන් ඈ. කැපකරුවන්ගෙන් ඉල්ලන්න පුළුවන්. ඒ කොටස ආවනේ, ආවේ නැන්ද? අටකතාවේ කොටසක කියුනේ නැන්ද? ඔව්. කාගෙන්ද ඉල්ලන්න පුළුවන් ඉබරි කියලා? ඔව්. පණ්ඩුපලාස කෙනෙක්ට අපිට සංඝයාගේ දෙයක් උනත් දෙන්න පුළුවන්. සංඝයාගේ දෙයක්ත් දෙන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් නමුත් අර ශ්‍රද්ධාවාදී වෙනස් වීම වෙන්න පුළුවන් නිසා අපි එහෙම දෙන්න පුරුදු කරගන්න හොඳ නැහැ. නැත්තම් සංඝයාගේ දෙයක් වුණා දුන්නට වරදක් නැහැයි කියලා කියන්නේ. ඔව් ඒවනම් කොහොමද දැන් අපිට ලැබෙන්න තියෙන ඒවානේ සංඝයාට දෙන්න කියලා ගෙනත් තියෙන දේවල්නේ. ඒවා ඉල්ලුවට වරදක් ඇවතක් නැහැ. ඒවා වරදක් නැහැ. ආ ඒව නෙවෙයි මේ කියන්නේ. ඒ කියන්නේ අර ඒ අය සතු දෙයක් ගැන. අපි හිතමු දැන් දායක මහත්තයෙක්ගෙන් ඒ අපිට පවර්ලා නැත්තම් එහෙම ඉල්ලන්න බෑ. එහෙම කතාවක් මේ කියන්නේ. ඔව් ඒ අය ගැනත් කියන්නේ ඉතින් පණ්ඩු පලාස කියන්නේ අතරම ඒ ඇඳුම නෙවෙයි. යම් ඒ පණ්ඩු පලාස කියන වචනේ විස්තර කරන්නේ යම් කෙනෙක් පැවිදි වෙන්න අපේක්ෂාවෙන් ඒ ඇඳුම් සම්පාදනය කරගන්නකන් නැවතිලා ඉන්නවනම් ඒ කෙනාට කියන නම තමයි පණ්ඩු පලාස කියන්නේ. ඒ නිසා පැවිදි වෙන්න නම් ඉන්නේ ඒ කෙනා පණ්ඩු පලාසයි. ඔව් අභිහට භික්ෂාව කියලා කියන්නේ. ඒ කියන්නේ භික්ෂුවකට හෝ සංඝයාට හෝ ගෙනල්ලා තියෙන දෙන්න ගෙනල්ලා තියෙන දෙයක් නම් ඒක කැපයි. එහෙම ඉල්ලන්න පුළුවන්. ආ ඒ වයිල්ලුවට වරදක්. ඒක විවහාරයක් නේද? දැන් ওই ව්‍යංජන වලට පුරාණයේ පාවිච්චි කරලා තියෙන වචනයක් මම කලින් දවසක් මේ කොටපලායස් මණ්ඩලද කොහෙද පෙන්නුවා. ව්‍යංජන කියන වචනෙට මාලි කියලා විස්තර කරනවා. මාලිය හරි මාකර කියලා නේ. ඔව්. මාකරී අන්න එහෙම පැරණි වචනයක් තිබිලා තියෙනවා. ගොඩ පැරණි වචනයක්. පුරාණ වචනයක්. ඒකෙන්ම හැදුන එකක් යතාවම් තියෙන්නේ මාළුව කියලා. දැන් ඔය ව්‍යංජන හතකට අපි කියන්නේ හත් මාළුව කියලා. දැන් මාළු වර්ග කියන්නේ අර මාළුවව හත් දෙනෙක්ගේ ඒව නෙවෙයිනි. තේරුණා නේ? ඒක හත් ව්‍යංජනිය කියන්නේ. හත් මාළුව කියලා කියන්නේ. ඒත් ව්‍යංජන. බත් මාළු කියලා කියනවා. හරි, ඒ අමතර කතාවක් අපි මේ මිත්ෙන් හරි. ඊට පස්සේ අංග භේදය. නවවෙනි කාරණාව අංග. ඒ ටික අපි අහලා තියෙනවනේ නේද? අංගයක් කියලා කියන්නේ ශික්ෂාපදය කඩවෙන්න සම්පූර්ණ විය යුතු කාරණා කීයද කියන එකයි. ඒ කාරණා කීයද ඒ මොනවද කියන එකයි. පළවෙනි පරාජිකාවේ නම් කීයද? දෙක අංග දෙකයි ඈ. කොහොමද? සේවන චිත්තය මග්ගේන මග්ග පටිපාදනත. එතකොට අංග දෙකයි. ඒක විස්තර කරන්නේ අංගන්ති සබ්බ සික්ඛාපදේසු ආපත්තීනම් අංගං වේදි තබ්බං. සියලු ශික්ෂාපදයන්හි ආපත්තීන්ගේ අංගය. ආපත්තියට පත් වෙන්න සම්පූර්ණ විය යුතු කරුණු කියන එකයි. හරි වැඩි. වැදගත්ම කොටස ඊළඟට ඉන්නේ. සමුත්ථාන විදි. ඒ කියන්නේ සමුත්ථාන කියලා කියන්නේ ඇවත් හට ගන්න ආකාර කියන එක. එතකොට ඇවතක් හට ගන්න ආකාර. එතකොට ඒ ආපත්‍ති සමුත්ථාන ගැන කියද්දී කාරණා අපි කීපයක් දැනගන්න ඕන. මේ ආපත්‍ති සමුත්ථාන හටගන්න සැකසෙන අංග තුනක් තියෙනවා. ඒ ටික අපි පොඩි සටහනක් නිකන් දාගමු නේද? එතකොට ආපත්‍ති සමුත්ථාන සැකසෙන අංග තුනයි. අපි ඒවට A B C කියලා දාගමු. එතකොට ඒ තව කීපයකට පහළට යන්න තියෙන නිසා 300ට. ඉංග්‍රීසි අකුර වලට අකමැති නම් A A E කියලා දාගන්න. නේද? නැත්නම් A E U කියලා දාගන්න. ඊට පස්සේ මේ ආපත්‍යයට ආපත්‍ති සමුත්ථාන සැකසෙන අංග තුන මිශ්‍ර වෙලා හැදෙනවා ආපත්‍ති සමුට්ඨාන හයක්. ආපත්‍ති සමුට්ඨාන හයක් කියලා. මෙන්න මේ විදිහට. අපි ඒවට සිම්පල් අකුරු දාමු. නේද? ආපත්‍ති සමුට්ඨාන හය. ඒ කියන්නේ අර අංග තුන සංකලනේ වෙලා හැදෙන ආපත්‍ති සමුට්ඨාන හයක් කියලා. අපි ඒවා යෙදෙන විදිහ ඉස්සරහට කතා කරනවා. තොටේ පළවෙනි එක කාය, දෙවෙනි එක වාචා, තුන්වෙනි එක කාය වාචා. ඒ තුනට අපි කියනවා දැන් ඔය තුනේ හිත කියන අංගේ නැහැනේ. මේ මුල් තුනේ නේද? ඒ තුනේ හිත කියන අංගේ යෙදුන්නේ. ඒ නිසා අපි ඒවට කියනවා අචිත්තක සමුට්ඨාන. අචිත්තක සමුට්ඨාන. ඊට පස්සේ 4-5 කියන ඒ ටික කාය අර ටිකටම ඒ උඩ තියෙන සමුට්ඨාන තුන තියෙනවානේ. ඒ හැම එකකටම අගට චිත්ත කොටස එකතු කරගෙන ගිහිල්ලා තමයි ඉතිරි තුන හැදෙන්නේ. කොහොමද? කාය චිත්ත, වාචා චිත්ත, කාය වාචා චිත්ත. පැහැදිලි කතාවක්. එතකොට මුල් අපි දැන් අර අංග එහා පැත්තේ තියෙනවානේ තුනක්. ඒ තුනේ සිත කියන අංගය අයින් කරලා පිරමෙති මුල් දෙක හැදුනේ. සිත කියන අංගය නෑ, කාය වාචා, කය වචනය. ඊපස්සේ තුන්වෙනි එක හැදුනේ ඒ කයයි වචනයයි කියන හිත කියන එක නැතිව කයයි වචනයයි දෙකම එකතු වෙලා. ඊපස්සේ හතරවෙනි එක හැදුනේ කයයි සිතයි. පස්වෙනි එක වචනයයි සිතයි. හයවෙනි එක කයයි වචනයයි සිතයි. එතකොට ඒ ටිකට අපි කියනවා සචිත්තක සමුට්ඨාන කියලා. සිත කියන අංගය සහිත කියන කෙනේ සචිත්තක කියන්නේ. සහ චිත්තේන යෝ වත්ත තීති සචිත්තකෝ. කොහෙද තිබුණේ ධම්ම විසුද්ධිය තමයි. අපි කතා කළා නේද ඒ ගැන. මොකද්ද මේ හැදුණු පදේ කොයි විදියටද හැදුනේ? මොන සමාසයක්ද? විමල් ජීවය බහුබ්බීහි සමර්ථය ප්‍රථමා බහුබ්බීහි. ඊට පස්සේ තවත් කතාවක් තියෙනවා. දැන් මේ ටික ඔක්කොම මකා ගන්න වෙයි වාගේ. ඊට පස්සේ මේ කියපු සමුට්ඨාන 6 තියෙනවානේ. දැන් අර කොටස අපිට එච්චර අමතක වුණාට කමන්නේ. මේ ටික මතක තියාගන්න ඕනේ. මේ කියන්නේ ආපත්‍ති හටගනිද්දී ආපත්‍තියක් වෙද්දී මේ සිත කය වචනය කියන ඒ අංග තුන යෙදෙන්න පුළුවන් ආකාර ටිකක් නේ. මේ 6 විවිධ විදියට සංකලණය වෙලා තමයි ආපත්‍ති හටගනින්නේ. මේ 6 එතකොට 13 ආකාරයකට මිශ්‍ර වෙලා යෙදෙනවා. අපි මේ ටික කතා කළාම තමයි පැහැදිලි වෙන්නේ. ආපහු මුලට ඇවිල්ලා කතා කරමු. එතකොට පැහැදිලි වෙයි. ඒ ටිකට අපි කියනවා සමුට්ඨාන සීස කියලා. සමුට්ඨාන සීස එහෙම ඒවා තියෙනවා 13ක්. මේ ටික දැන් සටහනක් දාගත්තද? එහෙමනම් අපි මේ ටික මකනවා දැන්. ඒ සමුට්ඨාන සීස 13ට නමුත් තියෙනවා. අපි එච්චර විස්තර ඕන නැහැ දැනට. අපි මේ ටික පස්සේ වෙලාවක හිමුණොත් පින්නමු. අපි මේ ටික කතා කරන කලින් පොඩි විවේකයක් එනනම් අරන් ඉමු. ඒක සමහර විට නේද? කරන්ට් එක ගෙන්නත් ඉඩ තියෙනවා. එහෙමද නැත්නම් තව ටිකක් මේක කතා කරලම එනම් පොඩ්ඩක් අපි ඉඳලා. ඔව්. දැන් එහෙනම් අපි මෙතනින් නතර කරලා ඉති ටික ඊළඟට කතා කරමු. ගැන් නවත්තන්නම නෙවෙයි හැදුවේ. හරි. අපි එහෙනම් ඒ ටික විවේකයෙන් පස්සේ නේද? 13 ආකාරයකට වෙන්නේ. දේශනා වගේ මේ මේ හය මේ හය අපව සංකලණය වෙන මිශ්‍ර වෙනවා 13 ආකාරයෙන්.
මේක වතර තියෙන නේද? නැමෙතන දී ලියලා තියෙන්නේ.
මේක ස්ලීප් වාචා චිත්ත, කාය වාචා චිත්ත කියලා. ඒතර මේ සමොට්ටාන 6 13 ආකාරයකට ශික්ෂාපදවල මිශ්‍ර වෙලා යෙදෙනවා. ඒ කියන්නේ මේ සමොට්ටාන එකක් නෙවෙයි එක ශික්ෂාපදයකදී යෙදෙන්නේ. උපරිම 6ම යෙදෙන්නත් පුළුවන්. දැන් සමහර ශික්ෂාපදවලදී සමොට්ටාන 6ම යෙදෙනවා. ඒකේ තේරුම සමුට්ඨාන 6ම යෙදෙනවා කියන්නේ මේක සමුට්ඨානයක් කියන එකේ තේරුම ඇවතකටපත් වෙන්න පුළුවන් එක විකල්පයක් කියන එකයි. පැහැදිලිද? එක සමුට්ඨානයක් කියන එකේ තේරුම ඇවතකටපත් වෙන්න පුළුවන් එක විකල්පයක්. ඒතොර ඇතැම් ශික්ෂාපද තියෙනවා මේ විකල්ප 6ෙම ඇවතටපත් වෙන්න පුළුවන්. මේ ක්‍රම 6ටම ඇවතටපත් වෙන්න පුළුවන්. එහෙම මතක තියාගන්න. ඒතොර මේ සමුට්ඨානයි කියලා කියන්නේ ඇවතකටපත් වෙන්න පුළුවන් ක්‍රම විකල්ප අවස්ථා. එතකොට සමහර ශික්ෂාපද තියෙනවා මේ හයෙන් එකයි යෙදෙන්නේ. එතකොට එක විකල්පයයි තියෙන්නේ. ඒ විදිහට විතරයි ඇවතටපත් වෙන්නේ. තව ඒවා තියෙනවා විකල්ප දෙකකින් ඇවතටපත් වෙන්න පුළුවන්. තව ශික්ෂාපද තියෙනවා විකල්ප තුනකින්පත් වෙන්න පුළුවන්. තව සමහර ඒවා තියෙනවා විකල්ප හතරකින්පත් වෙන්න පුළුවන්. විකල්ප පහේ වනේ තව සමහර ශික්ෂාපද තියෙනවා විකල්ප 6කින් ඇවතටපත් වෙන්න පුළුවන්. කියන්නේ මේ 6ෙම ක්‍රම 6ටම මේ සමුට්ඨාන 6ෙම ඇවතටපත් වෙන්න පුළුවන්. අපි උදාහරණත් එක්ක කතා කරද්දී පැහැදිලි වෙයි. අපි ඒ ටික නිකන් පොඩ්ඩක් බලාගෙන යමු. ඊට පස්සේ විස්තර දැනගත්තාම පස්සේ ඊටු ටික කතා කරන් යමු. අපි එතකොට ඒ 13 ආකාරයට නමක් දෙනවා සමුට්ඨාන සීස කියලා කියන්නේ. සමුට්ඨාන සීස. එතකොට මුලින්ම ඒකේ විස්තර කරන්නේ පඨම පරාජික සමුට්ඨානය කියන එක. පඨම පරාජික සමුට්ඨානය. ඒ කියන්නේ දැන් අපි කතා කරේ. එතකොට මේ පළවෙනි පරාජිකාව වෙන්නේ එක මේ හය අතුරින් එකකින් විතරයි. මේ හයෙන් හයම යෙදින්නේ. දැන් මෙතන අන්තිමට කීවා මතක ඇති. කොහොමද කීවේ? ඉමං සික්ඛාපදං සමුට්ඨානතෝ ඒක සමුට්ඨාන. ඒ කියන්නේ මේ හය අතුරින් එක සමුට්ඨානකින් තමයි පළවෙනි පරාජිකාව වෙන්නේ. ඒක සමුට්ඨාන. ඒ වගේම ඊට පස්සේ කිව්වා අංග වශයෙන් දුක සමුට්ඨාන. අංග දෙකක් එකතු වෙලා හැදුණු සමුට්ඨානකින් තමයි ඇවත වෙන්නේ. ඊට පස්සේ ඒක තවත් විස්තර කළා කාය චිත්තෝ සමුට්ඨාති. කාය සහ චිත්ත කියන අංග දෙක එකතු වෙලයි වෙන්නේ. එතකොට මෙන්න මේ කියන සමුට්ඨානයි. මේ තියෙන හතරවෙනි D කියලා මේ තියෙන්නේ කාය චිත්ත. කයයි සිතයි දෙකම එකට එකතු වෙලා තමයි මේ ඇවත වෙන්නේ. දැන් මේක සිත කියන එක වෙනම වෙන් කරලා හැම ඇවතක් ගන්නෙ නැහැ. සිත කියන අංගය දැන් අරකේ උන්නම් අපිට අර අංග හදාගෙන යද්දි චිත්තං කියලා විතරක් මෙතන එකක් ගන්නත් පුළුවන්. එහෙම ගන්නෙ නැත්තම් මේක විකල්ප 8ක් වෙනවනේ. අටෙන් අபிශූන්‍ය කියන්නේ මොකොත් නැති එකක් ගන්න පුළුවන්. ඒක ඉන්නේ නැහැ නේ. පැහැදිලි නේ? දැන් හිත විතරක් ඉන්න පුළුවන් ඕනනම් මෙතින්ද. හිත විතරක් ඉන විකල්පය එන්නේත් නැහැ. පැහැදිලි නේ? හේතුව තමයි සිතින් විතරක් යවතක් වෙන්නේ නැති නිසා. පැහැදිලි නේ? එතකොට ඒ විකල්පය අපහැරලා තව එතකොට වෙන්න පුළුවන් විකල්ප 6 තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේ තුන මිශ්‍ර වෙන්න පුළුවන් විකල්ප 6. සිතින් විතරක් ඇවතකටපත් නොවන නිසා චිත්තාංගය විතරක් ආපු සමුට්ඨානයක් නැහැ. පැහැදිලි වෙන කතාව. එතකොට මේ 6 අපිට තව ක්‍රම ගොඩකට මිශ්‍ර වෙන්න පුළුවන් නේ. හැබැයි ඒ ඔක්කොම යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ 13ක් විතරයි. අවස්ථා 13යි යෙදෙන්නේ. පැහැදිලි වෙන ඔක්කොගෙම මේ ඔක්කොම මිශ්‍ර වෙලා යෙදෙන්නේ 13ක් විතරයි. ඒක එකක් තමයි. දැන් අපි කතා කරපු පළවෙනි පරාජික සමුට්ඨානය කොහොමද කාය චිත්ත වශයෙන්. කයයි සිතයි දෙකම එකවර යෙදিলা තමයි. දැන් මේ දෙකෙන් කියවෙන්නේ වාචා චිත්ත කියන එකේ තේරුම වචනයයි සිතයි දෙකම එකවර යෙදෙන්න ඕන. පැහැදිලි නේ? ඒක
මෙදී අපි ඉරක් වගේ නේද?
හරි. ඒතොර මේ ඉරෙන් පෙන්වන්නේ මේ දෙකම එකවර යෙදෙන්න ඕන කියන එකයි. දැන් කයයි සිතයි දෙකම එකවර යෙදුනොත් තමයි මේ පළවෙනි පරාජිකාව වෙන්නේ. දැන් ඉස්සල්ලා හිත යෙදෙනවා. පස්සේ කය යෙදෙනවා. පස්සේ එන්නේ වෙන්න පුළුවන්නේ ඕන්න. එහෙම වුණාට වෙන්නේ නැහැ. උදාහරණයක් දැන් මේකෙදී ඔක ප්‍රකට නැහැ. අපි හිතමුකෝ පළවෙනි සංඝාදිසේසේ. ඒත් ඔය සමුට්ටානමයි. පළවෙනි පරාජික සමුට්ටානමයි. පළවෙනි සංඝාදිසේසේ. ඒත් කාය චිත්ත වශයෙන්මයි වෙන්නේ. මුලින් හිත යෙදෙනවා. ධාතු මිදුණා නම් හොඳයි. ඊට පස්සේ ඒ හිත අයින් කරගන්නවා. අයින් කරගෙන ඊට පස්සේ තමන් ඔන්න කැසීමක් හරි තිබිලා ඔන්න කසනවා. ඒ වෙලාවේදී ධාතු මිදෙනවා. ඔන්න කය යෙදුනේ පස්සේ. ඒ වෙලාවේ හිත යෙදුන්නේ නැහැ. පැහැදිලි නේ? එතකොට සිතයි කයයි යෙදිලා තියෙනවා. හැබැයි අවස්ථා දෙකදී. එහෙම වුණාට ඇවත වෙන්නේ නැහැ. සිතයි කයයි දෙක එකවර යෙදෙන්න ඕන. ඒ කියන්නේ කයින් කෙරෙන උපක්‍රමය ඒ සිතින්ම කරන්න ඕන. ඒ ප්‍රඥාප්තිය කඩ කිරීමේ ඒ ධාතු මිදීමේ හිතින්ම කරන්න ඕන. එතකොට අන්න ඒ සිතයි ඒ සඳහා කරන කායික ප්‍රයෝගයයි දෙකම එකවර සිද්ධ වෙන්න ඕන කියන එක තමයි මේ කාය චිත්ත කියන එකේ තේරුම. පැහැදිලිද? හා. ඒ අනිත් අංගවලදීත් එහෙමයි. ඒ අංග දෙක එකවර යෙදෙන්න ඕන කියන එකයි අර්ථය. දෙකක් තියෙන තැන්වලදී. අංග තුනක් තියෙන අවස්ථාවක් තියෙනවනේ. ඒකේ තේරුම කය වචන සිත කියන අංග තුනම එකවර යෙදෙනවා කියන එක. හරි. එතකොට ඔය කිව්වේ පළවෙනි පරාජික සමුට්ඨානය. එතකොට කාය චිත්ත කියන එක සමුට්ඨානයකින් තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තව සමුට්ඨානයක් තියෙනවා ධම්මදේශන සමුට්ඨානය කියලා. ධම්මදේශන. ඒකෙදි වෙන්නේ වාචා චිත්ත වශයෙන්. වාචා චිත්ත. පස්වෙනි සමුට්ඨානය. නේද? පහ. වාචා චිත්ත. ඊ කියලා තියෙන්නේ. වචනයයි සිතයි එකවර යෙදෙන්න ඕන. හරි නේද? දැන් බලාගෙන යමු. මේ 13 ඊට පස්සේ අපි එක එකට උදාහරණත් එක්ක එතනම් පැහැදිලි නැද්ද දන්නේ? පැහැදිලි මදි කියලා. පේනවා ඇතිනේ. පැහැදිලි. පේනවා. හරි. එතකොට ඔන්න පළවෙනි පරාජික සමුට්ඨානය. කාය චිත්ත. එතකොට ඒකට උදාහරණයක්, යෙදෙන උදාහරණයක් මේ තියෙන්නේ පළවෙනි පරාජිකාව. කොහොමද මේකේ යෙදෙන්නේ? කයයි සිතයි දෙක එකවර යෙදෙන්නේ කොහොමද? මෙන්න උදාහරණය. සේවන සිතින් යුක්තව කයින් මෛතුණෙහි මෛතුණෙහි යෙදීම. සේවන සිත තියෙනවා, කයින් යෙදීම තියෙනවා. එමනම් අන්න කාය චිත්ත කියන දෙකම එකවර යෙදුණා. පැහැදිලි නේ? එතකොට මේ D කියලා අපි මේ මෙතන සටහනක් දාපු හතරවෙනි සමුට්ඨානය තියෙනවා. මේ තියෙනවා. පැහැදිලිද? නේද? ඊට පස්සේ ඔන්න ඊළඟ ධම්මදේශන සමුට්ඨානය කියලා තියෙන දෙවෙනි සමුට්ඨානය. ඒකෙදි වෙන්නේ වචනය සහ සිත කියන කාරණා දෙක එකවර යෙදිරා. ඒක අපි E කියලා සටහනක් තියෙනවා නේද? මෙතන තියෙන්නේ වාචා චිත්ත. පැහැදිලි නේ? මෙතන මේ තියෙන පස්වෙනි එහෙම නැත්නම් ඒ සමුට්ඨානේ. එතකොට ඒකට උදාහරණයක් තමයි 57 වෙනි සේකියාව. මේ තියෙන උදාහරණයේ යෙදෙන සීක පදයක් චත්තපාන චත්තපානිස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛාකරණියා. ඒ වගේ තැනක කොහොමද වෙන්නේ? සිත යෙදෙන්න ඕන ධම් දේශන සිත, ඒ සිතින් යුක්තව වචනයෙන් ධම් දේසීම. අන්න එතකොට වචනය කියන එක අවශ්‍යයි, සිත කියන එක අවශ්‍යයි. දැන් මෙතන කයක් ඕනද? කයක් වස්නායි ධම් දේශන්නේ. නමුත් කයින් කෙරෙන ප්‍රයෝගයක් ගැන මෙතන ප්‍රකට නැහැ. කයින් කෙරෙන ප්‍රයෝගයක් ප්‍රකට නැහැ. ඒ නිසා තමයි මෙතන කියන්නේ වාචා චිත්තයි කියලා. පැහැදිලි නේ? හැවැත්තින්නේ. ඔය ඒවා අපි ඒ ශික්ෂාපදවලදී කතා කරුනේ. දැන් මේ සමුට්ටාන් ටික විතරනේ කියන්නේ. නැත්තම් අපිට ඒ මේ සිල්පදවල විනිශ්චයන් දැන් අහන්න එපා. මේ උදාහරණේ විතරයි අපි කියන්නේ. ඒ විනිශ්චයන් අපි එතන කතා කරමු. නැත්තම් අපිට මේ විවර කරන්න වෙන්නේ නැහැ. නේද? එතකොට ආපහු එතනදී ආයෙ කතා කරන්න දෙයක් තියෙනවානේ. ඒ ශික්ෂාපදේදී නේද? ඒ නිසා අපි ඒ ශික්ෂාපදවල විනිශ්චයන් එතන කතා කරමු. හරි. එහෙම නැත්තම් ආපහු වෙන ඉඩක් ලැබුණු වෙලාවක කතා කරමු. හරි. ඊට පස්සේ ඔන්න ඊළඟ තුන්වෙනි සමුට්ඨානේ තමයි කාය වාචා චිත්ත. කය වචන සිත කියන අංග තුනම එකවර යෙදෙන අවස්ථාවක්. ඒ තුනම එකවර යෙදෙන. හැබැයි වැඩේ කියන්නේ මේක අකිරිය සමුට්ඨානේක තමයි යෙදිලා තියෙන්නේ. අකිරියයි කියලා කියන්නේ සිතින් කයින් වචනයෙන් කියන තුනෙන්ම කළ යුත්තක් නොකර හිඳීම නිසා. අකිරිය කියන එකේ තේරුම නොකිරීම කියන එකයි. ඒතර කළ යුත්තක් නොකිරීම වශයෙන්. ඒතර 10 වෙනි සංඝාදිශේසේදී ඒව දැන් අහවුන නිසා අපි ප්‍රශ්න ටිකක් එහෙම අහලා බලමු. නේද? කොහොමද වෙන්නේ කියලා. දැන් ඉවර වෙලානේ තියෙන්නේ. ඒතර අකිරියයි කියලා සටහනක් තියෙනවා. වැරදි අදහස අත් හරින්නේ නැහැ කියන හිතත් එක්ක. කය වචන දෙකෙන් අත්හැරීම වෙන්නේ නැහැ. ඒ කියන්නේ කය වචන දෙකෙන් මෙතන කිටියෙන් කිව්වොත් සිතින් හෝ කයින් හෝ වචනින් හෝ මේ අදහස අත්හැරියේ නැති නිසා. පැහැදිලි නේ? ඒ එකකින් හරි අත්හැරියා නම් ඇවත වෙන්නේ නැහැ. අත්හැරපු නැති නිසා තමයි ඇවත වෙන්නේ. පැහැදිලි නේ? නෑ නෑ, තුනම යෙදෙන්න ඕන කියන එක නෙවෙයි. මේකෙන් කියන්නේ ඇවත වෙන්නේ තුනෙන්ම නොකිරීමෙන්. ඔව්. එතකොට මේකෙන් මිදෙන්න ඒ සිතින් මේවා කළත් ඇති. එහෙම නැත්නම් සිත කය දෙකින් එක මේවා කළත් ඇති. සිත වචනේ තිබ්බත් ඇති. පැහැදිලි? ඒ කියන්නේ මේකෙන් මිදෙන්න දැන් මේක ඇවත වෙන්නේ ඒ තුනෙන්ම නොකිරීම නිසා. තුනෙන්ම තුනෙන් එකකින්වත් කරපු නැති නිසා. ඒකයි අර්ථය. තුනෙන් එකකින්වත් නොකිරීම නිසා තමයි වෙන්නේ. මේක අනිත් පැත්ත තියෙන්නේ. ඒකයි දැන් අර ඒ නිසා තමයි මෙතන මේ අකිරියයි කියලත් අපි සටහනකුත් මේ දැම්මේ. මේකේ අර්ථ ගද්දී අනිත් ඒවා විදියටම ගන්න බෑ. ඒ තුනෙන්ම නොකිරීම නිසා කියන එකයි අර්ථය. පැහැදිලිද?
මේ බෙදීමන්තය කියන අනිත් ඕකම කිරියා කිරියෙන්නට ආයෙත්
දෙදෙනා. ඔව් ඔව්. එතකොට මේකෙදි අපි ඊට පස්සේ දැන් කයින් කළොත් ඉතින් මිදෙන්න ඇවතින් මිදෙනවා. දැන් එතකොට ඒ තැනක කාය චිත්ත, වාචා චිත්ත, කාය වාචා චිත්ත තුනෙන්ම මිදෙන්න පුළුවන්. පැහැදිලිද? එතකොට කාය චිත්ත වශයෙන් උත් උනේ නැහැ. වාචා චිත්ත වශයෙන් උත් උනේ නැහැ. කාය වාචා චිත්ත වශයෙන් උත් උනේ නැහැ. ඒ කියන්නේ මේ තුනෙන්ම විලා නැහැ. පැහැදිලිද? තොර කෙටියම මෙතන මතක තියාගෙන තියෙන්නේ මේ තුනම එකවර යෙදිලා නොයෙදී ඒ ඇවතින් මිදෙන කටයුත්තක් මේ තුනෙන් එකකින්වත් කරලා නැහැ කියන එකයි අර්ථය. දැන් නෑ නෑ එකක්වත් යෙදිලා නැහැ කියන්නේ. ඒකයි මෙතන මතක තියාගන්න තියෙන්නේ කය වචන දෙකින් ඒ අත්හරින බව නොකීමෙන්. එතකොට අත්හරිනවා කියන හිතවත් යෙදිලත් නැහැ. ඒ වගේම කයින් හෝ වචනයෙන් අත්හැරලත් නැහැ. පැහැදිලි නේද? ඊට පස්සේ හතරවෙනි සමුට්ඨානය ඒලකලෝම සමුට්ඨානය. එතකොට ඒකේ යෙදෙන්නේ කොහොමද? කාය වශයෙන් හෝ කාය චිත්ත වශයෙන්. මෙතනදී කාය වශයෙන් කියලා කියන්නේ 16 වෙනි නිසඟිය තාම ඇවිල්ලා නැහැ නේද? ඒ නිසා ඒ වුණාට මතක ඇතිනේ නේද? ඒලකලෝම ශික්ෂාපදේ. එළුලොම් යොදුන් තුනකට වඩා ගෙනියන්න බැහැනේ. එළුලොම් ලැබුණම එතකොට මේ යොදුන් තුනක් ඉක්මවනවා කියන හිත Tamanට නැත්තම් එතකොට ඒක ඉක්මවනවා කියන හිත නැතුව කයින් යනවා ඒක අරගෙන. එතකොට කය කියන අංගයෙන් විතරක් වෙන්න පුළුවන්. දැන් මේ මෙතන කමාවක් තියෙනවානේ. දැන් මෙතනදි පේනවා ඇති මෙතෙන් එද්දි මේ කියපු සමුට්ටාන දෙකක් යදිනවා. දැන් මෙතෙන් එනකන් ආවේ එක එක සමුට්ටානයක්. පේනවා ඇති කාය චිත්ත කිව්වේ මේ හතරවෙනි සමුට්ටානය. දෙවෙනි එකේදී වාචා චිත්ත කිව්වේ මේ පස්වෙනි සමුට්ටානය. ඊළඟ එකේදී කිව්වේ හයවෙනි සමුට්ටානය. දැන් ඊළඟට කියන්නේ මේ ඒලකලෝම ශික්ෂාපදේදී කියන්නේ සමුට්ටාන දෙකක්. ඒකයි මේ පේනවා ඇති AD කියලා දෙකක් පෙන්වලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි සමුට්ටානයයි හතරවෙනි සමුට්ටානයයි කියන දෙකම එකවර යෙදিলা. දෙකම එකවර නෙවෙයි මේ විකල්ප අවස්ථා දෙකක්. ඒ වගේ සමුට්ටාන දෙකක් යෙදෙනවා කියන එකේ තේරුම විකල්ප දෙකක්. පැහැදිලිනේ? මේ අවතරපත් වෙන්න පුළුවන් විකල්ප අවස්ථා දෙකක්. කාය වශයෙන්ුත් වෙන්න පුළුවන්. ඇතැම් විටක කාය චිත්ත වශයෙන්ුත් වෙන්න පුළුවන්. කොහොමද කාය වශයෙන් වෙන අවස්ථාවට උදාහරණේ මේ තියෙන්නේ? යොදුන් තුන ඉක්මීමේ සිට නැතිව කයින් එමදුර ඉක්මීම. ඊළඟට එම සිට ඇති විට කාය චිත්තයි. එතකොට දන්නවා මේ යොදුන් තුන දැන් මෙතන තියෙන්නේ කියලා. යොදුන් තුන යන්න හොඳ නැහැනේ මේ කමන්නේ කියලා යනවා. අන්න කාය චිත්ත වශයෙන් අවතරපත් වෙනවා. පැහැදිලිනේ? ඒකේ ගැටලුවක් තියේද? පවර චිත්ත ආයතන. පැහැදිලි කතාව. සුධන ආයතන. ඒකෙන් ඇවත වෙනවා. ඇවත වෙනවා. ඔය එක තමයි මේකෙදි කිය අචිත්තකයි කියලා කියන්නේ. අපි ඒක ගැන ඉස්සරහට විස්තර වෙනවා. සචිත්තක චිත්තක බෙහෙදෙත් දැන් මෙතෙන්ද ගත්තොත් ඒක අපි ඉස්සරහට කතා කරනවා. ඒතර මතක තියාගන්න තියෙන්නේ ඒ සචිත්තක ශික්ෂාපදයක් කියලා කියන්නේ සචිත්තකවම විතරයි ඇවත වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ වෙන්න බෑ. මේක අචිත්තක ශික්ෂාපදයක්. ඒ කියන්නේ මෙතනදී දැන් චිත්ත කියන අංගය නැතුවත් මේ ඇවතරපත් වෙන්න පුළුවන්නේ. එහෙමනම් මේකට කියන්නේ අචිත්තක ශික්ෂාපදය. ඒ කියන්නේ එක විකල්පයක් හරි තියෙනවා නම් චිත්තාංගය නැතුවපත් වෙන්න පුළුවන්. ඒක අචිත්තකයි. එතකොට සමහර ආපත්‍ති තියෙනවා අනිවාර්යෙන්ම චිත්තාංගය තියෙනවා. ඒ කියන්නේ හැම සමුට්ටාන විකල්ප කීපයක් තිබුණත් හැම එකේම චිත්තාංගය තියෙනවා. එහෙම තියෙනවා නම් ඒකට අපි කියන්නේ සචිත්තකයි. දැන් මේ මුල් තුනම සචිත්තකයි. ඇයි? චිත්තංගය තිබුණා හැම එකේම. මේකෙත් තිබුණා, මේකෙත් තිබුණා, මේකෙත් තිබුණා. හැබැයි මේකෙත් තියෙනවා එක තැනක නැහැ. පළවෙනි විකල්පේ නැහැ. ඒ නිසා මේක අචිත්තකයි. ඒ විස්තරය ඉස්සරහට කියවෙනවා. ඔව්. මේකේ එතකොට අපහැදිලිකමක් තියේද? දැන් කියපු උදාහරණ පැහැදිලි ඇති. හරි නේද? අපහැදිලිකමක් තිබ්බොත් අහන්න ඕන. නැත්තම් පස්සේ මේ තේරුන්නේ නැහැ කියන්න එපා. ධම්මවිචයස්ම ඔව් තාම කලී නැති උනාට ශික්ෂාපදේකුත් තියෙනවා. සම්පජාන මුසාවාදී පාචි නේද? එහෙම සිල්පදේකුත් තියෙනවා. ඒ නිසා නොතේරි තේරුණයි කියන්නත් එපා නේද? හරි. ඊට පස්සේ මොන පදසෝදම්ම ශික්ෂාපදය තාම කෙරිලා නැහැ. ඒ වුණාට ඒක අපි ඒ වෙන විදිය කෙටියෙන් අපි මේ ටික බලාගෙන යමු. එතකොට පැහැදිලි වෙයි. ඒකේ වෙන්නේ B සහ E කියන. එහෙම නැත්නම් දෙවෙනි සහ පස්වෙනි සමුට්ටාන දෙකෙන්. ඒ කොහොමද? වාචා වශයෙන් වෙන්නත් පුළුවන් සිත නැතුව වාචා චිත්ත වශයෙන් සිත යෙදিলাත් වෙන්න පුළුවන්. ඒ කොහොමද? මේ පදසෝදාම ශික්ෂා පදයේදී පිරිසකට ඔන්න එකට කියවනවා. දැන් ඒක වෙන්නේ අහලා පුරුයිනේ. මාත් එක්ක එකට කියමු කියලා ඔන්න හොඳයි මාත් එක්ක එකට කියමුකෝ කියලා එකට පටන් අරගෙන කියාගෙන යනවා. අපිටමකෝ මොකක් හෝ ගාතාවක්. ඒකට එතනදී ඒ ස්වාමීන් වහන්සේට ගුරු ස්වාමීන් වහන්සේට අදහසක් නැහැ, සංඥාවක් නැහැ මෙතන සාමණේර කෙනෙක් ඉන්නවයි කියලා. ඒ අතරමැද සාමණේර කෙනෙකුත් ඉන්නවා. හැමෝම පොදු යර්මණුක නා එහෙනම් එකට කියමු හැමෝම කියලා කියනවා. ඒ තැනකදී ඒ වගේ ඒ සංඥාව නැති තැනකදී එකට කියනවායි සාමණේර කෙනෙක් එක්ක කියන සංඥාව නැති තැනකදී මෙන්න මේ වාචා කියන අංගයෙන් විතරක් සිත නොයේදී වාචා කියන අංගයෙන් විතරක් ඇවතටපත් වෙනවා. ඒ හිතක් තියෙනවා. ඔන්න මේ සාමණේර කෙනෙකුත් ඉන්නවා කියන සංඥාවක් තියෙනවා. ඒකට කියමුකෝ කියලා කියනවා. ඒ තැනකදී වාචා චිත්ත වශයෙන් වෙනවා. මොකද ඒ හිත අර එකට ඉන්නවායි කියන සිතක් තිබුණු නිසා. ඒකයි මේ විස්තර ගන්නෙ. අනුපසම්පන්නේකුහා කියමි යන අදහස නැතිව කියන විට වාචා වශයෙන් අවතරපත් වෙනවා. එම සිත ඇති විට වාචා චිත්ත වශයෙන් අවතරපත් වෙනවා. පැහැදිලි යති. ඊට පස්සේ පළවෙනි කඨින ශික්ෂාපදේ. එකත් ලංකදී ආවා නේද? ඉවරුණා නේද? කාය වාචා වශයෙන් වෙන්න පුළුවන්, කාය වාචා චිත්ත වශයෙන් වෙන්න පුළුවන්. දැන් මේ යන රටාව මතක තියාගන්නකෝ. දැන් මේ ටික ගිය විදිය කොහමද? මුල් තුන ගියේ මේ හතරවෙනි එක, පස්වෙනි එක, හයවෙනි එක. ඊළඟට ගියේ 1 4. ඊළඟට ගියේ 2 5. දැන් යන්නේ තුන්වෙනි එකයි හයවෙනි එකයි. ඒ රටාවට ඔය යන්නේ ඈ. පැහැදිලි. තේජානන්දස්මට මේ කොටස් ගොඩක් කලින් කියලා තියෙනවා නේද? හරි. එතකොට කොහොමද කාය වාචා වශයෙන් වෙන්නේ? මේකත් අකිරිය වශයෙන් සිද්ධ වෙන ඇවතක්. කොහොමද? එතකොට කය වචන දෙකෙන් කළ යුතු අදිෂ්ඨානය නොකිරීම නිසා. එතකොට ඒ තැනකදී දැන් මේ තමන්ට සිල්පදේ කඩන අදහසක් නැහැ. අපි නෝක දැන් අදිෂ්ඨාන කරන් තියෙන්නේ. දැන් දවස් 10 ඉක්මීගෙන යන්නේ 10 අන්තිම දවස. තමන්ට ඉතින් සංඥාවක් නැහැ කිසිම. දැන් මම දැන මේක අදිෂ්ඨාන නොකර ඉන්නවයි කියන අදහසක් නැහැ. එතකොට කයි මේක එහෙමනම් එක්ක කයින් මේක අදිෂ්ඨාන කරන්න ඕනේ. එහෙම නැත්නම් වචනෙන් අදිෂ්ඨාන කරන්න ඕනනේ. එතකොට අන්න ඒ කයින් හෝ වචනෙන් කළ යුතු අදිෂ්ඨානය නොකිරීම වශයෙන් මෙතනදී ඇවතටපත් වෙනවා. එතනදී චිත්තාංගය යෙදුනේ නැත්තේ තමන්ටේ දැනදැන මේක කිරීමේ සිතක් නොතිබුණු නිසා. පැහැදිලිනේ? එතන මතක තියාගන්න තියෙන්නේ මේ කය වචන දෙකෙන් කළ යුත්තක් නොකර හිඳීම නිසා තමයි. කයින් කළෙත් නැහැ, වචනෙන් කළෙත් නැහැ. එතකොට මේකෙදි මේ චිත්තාංගය යටේකේ ගන්නෙ ඒ විදිහට හිතත් යෙදිලා මේක කරන්න පුළුවන්. කොහොමද? තමන් හොඳටම දන්නවා දැන් මේ කාලේ ඉක්මීම ගැන යන්නේ කියලා. ඒ දැන සද්ද නැතුව ඉන්නවා. පැහැදිලිනේ? එහෙම අවස්ථාවකදී මෙන්න කාය වාචා චිත්ත වශයෙන් මේ විදිහට අවතරපත් වෙනවා. මෙතනදී ඒකයි කියන්නේ දැනදැනම ඒක නොකිරීම නිසා තමයි ඒ සිත කියන අංගයෙනොත් සිත කියන අංගයක් තියදිලා කාය වාචා අංග දෙකක් තියදිලා අංග තුනින්ම අවතරපත් වෙනවා. මේකෙන් අදහස් ඇත්තටම දැන් අර උඩේකේ වගේම තමයි. දැන් මේ තැන් වලත් අපි ගත්ත හැටි මතක ඇති. දැන් මේ අකිරිය නිසානේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කලින් එකේ කිව්වේ කොහොමද? ඒ එක්කින්වත් කලේ නැහැ කියන එකයි. එතකොට ඒ තැනකදී දැන් මෙතනදී චිත්තාංගය වෙනම ගන්නේ දැන් මේක සචිත්තක පක්ෂයකුත් තියෙන නිසා. පැහැදිලිද? දැන් උඩේක වගේ නෙවෙයි. ඒකේ සචිත්තක පක්ෂය අචිත්තක පක්ෂය කියලා බෙදීමක් නැහැ මෙතන. සමුනුභාසනයේකේ සචිත්තක පක්ෂයයි අචිත්තක පක්ෂයයි කියලා බෙදීමක් නැහැ. හේතුව තමයි අනිවාර්යයෙන්ම හිත යෙදෙන්නම ඕන ඒ තැනකදී ඇවතින් මෙදින්න. හේතුව තමයි දැන් ඒ තැනක දැන් තමන් ඒ වැරදි අදහස අතහරිනවා කියන එක හිතින් වෙන්න ඕන දෙයක් නේ. පැහැදිලිද? එතකොට ඒ තැනකදී හිත යෙදිලම තමයි ඇවතින් මිදෙනවා නම් වෙන්න තියෙන්නේ. ඒ නිසා එතනදී කාය වාචා කියලා අංගයක් එන්නේ නැහැ. කයින් වචනයෙන් විතරක් අයි අත්හැරීමක් සිත නොයේදී අත්හැරීමක් කියන එකක් වෙන්නේ නැහැ. මෙතනදී මතක තියාගන්න තියෙන්නේ දැන් මේකෙදී සිත කියලා කියන්නේ මේක අදිෂ්ඨාන නොකර ඉන්නවා කියන හිත. එහෙම නැත්නම් මේ සිල්පදේ කඩනවායි කියන හිත. ඒ සිත නැතිව කය වචන දෙකෙන් කළ යුත්තක් නොකිරීම නිසා. කයින් කළෙත් නැහැ, වචනෙන් කළෙත් නැහැ. ඔව්, තව ටිකක් ඒක හිතලා බලන්න. තව ටිකක් අපිත් තව විස්තරයක් තිබුණොත් හොයලා කියන්න. මේකෙදි මේ චිත්තාංගයයේ මතක තියාගන්න තියෙන්නේ මෙතන චිත්තාංගය කියලා කියන්නේ ඒ ඇවත අදිෂ්ඨානය කිරීම කියන එක. දැන් ඇවතටපත් වෙන්න දැන් අදිෂ්ඨාන නොකර හිටියොත් නේ ඇවතටපත් වෙන්නේ. දැන් මේ අදිෂ්ඨාන කිරීම කියන එක හිතාමතා වෙන්නත් පුළුවන්, එහෙම නැතුවත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි විකල්ප දෙකක් ගත්තේ, චිත්තාංගය සහිත විකල්පය සහ චිත්තාංගය නැති විකල්පය. පැහැදිලිද? තොර චිත්තාංගය නැති විකල්පයේදී මේක කයින් කරන්නත් පුළුවන්, වචනයෙන් කරන්නත් පුළුවන් අදිෂ්ඨානය කියන එක. පැහැදිලිනේ? තොර දැන් සිතින් විතරක් අදිෂ්ඨානය කිරීමක් නෙවෙයිනේ කියන්නේ. දැන් කයින් ආභෝග කිරීමක් හෝ වචනයෙන් කීමක්. දැන් මතක ඇති කියද්දි කියන්නේ අතින් ස්පර්ශ කරමින් වචනයෙන් නොකීවත් කමන්නේ, සිතින් මේවා කළොත් ඇති. දුර තියෙනවා නම් වචනයෙන් කියන්නේ කියනවා. එතකොට ඒ තැනකදී එක්ක කයින් වෙන්න ඕන මේක, එහෙම නැත්නම් වචනෙන් වෙන්න ඕන. පැහැදිලිනේ? ඒතර මෙතනදී හිත කියන එක ගැන කියන්නේ අර වීතික්‍රම චිත්තය ගැන. පැහැදිලිනේ? ඒ වීතික්‍රම චිත්තය නැති නිසා පළවෙනි විකල්පයේදී සිත කියන අංගය නැහැ. ඒත් එක්කම වීතික්‍රම හිතත් නැහැ. කය වචනෙන් කළ යුත්ත කළෙත් නැහැ. ඒකයි අර්ථය. ඒතර මෙතන අර්ථ ගත්තී ඒ විදිහට ගන්න ඕන. කය වචනෙන් කළ කයින් හෝ වචනෙන් කළ යුත්ත කළේ නැහැ. කයින් කළෙත් නැහැ, වචනෙන් කළෙත් නැහැ. ඒ වගේම වීතික්‍රම චේතනාව ඇත්තෙත් නැහැ. ඒ නිසා චිත්තාංගය යෙදුනේ නැහැ වීතික්‍රම චේතනාව නැති නිසා. ඒ අංගය නැති නිසා කය වචනෙන් කළ යුත්ත නොකළ නිසා කාය වාචා කියන අංගය යෙදුනා. එතකොට ඊළඟ අහන්නෝ ගැටළු අහන්නෝ. නැ මේක හේතුව තමයි ඔය පැටලිල්ල එන්නේ මේ අකිරිය නිසා. ඔය අනිත් පැත්තට හිතන්න ඕනේ. දැන් මේක කිරිය සමුට්ඨානයක් නෙවෙයි. දැන් අපි මේ ටික ඉවර කරලා අපහම ඔතෙන් දෙමු. දැන් ඔය අකිරිය සමුට්ඨාන නිසායි ඔය ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. කයින් කලෙත් දැන් කයින් සහ වචනෙන් දෙකෙන්ම කලේ නෑ කියන එකයි අර්ථය. කාය වාචා අකිරියයි කියන එකේ තේරුම කයින් වචනෙන් දෙකෙන්ම කරලා නෑ. ඒ කියන්නේ කයින් කලෙත් නෑ, වචනෙන් කලෙත් නෑ කියන එකයි. එකකින් හරි කරා නම් ඉතින් එවත වෙන්නේ නෑනේ. එහෙම නම් ඉතින් මෙතන ආභාර්ති සමුත්‍රාණයක් එන්න විදියක් නෑනේ. පැහැදිලිද? දැන් ඔක කාය කියලා ගත්තනම් වෙන්නේ මොකද? කයින් නොකර හිටියත්, එතකොට ඒකේ අර්ථය කයින් නොකර හිටියත් ආපත්ති. පැහැදිලිද? දැන් කාය විතරක් තිබ්බයි කියන්නකො. අකිරියයි කාය විතරයි. ඒකේ තේරුම මොකද්ද? කයින් නොකර හිටියත් ආපත්ති. එතකොට එහෙමනම් ඒකේ අර්ථය කයින් නොකළ හිටියත් ආපත්ති. එතකොට වචනින් කළා නම් ඒ නේද? ඒතර වචනෙන් විතරක් කරන්න පුළුවන්. ඒතර කයින් විතරක් කළොත් ආපත්ති. ආයි. කාය වාචා කියන්නේ. බෑ, ඒ එහෙම ගන්න බෑ අය. මොකද දැන් කාය කියලා විතරක් ගත්තොත් ඊට පස්සේ ඒකෙන් හැංගෙන්නේ දැන් කොහමද කියන්නේ?
පදතුන වෙනවනේ.
ඔව්.
කාය කියලා ගත්තා. වාචා කියලා ගත්තා. කාය වාචා සිත් වෙන අය කාය වාචා හා කාය වාචා සිත් වෙන මෙතන තියෙන්නේ.
ඔව්.
දැන් මගේ මේ ප්‍රශ්නය ඇහිලා මට හිතෙන්නේ කාය කියලා කිසිම එකක්. වාචා කියලා කාය එකක් තියෙනවා. කාය වාචා සිත් වෙන එකක් තිබුණා නම් දැන් ඒකට ඒකමෙන් ගත්තනම් කියන්නේ මට විරෝධ වගේ කියන එක නෙමෙයි.
එහෙම ගන්න බෑ. ඒතොර මේකෙන් කියන එකේ අර්ථය ඔය තීරලා නෑ ඒකයි. කය වචනය දෙකෙන්ම කල යුත්තක් කරලා නෑ. දැන් ආත්මය කියන කතාවෙම එකතුව තමයි මේ තියෙන්නේ. يعني කයින් කරලත් නැහැ වචනෙන් කරලත් නැහැ කියන එක තමයි මේකේ අර්ථය. කය වාචා කියන එකේ. ඔක කිරිය සමුට්ටානියක් නෙවෙයි නේකයි හේතුව. එහෙම නානම් ආත්ම කියන කතාව හරි. ඔක කිරීමෙන් උනා නම් එතකොට දැන් කයින් නොකිරීමෙන් ඇවතරපත් වෙනවා කියන එකනේ එතකොට අර්ථය ඉන්නේ. එතකොට කයින් විතරක් නොකලත් ඇවතරපත් වෙනවා. එහෙම නොත් කියන්නේ නිකන් වචනයෙන් කළත් කරන්න එතකොට ඒක ගැලපෙන්නේ නැහැ. ඔව්. ඒක තමයි ඒ කොටස යට කොටසෙන් කියවෙනවා. ඔව්. ඔව් විකල්ප දෙකක් පෙන්ලා තියෙනවා. ඔව් තව ටිකක් හිතලා බලන්නකෝ. අපි ඊටු ටිකක් කතා කරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඊළඟට කතා කරමු. ඊට පස්සේ තෙය සත්ත සමුට්ටාණය. ඒකෙ වෙන්නේ කාය චිත්ත, ඒ වගේම කාය වාචා චිත්ත වශයෙන්. කොහොමද මේකේ මේක නම් පැහැදිලි. දැන් මේ අකිරිය සමුට්ටාණ දෙක තමයි උතන ඔය පැටලීම් එන්නේ. අපි ඒ ටික තව පස්සේ ආපහු කතා කරමු. ඉතිරි ඒවා මේ ටික පැහැදිලි. දැන් මේ ටික අපි කතා කරන් යමු. ඒතර මේ තෙය සත්ත සමුට්ඨානේදී කාය චිත්ත වශයෙන් ඇවතටපත් වෙන්න පුළුවන්, කාය වාචා චිත්ත වශයෙන් වෙන්න පුළුවන්. කොහොමද මේ ශික්ෂාපදේ මතක ඇති 66 වෙනි පචිතිය මොකක්ද? සහධම්මික නෙවෙයි සප්පානක වර්ගයේ 6 වෙනි ශික්ෂාපදේ කියමු බලන්න. අරි චිත්තයස් ඕ පටන් චන්දසුමනායස් ගාමන්තරම් පිපාචිතය ඒ ශික්ෂාපදේ. ඒතර මේ තෙය සප්ත කියලා කියන්නේ අර සොර කණ්ඩායමක් එක්ක දැන දැන සංවිධානයේ වෙලා ගියොත් එතනදී පචිතිය වෙනවා කියන එකනේ. එතකොට මේක කාය චිත්ත වශයෙන් වෙන්නේ කොහොමද? මේ සොර ගැලක් බව දැන දැන දැන් මේ දෙකේම පේනවා ඇති චිත්තාංගය දෙකේම තියෙනවා. මේ චිත්තාංගය තියෙන්නේ ඒ සොර ගැලක් බව දැන 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 කරන නිසා. පැහැදිලිනේ. එතකොට මේක සචිත්තක ශික්ෂාපදයක්. එතකොට මේකෙදි ඕක කයින් විතරක් කොහොමද සංවිධානය කරන්නේ? කාය විකාර ආදීන් වචන කතා කරන්නේම නේ. හත් මුද්‍රා ආදීන් සංවිධානය කරනවා. තමන් ඒත් එක්කම ගමනට එකතු වෙනවා කයින්. අන්න එතකොට කයින් සංවිධානය කරලා තමන් කයින් ගමනට එකතු වෙනවා. එතකොට ඊළඟ කේදී කාය වාචා චිත්ත උනේ කොහොමද? ඊළඟ විකල්පයේදී කාය වාචා චිත්ත උනේ. දැන් කායාංගය කොහොමත් මේකට එන්න ඕනේ. ඇයි ගමනට එකතු වෙන්නේ? ඉතින් කයින්නේ. ඒ නිසා කායාංගය තියෙන්න ඕන. සිතාංගයක් තියෙන්න ඕන දැන දැන මේක කරන නිසා. හැබැයි මේ වාචාංගය එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. හේතුව තමයි වචනෙන් නැතුව සංවිධානය කරන්න පුළුවන් නිසා. අතින් ලියලා පෙන්වුවොත්. ලියුමකින් හරි ලියලා ඔන්න කතා කරගන්නවා. කතා කරන්නේ නැතුව ලියුමකින් අදහස් වමාරු කරගන්නවා. අන්න වාචා අංගය නැතුව කයින් විතරක් යෙදෙන අවස්ථාව කාය චිත්ත. එතකොට අර විදිහට වචනේන සංවිධානය කරලා කයින් ගමනට එකතු වෙනවා. එතකොට කාය වාචා චිත්ත වශයෙන් හැවතරපත් වෙනවා. විකල්ප දෙකයි. පැහැදිලි ඇති. එතකොට මේ අවස්ථා දෙක. නිපුණ තිලකායස් මට පැහැදිලිද? හරි. ඊට පස්සේ ඊළඟ සමුට්ඨානය. චෝරී වුට්ඨාපන සමුට්ඨානය. මේක නම් අපිට වැඩිපුර දැනට අහුවෙන්නේ නැහැ. විචුණී සංඝාදිශේෂයක් තියෙන්නේ. මේකේ තේරුම තමයි සෙරක්ව උපසම්පදා කිරීම. ඒ කියන්නේ සොරකම් කරපු ඒ සොරකම් කරන කෙනෙක්ව උපසම්පදා කිරීමක්. මේකෙදි දැන් වචනේන්නේ උපසම්පදා කර්ම වාක්‍ය කියන්නේ. ඒ නිසා තමයි මේ සිත කියන අංගයත් අනිවාර්යයෙන්ම මේ දැනදෙන කිරීමක් නිසා සිත කියන අංගයේ යෙදෙනවා. ඒත් එක්කම වචනය කියන අංගය අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඇයි? කර්ම වාක්‍ය කියන්නේ වචනේ නිසා. මේක කර්ම වාක්‍ය කියන ඒ භික්ෂුණියට වෙන පචිතිය ගැන මේ කියන්නේ. පචිතිය නෙවෙයි සංඝාදිශේෂය ගැන. එතකොට මේ කර්ම වාක්‍ය කියන්නේ වචනේ නිසා වාචාංගය අනිවාර්යයි. දැනදෙන කරන නිසා චිත්තාංගය අනිවාර්යයි. දැන් කාය කියන අංගය නොතිබෙන්න පුළුවන්. ඒ කොහොමද? පළවෙනි එකේ උදාහරණයක් කියන්නේ ඔන්න තමන් වෙන කටයුත්තකට සීමාවකට යනවා. වෙන විනය කර්මයක් කරන්න සීමාවට ගිහිල්ලා ඒ අතරේදී දැන් ඉඳගෙන ඉන්න අතරේදී අනිත් අය ලවා ගින්න ගන්නවා අර සොරල් ස්ත්‍රියව. තමන් කයින් මොකොත් යන එනේ දේවල් කළේ නැහැ. සංවිධාන කටයුතු වලට හෝ කයින් සම්බන්ධයක් උනේ නැහැ. වචනේම ගෙන්න ගන්නවා. ගෙන්නගෙන අනිත් අය ලවා වචනේම කර්ම වාක්‍ය කියලා ඒ කෙනාව උපසම්පදා කරවනවා. අන්න වාචා චිත්ත වශයෙන්. එතකොට මේ කායාංගය යෙදෙන්නේ කොහොමද? කයින් ඒ සීමාවට එක්ක යාම්, සීමා සකස් කිරීම ආදී කටයුතු වලට කයිනොත් සම්බන්ධ වුණාම කාය වාචා චිත්ත වශයෙන් අතරපත් වෙනවා. පැහැදිලි ඇති ඒ විකල්පය. එතකොට අන්න ඒ වගේ ඒ ශික්ෂාපදෙත් පොඩ්ඩක් දැනගෙන තියෙන්න ඕනේ. ඒක තේරුම් ගන්න. ඉතින් කෙටියෙන් බොහොම කෙටියෙන් ඔය මතක් කළේ වෙන්න පුළුවන් ඔය විදියට. ඒකේ මොකක් හෝ ගැටලුවක් තියෙනා ඉක්මනට අහමු බලන්න. පැහැදිලි. ඊළඟට භූතාරෝචන ශික්ෂාපදේ. මේ මොකක්ද භූතාරෝචනය කියලා කියන්නේ? කොහෙද තියෙන්නේ මේක? තියෙනවා නිසා නේද? අටවෙනි පචිතිය කියලා තියෙනවා නේද? කියමු බලන්න විමල ජීවයස්ම. පචිතිය. එතකොට මේ අන්න ඒ පචිතිය ගැනයි මේ කියන්නේ. එතකොට මේකේ ඇයි චිත්තාංගය නැහැ? අචිත්තක සිල්පදයක් එක විකල්පයකවත් චිත්තාංගය නැහැ. ඒ මොකද? චිත්තාංගය යෙදෙන්න බැරිද මේකේ? මේක හිතලා කියන්නේ ඇයි කියේ? ඔ මේක වෙන්න පුළන්නේ ආර්යයන් වහන්සේ කෙනෙකුට විතරද? ඔව්. ධානලාභියෙකුටත් වෙන්න පුළුවන්. තරිමනුස්ස ධර්ම කියන්නේ ධානාදීයත්නේ. ඒකෙදි කියනවා දැනදැන ශික්ෂාපදයේ කඩකිරීමේ පටිග සිතක් ඇති වුණොත් ධාන පිරිහෙනවා. ඒ නිසා ඒක කියන්න ගියොත් ඒ හිත ඇති වෙද්දි ධාන නැහැ. එතකොට ධානලාභියෙක් නෙවෙයි. එතකොට තියෙන එකක් නෙවෙයි කියන්නේ. පැහැදිලි නේ? එතකොට නැති එකක් කිව්වා වෙනවා. එතකොට මේ සිල්පදයට අදාළ නැහැ ඒක. මෙතන කියන්නේ භූතක්මින් පාචිත්‍යං කියලානේ. එය ඇති කල්හි තමයි පචිතිය වෙන්නේ. ඒක නැත්තම් මේ පචිතියෙන් නෙවෙයි ඇවැත්වෙන්නේ. ඒක යන්නේ උත්තරී මනුෂ්‍ය ධර්මයකට. එහෙම නැත්තම් දැන් ඒකෙන් පරාජිකාම වෙනවා කියන එක නෙවෙයි කියන්නේ. දැන් එතන ඒකෙන් තමයි අනාපත්ති වෙන්නේ. මොකද තමන් තියනවා කියලා හිතාගෙන එතකොට කියලා තියෙන්නේ. එතකොට ඒ හතරවෙනි එකෙන් අනාපත්ති එහෙමයි කියවෙන්නේ. ඒක නිසා දැන් මෙතන මේ ඒ නිසා තමයි චිත්තාංගය නැත්තේ. දැනදැන කළොත් ඒ කෙනාගේ උතුරු මිනිස්දම් පිරිහෙන නිසා. ඒ නිසා කාය අංගය විතරක් කියෙන්නේ කොහොමද? තමන් ප්‍රඥප්තිය දන්නේ නැතිව. මෙතනදී ගන්නේ ප්‍රඥප්තිය දෙනීමේ සිට පඤ්ඤත්ති විජානන චිත්තය කියලා අපි කියන්නේ. සිල්පදයක් මෙහෙම තියෙනවායි කියලා දන්නේ නැහැ. අපි තුමුගෝ රහතන් වහන්සේ කෙනෙක් කියලා. ශික්ෂාපදය දන්නේ නැතිව කයින් අනිත් අයට ලියලා පෙන්නනවා. දැන් මේ තැනක මේ ලාභ සත්කාර ලබන අදහසක් ඒ උතුමන්ට නැහෙනේ. ඉතින් ඒ තැනක අපි හිතමුකෝ කෙනෙක් ඔන්න තමන් අපි හිතනවා ඔන්න ඒ කෙනාට මොකක් හෝ යහපතක් වෙයිනේ කියලා හිතලා මේ ශික්ෂාපදේ දන්නේ නැති නිසා ලියලා පෙන්නනවා. එහෙම නැත්නම් අතින් ඇඟවීමක් කරනවා. අන්න කාය වශයෙන් මේ ඇවතටපත් වෙනවා. ඒතර වාචා වශයෙන් වෙන්න පුළුවන් වචනෙන් කියනවා. කාය වාචා වශයෙන් වෙන්න පුළුවන් කයිනොත් පෙන් ඒ පෙන්නමින් වචනෙනොත් කියනවා. පැහැදිලි. එතන මේකේ චිත්තාංගය නැති වෙන්න හේතුව අරකයි. ඒවත් මතක තියාගන්න. මොකක් හෝ ගැටලුවක් තියෙනවා හම බලන්න ඉක්මනට. නැතු වෙති නේද? හරි. ඊළඟ එකට යමු එහෙනම්. ඊට පස්සේ අදින්නාදාන සමුට්ඨානය. ඒක ඒකේ චිත්තාංගය අනිවාර්යයෙන්ම යෙදෙන අවස්ථා තුනක් තියෙනවා. ඒකට මතක තියාගන්න ඕනේ දැන් මෙතෙන් එනකන් අපි කතා කළේ විකල්ප දෙක දෙක තිබුණ උදාහරණ. විකල්ප දෙක දෙක තිබුණු සමුට්ඨාන. ඒතර මුලින්ම අපි කතා කළා එක විකල්පය ගානේ තිබුණු සමුට්ඨාන තුනයි. ඊට පස්සේ විකල්ප දෙක ගානේ තිබුණු සමුට්ඨාන පහයි. ඊට පස්සේ විකල්ප තුන ගානේ තියෙන සමුට්ඨාන කීයද? දෙකයි. එතකොට ඒකේ පළවෙනි එක තමයි දැන් අපි කතා කළේ. ඒකේ යෙදුනේ අචිත්තක සමුට්ඨාන තුන. ඒ කොහොමද? මේ පළවෙනි එකයි දෙවෙනි එකයි තුන්වෙනි එකයි. එතකොට අදින්නාදාන ශික්ෂාපදයේදී යෙදෙන්නේ සචිත්තක සමුට්ඨාන තුන. කාය චිත්ත, වාචා චිත්ත, කාය වාචා චිත්ත. නැදිදීනි. එතකොට ඇයි මේක චිත්තාංගය යෙදෙන්නේ? අනිවාර්යයෙන්ම දැන දැනම තමයි මේ අවතටපත් වෙන්නේ. එතකොට කොහොමද අවස්ථා තුන කාය චිත්ත වශයෙන් වෙන්න පුළුවන්? එක විකල්පයක්. කොහොමද? හොරකම් කිරීමේ හිත සහිතව තමන් කයින් හොරකමක් කරනවා. තියෙන දේක් කයින් හොරකම් කරනවා. එතකොට වාචා චිත්ත වශයෙන් කොහොමද වෙන්න පුළුවන්නේ? දෙවෙනි විකල්පය තමන් කයින් මොකුත් කරන්නේ නැහැ. තව කෙනෙකුට අණ කරනවා හොරකම් කරන්න කියලා. කායික සම්බන්ධයක් නැහැ. වාචා චිත්ත වශයෙන් ඇවතටපත් වෙනවා. කතාව පැහැදිලි. එතකොට කාය වාචා චිත්ත වශයෙන් කොහොමද වෙන්නේ? තමන් කයිනොත් සම්බන්ධ වෙලා අර සංවිධාවහාර වගේ අවස්ථාවක තමන් සංවිධානයේ වෙලා එකටම කයිනොත් යෙදෙන අතරේ වචනියනොත් කිය කිය හොරකම කරනවා. උස්සමු උස්සමු කියලා කට්ටියම එකතු වෙලා කීප දෙනෙක් ගිහිල්ලා නේද? අන්න ඒ වගේ අනකරන අතරේ හොරකම කරනවා. අන්න ඒ වගේ අවස්ථාවක් කාය වාචා චිත්ත වශයෙන් හැවතටපත් වෙනවා. එතකොට ඒ අංග එහෙම නැත්නම් විකල්ප තුන තුන යෙදුණු සමුට්ඨාන දෙක ඒ ඉවර වුණේ. ඊට පස්සේ ඊළඟ සමුට්ඨානය අද්ධාන සමුට්ඨාන කියලා කියන්නේ. එතකොට අංග නෙවෙයි විකල්ප හතරක් තියෙනවා. මේකේ මතක තියාගන්න තියෙන මේ කාය කියන අංගය අනිවාර්යයි. කාය කියන අංගය අපි ඉස්සෙල්ලා මේ මොකද්ද කියලා බලමුකෝ. මේ අද්ධාන සමුට්ඨානේ කියන්නේ 27 වෙනි පචිතිය මොකක්ද? 27 වෙනි පචිතිය විමල ජීවයස් තේජානන්දයස් මා කියමු බලන්න. මේ උපෝසතේ හෙට මොකද්ද වග්ගේ? බික්කුණෝ වාද වග්ගේ. යෝපන බික්කු බික්කුණියා සද්දින් සංවිධාය පටිපජ්ජෙය ඒකද? මේ නාම එක නෙමෙයි. ඒක තමයි. එතකොට මේ කොහොමද වෙන්නේ කියන එක බලන්න. කාය වශයෙන් විතරක් වෙන්න පුළුවන්. කොහොමද ප්‍රඥාප්තිය දන්නේ නැතිව කයින්ම සංවිධානය කරගෙන භික්ෂුණියක් එක්ක එතකොට දැන් ගමන් කරන එක වෙන්න ඕන කොහොමත් කයින්මනේ. ඒ නිසා තමයි මේ කායාංගය අනිවාර්යෙන් තියෙන්නේ. පැහැදිලිද? කායාංගය තියෙන හේතුව ගමන් කරන්නේ කයින් නිසා. සංවිධානය කරගන්න එක කොහොම හරි වුණාට කයින් තමයි ගමන් කරන්නේ. ඒ නිසා කායාංගය අනිවාර්යයි. එතකොට කයින් විතරක් වෙන්න පුළුවන්නේ ශික්ෂා මෙතනදී ප්‍රඥාප්තිය දෙනීමේ සිත තමයි සිත කියලා කියන්නේ. පඤ්ඤාති විජානන චිත්තය කියන එක. එතකොට ඒ ශික්ෂාපදයක් එහෙම තියෙනවයි කියලා දන්නේ නැතිව අපි තුමකෝ ඒ වගේ දෙයක් මගපල් ලාභී උතුමේ කතිනොත් වෙන්න පුළුවන්. එහෙම දන්නේ නැතිව කයින්ම සංවිධානයක් කරනවා, කයින්ම ගමනක් යනවා. ගමන යම කොමත් කයින් සංවිධානයක් කයින්ම කරනවා. එතකොට කය කියන අංගය විතරයි යෙදුනේ, ප්‍රඥාප්තිය කඩ කිරීමේ හිත යෙදුන්නේ නැහැ. ඒ නිසා කායංගයෙන් විතරක්, කාය කියන සමුට්ටාණයෙන් විතරක් ඇවතරපත් වුණා. පළවෙනි සමුට්ටාණේ. ඊට පස්සේ ඊළඟ එක කාය වාචා. යන්නේ කොහොමත් කයින් සංවිධානය කරන වචනේ. ශික්ෂාපදේ කඩ කිරීමේ හිතක් නැහැ. ඒ කියන්නේ ප්‍රඥාප්තිය දන්නේ නැහැ. ඒ නිසා කාය වශයෙන්ුත් වාචා වශයෙන්ුත් වෙනවා, චිත්තාංගය නැහැ. පැහැදිලිද? ඔව්. තමයි. ඔව්. නෑ කියන්නේ සිල්පදේ කඩ කිරීම හිතක් නැහැනේ. ප්‍රඥාප්ති විජාන්නේ කියන්නේ මොකද්ද? සිල්පදේ ගැන දැනීම. මෙහෙම සිල්පදයක් තියෙනවායි කියන එක. ප්‍රඥාප්තිය කියන්නේ ශික්ෂාපදේ කියන එක. ශික්ෂාපදේ කඩ කිරීමේ හිතක් නැහැ කියන එකයි අර්ථය. එතකොට මෙතනත් ඒ විදියයි. ඊට පස්සේ කාය චිත්ත වශයෙන් වෙන්නේ අර අවස්ථාවම ප්‍රඥාප්ති විජානන චිත්තයත් එක්ක. ඒ කියන්නේ පැනවීම, මෙහෙම ප්‍රඥාප්තියක් තියෙනවා කියලා දැන දැන කයින්ම සංවිධානය කරලා කයින්ම යනවා. ඊළඟ එකේදී එහෙම ප්‍රඥාප්තියක්, එහෙම සිල්පදයක් තියෙනවා කියලා දැන දැන වචනයෙන් සංවිධානය කරලා කයින් ගමනට එකතු වෙනවා. පැහැදිලිද? හරි. මොකක් හෝ ගැටලුවක් කාට හරි තියෙනම් අහමු බලන්න මේ ටිකේ. කොහොමද? එක ආපatti නොවන අවස්ථාවක්, අනාපatti අවස්ථාවයි. ඒක ඒ ආපatti නොවන අවස්ථාවනේ. දැන් මේ කියන්නේ ආපatti වෙන අවස්ථා. ආපatti වෙන්න පුළුවන්නේ මේ විකල්ප වලින් කියන එකයි මේ කියන්නේ. පැහැදිලිනේ? ආපatti සමුත්ථානනේ මේවා. ඒකට ඇවත් වෙන්න පුළුවන් විකල්ප ක්‍රමයි මේ කියන්නේ. පැහැදිලි? පවරචිත්තයස්ම ඕ ඡන්ද කිත්තියස්ම. පැහැදිලි? පැහැදිලි අස්ම. අපි තව ටිකකින් අහලා බලමුකෝ නේද මේ ඉස්සර කදී. හරි. ඊළඟට තියෙන්නේ අනනුඤ්ඤාත සමුට්ඨානය. මේකෙත් වෙන්නේ අර කලින් වගේම සිදුවීමක්. ඒ ඥාතීන් හරි දෙමව්පියෝ හරි සැමියා හරි අනුදැනපු නැති කෙනෙක්ව උපසම්පදා කිරීමක්. එහෙම කෙනෙක්ව උපසම්පදා කරන්න බෑ. එතකොට ඒ වගේ සිදුවීම මේක භික්ෂුණීන් වහන්සේලාට පනවපු පචිතිය, 80 වෙනි පචිතිය. එතකොට ඒකෙදි වාචා වශයෙන් දැන් මේකේ හැමතැනම වාචා කියන අංගය තියෙනවා. කලින් වගේමයි වාචා අංගය යෙදෙන්න හේතුව තමයි මේකත් වචනෙන් තමයි ඉතින් කර්ම වාක්‍ය කියන්න ඕන. ඉතින් අතින් කියන් ලිවට උපසම්බදව පිටින් නැති නිසා. ඒතර වචන කියන වාචාංගය තියෙන්න ඕන. ඒතර පළවෙනි එකේදී මේ සිල්පදය දන්නේ නැතිව, මේ ප්‍රඥාප්තිය දන්නේ නැතිව වචනෙන් විතරක් කරනවා අර වගේම සීමාවට වෙන කටයුත්තකට ගිය වෙලාවක එතෙන්ද ගෙන්නගෙන කායික කයෙන් යාම ආදියක් සංවිධානය කිරීමක් මුකුත් කරන්නේ නැතිව වචනයෙන්ම විතරක් ඒ ගෙන්නා ගැනීම සහ කර්ම වාක්‍ය කීම කරනවා. චිත්තංගය යෙදෙන්නේ නැහැ සිල්පදේ නොදන්නා නිසා. සිල්පදේ කෙලීමේ හිතක් නැති නිසා. පැහැදිලිනේ? ඊට පස්සේ කාය වාචා වෙන්න පුළුවන්. ඒත් අර විදිහටම ප්‍රඥාප්තිය දන්නේ නැහැ. කයිනුත් ඒ සංවිධාන කටයුතු වලට, කියන්නේ මේ සීමාවට යන ඒවා, එකන් යන ඒවා, ඒ වගේ දේවල් කයින් කරනවා. වචනයෙන් කර්ම වාක්‍ය කියනවා. කාය වාචා චිත්තංගය නැහැ. ඊළඟට වාචා චිත්ත මොන සිල්පදී දන්නවා මෙහෙම දෙයක් තියෙනවා කරන්න හොඳ නැහැ ඒත් කමන්නේ නැහැ කියලා අන්න චිත්තංගය යෙදিলা වචනයෙන් විතරක් කරනවා. අනිත් අය ලවා ගෙන්නගෙන තමන් සම්බන්ධ නොවි ඒ කටයුත්ත කරනවා. කාය වාචා චිත්ත විදියට වෙන්න පුළුවන් සිල්පදී දැනගෙන කයින් ඒ එක්කන් යාම ආදිය කරනවා සිතින් කර්ම සිතින් නෙවෙයි වචනෙන් කර්ම වාක්‍ය කියනවා. එතකොට අන්න ඒ විදියට මේ අවස්ථා හතරෙදි වෙන්න පුළුවන් මේකේ වාචා කියන අංගය තැන් හතරෙදිම යෙදෙනවා. ඇයි කර්ම වාක්‍ය කියන්න ඕන කිව්ව වචනෙන් නිසා. හරි. පැහැදිලි. ඊට පස්සේ තියෙන්නේ අවසාන එක. නේද? අවසාන සමුට්ඨානය සංචරිත සමුට්ඨානය. ඒක මේක දැන් කරලා තියෙනවානේ. එහෙමනම් දැන් අපි කියන්නේ නැහැ වහන්න ක්‍රමයක් අපි බලමු නේද? හරි දැන් කියමු බලන්න. දැන් මේ අවස්ථා හය වෙන වෙනම වෙන්න පුළුවන් අවස්ථා හය කියමු බලන්න. අරිචිත්තයස්ම කියන්න බලන්න. කාය වශයෙන් විතරක් වෙන්නේ කොහොමද පංචරිත්තය? කයින් පිළිගන්නවා. කොහොමද පිළිගන්නේ? හා හා. ඔව්. දැන් ඊට අපහු ගෙනල්ලා කියන්න ඕනේ ඊටක නේද? හා. අපහු දෙවිලා කියනවා කයින්. හරි. ඔව් ලියලා තුරු. එතකොට ඒ විදිහට මෙතනදී කියන්නේ ප්‍රඥප්ති වීතික්‍රමසිත නැහැ. නැතුව කයින් විතරක් ඔන්න වෙන විදිය ඔය. ඊළඟ එක කියමු බලන්න තේජානන්දයන්ම වචනෙන් විතරක් වෙන්නේ කොහොමද කියලා. සිත නැහැ. ප්‍රඥා ඒක අපි ඉවර. හරි. වචනෙන් විතරක් වෙන්නේ කොහොමද? බෙල් එක ගහන්න ළඟයි නේද? ඉවර වෙන්න කාලෙ. ඒක බලන්න ඕනි තියෙක නේද? හරි කවුද වෙන කවුරු හරි කියම් බලන්න. කොහොමද වචනේ විතරක් ඒ තමන් ඉන්න තැනම ඉඳලා හරි එහෙම නැත්නම් වෙනත් කටයුත්තකට යාම ගැනත් කියන්නේ. එතකොට මේ සඳහා යාම තමයි කායික ප්‍රයෝගය කියලා කියන්නේ. එහෙම නැතුව වෙන වෙලාවක ගිහිල්ලා වෙන කටයුත්තකට යන අතරේ දැකලා කිව්වත් ඒක කායික ප්‍රයෝගය කියන්නේ නැහැ. පැහැදිලි නේ? එතකොට ඒ දෙවිදියටම වෙන්න පුළුවන්. කාය වාචා කියන කිදීන් පැහැදිලිනේ. ඒ තැන් තුනේදීම එතකොට සිල්පදේ කැඩීමේ හිත නැහැ. ඒ නිසා චිත්තංගය නැහැ. කාය වාචා වශයෙන් එතකොට කයින් ගිහිල්ලාම පණිවිඩය කියනවා. වචනෙන් පිළි අරගෙන කයින් ගිහිල්ලාම පණිවිඩය කිව්වොත් අන්න කාය වාචා. එතකොට ඒ අවස්ථා තුනම සිල්පදේ කැඩීමේ හිත තිබුණොත් චිත්තංගයත් එකතු වෙලා අවසාන මේ තුන හැදෙනවා. කොහොමද? අර විදිහට කයින්ම ඒ ටික කරනවා. සිල්පදේ දන්නවා මෙහෙම සිල්පදයක් තියෙනවා කියලා. ඒක කැඩීමේ හිත සහිතව. ඒතර ඒ විදිහටම වාචා චිත් එකත් එහෙමයි වචනෙන් අර විදිහටම එක තැන ඉඳන් ඒ ටික කරනවා. සිල්පදයක් තියෙනවා කියලා දන්නවා. ඒක දැන දැන කඩනවා. කාය වාචා චිත් එකත් එහෙමයි සිල්පදයක් තියෙනවා කියලා දන්නවා. තමන් ඒ දැන දැන කයින් තමන් වචනෙන් පිළි අරගෙන කයින් ගිහිල්ලා කියලා ඒ වගේ කරනවා. පැහැදිලි නේ? තවන්න ඔය විදියට ඒ අවස්ථා 6 මේ තියෙන්නේ නේද? නෛක තේය සත්ත්‍ව කියන්නේ හොර. ඔව් අපි ඒ සිල්පද ආවම මේ වැඩි විස්තර කතා කරමු ගේ. හරි මේ ටික තමයි එතකොට සමුට්ඨාන සීස 13 ගැන කියන්න තියෙන්නේ. ඒක තව මොකක් හෝ ගැටලුවක් තියෙන ඉක්මනට හමු බලන්න. අපි අරක ඊළඟ දවසේ ටිකක් කතා කරමු. තව ඉස්සරහට ටිකක් විස්තර ටිකක් තියෙන නිසා මෙතන ගැටලුව අපි පතරම කටින එක ඊළඟ දවසේ අපහු තව ටිකක් කතා කරමු. හරි, ඊට පස්සේ ඔව් දෙකෙන්ම කලේ නැහැ කියන එක. ප්‍රශ්නයක් නැහැ ඒකේ. කියන්නේ දෙක. හරි. එතකොට ඔන්න ඊළඟට තියෙන්නේ 11 වෙනි සප්තදශාකාරයේ 11 වෙනි කාරණාව. ඇවත සිදුවීමට ක්‍රියාව බලපාන ආකාරය. ක්‍රියා ભેදය. ක්‍රීම් ආදී වශයෙන් කොහොමද මේ ඇවත වෙන්නේ කියන එක. එතකොට මේක කොටස් පහකට බෙදෙනවා. ක්‍රියා ભેදය 90 ශික්ෂාපද කොටස් පහයි. පළවෙනි එක කිරියතු. ඒක තේරුම යමක් කිරීම නිසා තමයි මේ ඇවතටපත් වෙන්නේ. කිරීම නිසා. ඒ කියන්නේ නොකල යුතු දෙයක් කිරීම නිසා. කරන්න එපායි කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු දෙයක් කිරීම වශයෙන් ඇවතටපත් වෙනවා. කොහොමද උදාහරණයක්? ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පොළව කොටන්න එපායි කියලා. කැප පොළව කොටන්න එපා. එහෙම තියෙද්දි ඉතින් පොළව කොටනවා කවුරු හරි. නේද? එතකොට අන්න කරන්න එපායි කියපු එකක් කිරීමෙන් ඇවතටපත් වෙන විදිය. ඊළඟට අකිරිය වශයෙන්. ඒකේ තේරුම කල යුත්තක් නොකිරීම වශයෙන්. උදාහරණයක් තමයි කටින ශික්ෂාපදි. ඒකේ කරන්න ඕන අදිෂ්ඨානය නොකිරීම නිසා තමයි ඇවතටපත් උනේ. ඒක ඕකනේ අපිට ගැටලුවා වෙන්නේ. දැන් මෙතනිනුත් ඒකයි කියන්නේ මේක අනිත් පැත්තට යන්නේ. දැන් නොකිරීම නිසා තමයි මෙතන ඇවතටපත් වෙන්නේ. ඊළඟට තුන්වෙනි ඒ දෙක නම් පැහැදිලිනේ. ඒක ඉච්චර අපහසුවක් නැහැ. කරන්න ඕන දෙයක් නොකිරීම නිසා. ඒතර තුන්වෙනි එකේදී කියන්නේ කිරියා කිරියතු. මේකේ තේරුම කිරීමක් සහ නොකිරීමක් එකවර වෙලා තියෙනවා. ඒ කියන්නේ කිරියා කිරියතු කියන එකේ අර්ථය කිරීමකුත් තියෙනවා නොකිරීමකුත් තියෙනවා. දෙකක් එකට එකවර වෙලා තියෙනවා. මොකක්ද මේ කිරීම? උදාහරණයක් කියපුවාම පැහැදිලි වෙයි. චීවර පිළිගැනීමේ ශික්ෂාපදය. චීවර පටිග්ගහන. පස්වෙනි නිසඟිය. ඉවරයිද නැහැ තාමනේ. ඒක ඉක්මනට නැහැයි කිව්වා නේද? කියන්න කියයි කියලා. එහෙමද? හරි. කියමු බලන්න ඒක මොකක්ද පස්වෙනි නිසඟිය? කවුරු හරි කොටපලායස්ම. යෝපන බික්කු අඤ්ඤාතිකාය බික්කුණිය පටිග්ගන්හෙය අඤ්ඤත්‍ර පාරිවට්ටකා නිසග්ගියම් පාචිත. එතකොට එතන තියෙනවා අඤ්ඤත්‍ර පාරිවට්ටකා කියලා කොටසක්. ඒකේ තේරුම හුවමාරුවට යමක් නොදී භික්ෂුණියකගෙන් යමක් පිළිගැනීම කියන එකයි. එතකොට අපිට භික්ෂුණියගෙන් යමක් පිළිගන්න පුළුවන්. හැබැයි හුවමාරුවට දෙයක් දෙන්න ඕන. ඒකයි කතාව. ගන්න පුළුවන් හුවමාරුවට දෙයක් දීලා. එතකොට දෙන්නේ නැතුව ගත්තොත් අන්න ඇවත වෙන්නේ එහෙමයි. දෙන්නේ නැතුව දිය යුත්ත දෙන්නේ නැතිව ගත්තොත්. එතකොට අන්න ඒකයි මේ කිරියා කිරිය අකිරියතෝ කියලා කිව්වේ. කිරීමක් තියෙනවා මොකක්ද? පිළිගැනීම. සිවුර ගැනීම කළා. ඒත් එක්කම තව දෙයක් නොකළා. මොකද්ද නොකළේ? කළ යුත්තක් නොකළා. හුවමාරුවට දෙයක් දීම. පැහැදිලිනේ? අන්න ඒ දෙකම එකවර සිද්ධ වීමෙන් තමයි වෙන්නේ. දැන් අපි එකක් විතරක් කළා නම් එහෙම ඇවත වෙන්නේ නැහැ. දැන් මේ අපි තමුකෝ ගත්තේ නැහැ. ගත්තේ නැත්නම් ඉතින් ඇවත කොහොමද වෙන්නේ නේද? ඒතර ඔය දෙකෙන් එකක් උනාට ඇවත වෙන්නේ නැහැ. ඒකයි හේතුව. අපි දැන් හුවමාරුවට දෙයක් දෙනවා. නැහැ, හුවමාරුවට දෙයක් දෙන්නේ නැතුව ඉන්නවා. ඉතින් ගන්නෙත් නැතුව ඉන්නවා. ඒතකොට ඇවත වෙන්නේ නැහැ. එකයි නිකලේ දෙන්නේ නැතුව ඉන්න එක විතරයි කලේ. ගත්තේ නැහැ නේ. ඒ නිසා ඇවත වෙන්නේ නැහැ. එකයි කලේ. ඔව් එහෙම දුන්නට කවන්න. ඔව්. ඒක මේකෙදි වෙන්නේ ඇත්තනම දුන්නේ නැති නිසානේ. දැන් අපි අර ගන්න එපයි කියපුවේ හුවමාරුවට දීලයි ගන්න කිව්වේ. අපි ගන්නවා හුවමාරුව දෙන්නේ නැහැ. අන්න ඒ නිසයි ඒ කරන්න කියපු එක පැත්තක් නොකරපු නිසා. එතකොට ඒ සිවුර තියෙන එකයි ඥාතිනෝන භික්ෂුණියකගෙන් සිවුරක් පිළිගන්නවා ඒ හුවමාරුවට යමක් නොදීම කියන කරුණු දෙකම එකවර සිද්ධ වීමෙන් තමයි ඇවත වෙන්නේ. පැහැදිලි ඇති කතාව. හරි. හා. ඊට පස්සේ තියෙන හතරවෙනි එක සියා කිරියතෝ සියා අකිරියතෝ. මේ සියා කියන එකේ තේරුම මොකද්ද? දීරානන්දයන්ම ඔවිතේ ඒක ටීකාචාර්ය නාතරත් කියලා තියෙනවා. මේකේ තේරුම කදාචි කියන අර්ථය. කදාචි. ତେର කොහොමද මේකේ අර්ථ කියන්නේ? විටක කිරීම වශයෙන් නැවතරපත් වෙනවා. විටක නොකිරීම වශයෙන් මේ එකම සිල් පදයේ විකල්ප දෙකක් ගැන මේ කියන්නේ. එකම සිල් පදේ විකල්ප වශයෙන් වෙන්න පුළුවන් අවස්ථා දෙකක්. කිරීමෙනොත් වෙන්න පුළුවන්, නොකිරීමෙනොත් වෙන්න පුළුවන්. හරි වැඩේ. එහෙම වෙන්නේ කොහොමද? කිරීමෙනොත් වෙන්න පුළුවන්, නොකිරීමෙනොත් එකම දේ වෙන්න, එකම සිල් පදේ කැඩෙන්න පුළුවන් ද? එහෙම නේ? නෑ මේ තියෙන අවස්ථා දෙකක්. එකම සිල් පදේ තමයි. උදාහරණයක් රූපිය ශික්ෂාපදී. කොහොමද? කිරියතෝ කිරීම වශයෙන් කොහොමද කැඩෙන්නේ? පිළිගන්න එපා කියලා ප්‍රතික්ෂේප කරපු මුදලක් පිළිගැනීම වශයෙන්. අන්න කිරීමක්. නොකල යුත්තක් කිරීම වශයෙන්. පැහැදිලිනේ? නොකල යුත්තක් කිරීම. පිළිගන්න එපා කියපු එක පිළිගත්තා. ඊළඟ එක තමයි අකිරියතෝ. කල යුත්තක් නොකිරීම වශයෙන්. කොහොමද? ප්‍රතික්ෂේපය අපි කරන්න ඕන ගිනත් දෙද්දී. ප්‍රතික්ෂේපය කරන්නේ නැතුව සද්ද නැතුව ඉන්නවා දැන් හිතින් පිළි අරගෙන. හිතින් පිළි අරගෙන කළ යුතු ප්‍රතික්ෂේපය කරන්නේ සද්ද නැතුව ඉන්නවා. කමන්නේ ඉතින් තියලා ගිය දෙන් අපි ගත්ත අතර ගත්තේ නැහැ ඉන්නේ කියලා. හිතින් ඉවසලා ළඟ තියෙන එක සද්ද නැතුව ඉන්නවා. අන්න කළ යුතු ප්‍රතික්ෂේපය නොකිරීම වශයෙන් අකිරියතෝ. එහෙම එක අවස්ථාවකදී වෙන්න පුළුවන්. මේ එකම අවස්ථාව නෙවෙයි. ඒකයි මතක තියාගන්න ඕන. මේ එකම කාරණාව දෙවිදියට වෙනව නෙවෙයි. අවස්ථා දෙකක්. පැහැදිලිනේ? එතකොට මේ විටක කිරීම වශයෙන් නැවතරපත් වෙනවා, විටක නොකිරීම වශයෙන් නැවතරපත් වෙනවා. අවස්ථා දෙක පැහැදිලි ඇති. හරි. තව මොකක් හෝ මේ වෙනකන් ගැටලුවක් තියෙනා ඉක්මනට අහමු බලන්න. පොඩ්ඩක් හරි නොතේරුණු තැනක් තියෙනා. ඒ ශික්ෂාපදේ ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕන ඔක තේරෙන්න. මේ ශික්ෂාපදේ වෙන්නේ මෙහෙමයි කියලා. එතකොට පැහැදිලි වෙනවා. හරි ඇතිනේ. ධම්ම විසුද්ධිය ඇති.
දැන් මේ වගේ කිරීම නොකිරීම ගලපන්නේ අර උඩින් කිව්ව කය වචනේ සිත.
ඔව්.
ඒ අනුව.
ඒ තැන් වලදී
තථායිකම
සම්මුතාන වලට සම්බන්ධ වෙනවා. එතකොට දැන් මේකෙම තව ඉස්සරහට කියවෙනවානේ මේ ශික්ෂාපද. එතකොට මොන කර්මද කියලා? කාය කර්මද, වාග් කර්මද? ඒවත් කියවෙනවානේ. ඒවත් එතකොට මෙතෙන්නම සම්බන්ධයි. ඊට පස්සේ අවසාන එක. සියා කිරියතෝ සියා කිරියා කිරියතෝ. මේකත් දැන් ආවා. දැන් පහුවෙලා තියෙන්නේ. අහලා බලමු අපි ප්‍රශ්නේ. හරි. විටක කිරීමෙන් ඇවතටපත් වෙනවා. විටක කිරීමක් හා නොකිරීමක් එකවර මිශ්‍ර වෙලා ඇවතටපත් වෙනවා. කොහෙද මේක තියෙන්නේ? මේ විලාවට ඒකනම් කල් නැතුව දැක්කා නේද? හරි. කොහොමද කියමු බලන්න. එහෙමනම් කොහොමද කිරිය වශයෙන් ඇවතරපත් වෙන්නේ? කොහොමද කිරියා කිරිය වශයෙන් ඇවතරපත් වෙන්නේ? තික්කින්ද්‍රියයස්ම. හිටිය නේද ඒ කොටස කරද්දී. එනා ඒක ඊට වඩා ලොකු වැරැද්දක්. නේද? ඉමල ජීවයස්ම.
ගොනු
නෑ තියෙන කිරියතෝන් එඳෙන් උපද්‍රව උපචාරයක මෙතින් අදාළ නැහැ. මේ කියන්නේ සංඝාතිශේෂය ගැන. ඒ නිසා ඒකෙන් දුකුලානේ වෙන්නේ. ඔව්. උපචාර ආදිය ගැන මෙතින් අදාළ නැහැ. ඒවයින් මේ කියන්නේ සංඝාතිශේෂය ගැන. මේ මූලික ඇවත වෙන විදිය ගැනයි මේ කියන්නේ. ශික්ෂාපදේ හැමතැනම මතක තියාගන්න තියෙන්නේ අමතර ආපත්‍ති ගැන නෙවෙයි. මේ කියන්නේ ශික්ෂාපදයේ සමුට්ටාන හෝ ක්‍රියා වේද කියන්නේ ප්‍රධාන ශික්ෂාපදයේ ගැනයි. ප්‍රධාන ඇවත ගැනයි. එහෙමයි ඈ. පළවෙනි එක එතකොට කුටිවක්තුව මේකෙදී මේක කිරියතෝ වෙන්නේ අනිත් පැත්ත. කිරිය වශයෙන් වෙන්නේ කුටිවක්තුව දේශනා කරලා ප්‍රමාණය ඉක්මවපු කුටියක් කරනවා. පැහැදිලිනේ. එතකොට මේක නොකළ යුත්ත තමයි කුටියේ ප්‍රමාණය ඉක්මවන එක කරන්න හොඳ නැති දෙයක්. පැහැදිලිනේ. ඒ නිසා දැන් මෙතනදී කුටිය කිරීම කියන කටයුතු කුටි වස්තුව දෙසලා ඒත් එක්කම කුටිය පමණ ඉක්මවලා කරනවා. පැහැදිලිනේ. ඒ නිසා අන්න කුටි වස්තුව දෙසපු නිසා එතනින් ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් කුටිය පමණ ඉක්මවපු නිසා කිරීම වශයෙන් නොකළ යුත්තක් කිරීම වශයෙන් කිරියතෝ ඇතැම් විටක කිරීම වශයෙන් නැවතටපත් වෙනවා. ඊට පස්සේ කිරියා කිරියතෝ වෙන්නේ කොහොමද? කුටි වස්තුව දෙසන්නේ නැතිව කුටියක් කිරීම නිසා. ඒක පමණ ඉක්මවෙන්නේ නැතත් කුටි සංඛ්‍යාවට යනවා නම් ඇවත වෙනවා. ප්‍රමාණයේ ඉක්මුවේ නැති කුටියක් වුණත් ප්‍රමාණවත් කුටියක් වුණත් අර එතනදී කුටියක ලක්ෂණයේ කියනවනේ ඇඳක් හරවන්න පුළුවන් ප්‍රමාණය පළල තියෙන්න ඕන කියලා. ඊට වඩා පළල තියේනම් මේක කුටිය සංඛ්‍යාවට යනවා. ඒ නිසා එතනකදී ඒ මට්ටමේ කුටියක් ඇදුවත් කුටි වස්තුව නොදෙසපු නිසා එතනදී ඔව් අකිරියයි. කල යුත්ත නොකිරීම නිසා එතන කුටි වස්තුව නොදෙසපු නිසා අකිරිය වෙන්නේ කුටි වස්තුව නොදෙසීම. කිරීම තමයි කුටියක් හැදීම. එතකොට කුටියක් හදනවා කුටි වස්තුව නොදෙසා. එතකොට එතන අකිරියයි කිව්වේ. දැන් මෙතන අවස්ථා තුනනේ. පළවෙනි එකේ කිරියතෝ කියලා කිව්වේ කුටි වස්තුව දෙසලා ප්‍රමාණයට වඩා කුටියක් හැදීම. පැහැදිලිනේ. ඒ නිසා කිරීම වශයෙන් විතරක් ඇවතරපත් වෙනවා. මෙතනදී දෙකම එකට වෙන අවස්ථාව කිරීමක් හා නොකිරීමක් දෙකම එකට තියෙනවා. කොහොමද? කුටි වස්තුව දෙසුවේ නැහැ කුටියක් කළා. ඉතින් ඒයින් දෙකෙන් එකක් කළොත් ඒ ඇවත වෙන්නේ නැහැ නේද? හිතලා බලන්න. කුටි වස්තුව දෙසලා කුටියක් හදනවා. ඇවැත්ෙන්නේ නැහැ. කුටි වස්තුව දෙසන්නෙත් නැහැ කුටියක් හදන්නෙත් නැහැ. ඒත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. නේද? ඒකට මේ දෙකෙන් කොහොකක් හරි එක පැත්තක් උනේ නැත්නම් ඇවත වෙන්නේ නැහැ. මේ යංගි නැති වෙනවා. ඒ නිසා ඒ දෙකම එකවර සම්පූර්ණ වෙන්න ඕන. පැහැදිලිද? හරි. එතකොට ඔන්න කිරිය වශයෙන් මේ බෙදීම් පහ තියෙනවා. ඒ ටික තව හොඳට බලලා හිතට දාගන්න ඕන. නේද? තව මොකක් හෝ ගැටලුවක් තියෙනා ඉක්මනට හමු බලන්න ආනන්දයස්. කොටපලායස්ම කො කවුද ඉස්සරහා ඉන්නේ? ආ චන්දසුමනා. මොකේද? නෑ නෑ. අවසානයේ කේද? කිරියා කිරියතෝ කියද? නෑ. ප්‍රමාණයේ ඉක්මෙන්නේ නැතත් සංඝාදිසෙස වෙන්නේ නැද්ද? ඒ ශික්ෂාපදේ දැන් අමතක වෙලා. කුටි වස්තුව දෙසන් නැතුව ප්‍රමාණයට අඩු එකක් හදනවා. කුටියක් කියන සංඛ්‍යාවට යන ඇවත වෙයිද නැද්ද? ඇවත වෙනවා ඈ. සංඝාතිසිස වෙනවා. ඒ නිසා තමයි මේවා දැනගෙන ඉන්නේ කියලා කියන්නේ නේද? මේ කොටස් ටික හොඳට ඔළුවේ තියාගන්න ඕනේ නිසා. මෙහෙමයි වෙන්නේ කියලා. හරි, පැහැදිලි ඇති. ඊට පස්සේ අපි යමු ඊළඟ. දැන් මේ 11යිනේ කතා කරේ නේද? ඉතින් මේ ගැන තවත් විස්තර අටකතා ටීකාවල තියෙනවා. ඒවා පස්සේ කාලෙක එමෙහිට බලාගමු. මේ තියෙන්නේ නේද? මෙතන මේ විස්තර කරනවා. අර සියා කියන පදේ අර්ථය පවා විස්තර කරනවා. මේ තියෙන්නේ සියා ඉති සියා කෝපනති බ්‍රාහ්මණ ඒවං අස්ස ඉති ආදි සුවිය කදාචි ඉති ඉමිනා සමානත්තෝ නිපාතෝ කියලාම කියනවා. කංකා විතරණී ටීකාවේ. එතකොට ඒ වගේ අර ඒවා පැහැදිලි කරලා තියෙනවා. සියා කියන එකේ තේරුම කිසි කලෙක, එහෙම නැත්නම් ඇතැම් විටෙක, එක් කලෙක, කිසි කලෙක කියන එකයි. ඒ සියාපදේ නෙවෙයි ඈ, ක්‍රියාවක් විදියට එන සියාපදේ නෙවෙයි. ඈ ඒ නිසා මෙතනදී මේ විදියට අර්ථ ගන්න ඕනේ. හරි, ඊට පස්සේ ඔන්න සංඥා ભેදය අනුව කොහොමද ආපත්‍ති බෙදෙන්නේ කියන එකයි සංඥා ભેදය. ඒ සංඥා ભેදය අනුව කොටස් දෙකයි, සංඥා විමොක්ඛ නොසංඥා විමොක්ඛ කියලා. සංඥා විමොක්ඛ නොසංඥා විමොක්ඛ. එතකොට හැම ශික්ෂාපද ඔක්කොම ටික කොටස් දෙකකට බෙදෙනවා. එක කොටසක් සංඥා විමොක්ඛයි, එක කොටසක් නොසංඥා විමොක්ඛයි. එතකොට මේකේ මතක තියාගන්න තියෙන්නේ මේකේ අර්ථය ගද්දී ඒ විග්‍රහ වාක්‍ය හොඳට බලලාමයි අර්ථය ගන්න ඕන. මෙන්න මේ කංකා විතරණී ටීකාවේ මේකේ අර්ථය පෙන්වලා තියෙනවා. සංඥාය අභාවේන විමොක්ඛෝ අස්ස ඉති සංඥා විමොක්ඛෝ. ව්‍යතික්‍රම සංඥාවගේ අභාවය කරණ කොටගෙන අභාවයෙන් ඇවතින් මිදීම මේ ශික්ෂාපදයට වන්නේ නොයි සංඥා විමොක්ඛ ශික්ෂාපදයක් නම් වේ. කෙටියම කිව්වොත් ඒ ශික්ෂාපදය කැඩීමේ සංඥාව නැත්තම් ඇවත වෙන්නේ නැහැ. ඒ කියන්නේ සංඥාව තිබ්බොත් තමයි ඇවත වෙන්නේ. සංඥාව තිබ්බොත් ඇවත වෙනවා කියන එක තමයි අර්ථය සංඥා විමොක්ඛ කියන එකේ. එතකොට ඒක අනිත් පැත්තෙන් සිතට සම්බන්ධයි. එතකොට සචිත්තක ශික්ෂාපදයම තමයි සංඥා විමොක්ඛ වෙන්නේ. පැහැදිලිනේ ඒක? එහෙම මතක තියාගත්තම හරි. සචිත්තක ශික්ෂාපදයක්මයි සංඥා විමොක්ඛ වෙන්නේ. හරිනේ? එතකොට අචිත්තක එක නො සංඥා විමොක්ඛයි. ඒකේ තේරුම එතකොට සංඥාය අභාවේන විමොක්ඛෝ නැති. සංඥාව නැතත් ඇවත වෙනවා කියන එකයි. පැහැදිලිනේ? සංඥාව නැතත්, ඒ කියන්නේ වීතික්‍රම සංඥාව තිබ්බත් නැතත් ඇවත වෙන්න පුළුවන්. මේ සංඥාව අදාළ නැහැ. පැහැදිලිනේ? ඒ කියන්නේ ශික්ෂාපදය සංඥාව කියන එක අපි වැටකින් දාලා හිත කියලා ගමුකෝ. ඒ සංඥාවත් හිතත් එක්ක යෙදෙන ධර්මයක්නේ. එතකොට වීතික්‍රම සිත නැතත් ඇවතර වෙන්නපත් වෙන්න පුළුවන් අචිත්තක සිල්පද. දැන් අපි මල් කඩද්දී අපිට සිල්පදේ කඩන හිතක් නැහෙනේ. ඒත් හැබැයි ඇවතරපත් වෙන්න පුළුවන්. ඉතින් මේකේ සංඥා විමුක්තියට උදාහරණයක් පටවි කණන්. එතකොට සචිත්තක ශික්ෂාපද සංඥා විමුක්ඛයි. ඒ වගේම අචිත්තක ශික්ෂාපද නො සංඥා විමුක්ඛයි. ඔමෙක් ගැන හරි. ඒකේ මොකක් හෝ ගැටලුවක් තියෙද? මේ සංඥා ભેදයි කෙටියෙන් මතක තියාගන්න. ඒක සංඥා විමුක්ඛ කියන්නේ සිත සචිත්තක ශික්ෂාපද සිත යෙදුනොත්ම තමයි ඇවත වෙන්නේ. එතන ඇතරම වීතික්‍රම සංඥාව යෙදුනොත් තමයි ඇවත වෙන්නේ. කොහොමද ඒකේ විස්තරෙත් කියන්නේ? ඉතරානාම යතෝ වීතික්‍රම සංඥාය අභාවේන න මුච්ඡති සා ඉතර සද්දස්ස වුත්ත පටියෝගී විසයත්තා කියලා විදිහට විස්තර කරනවා. එතකොට ඒ වීතික්‍රම සංඥාව නැත්තම් ඒකට කියනවා අපි වීතික්‍රම සංඥාවගේ අභාවයෙන් ඇවතින් මිදීමක් නැත්තම්. ඒකට දැන් ටිකක් අර නැත්තේ නොවේ වගේ කතාවක් මේ කියන්නේ නේ. ඒකට ඒ නිසා කෙටියෙන් මතක තියාගන්න සංඥා විමොක්ඛ කියන්නේ සචිත්තකයට සමානයි, නො සංඥා විමොක්ඛය අචිත්තකයට සමානයි කියලා මතක තියාගන්න. අපි මේ සචිත්තක අචිත්තක කතාව දැන් කතා කරමු. එතකොට පැහැදිලි වෙනවා. එතකොට චිත්ත බෙහෙදය 13 වෙනි කාරණාව. චිත්තයේ යෙදීම අනුව කොටස් දෙකයි, සචිත්තක ශික්ෂාපද අචිත්තක ශික්ෂාපද කියලා. එතකොට ඒව ගැන විස්තරයක් ඉතින් අට කතා ටීකාවල කියනවා. තොට තත් යා සචිත්තක සමුත්ථාන වතේන ඒව සමුත්ථාති අයන් සචිත්තක යා අචිත්තකේනවා සචිත්තක මිස්සකේනවා සමුත්ථාති අයන් අචිත්තක. අපි මේ කතාව කලින් කීවා. කොහොමද තේරුම? සචිත්තක චිත්ත අංගය සහිත විකල්ප වලින්ම සමුත්ථාන වලින්ම ඇවතටපත් වෙනවා නම් ඒවට අපි කියනවා සචිත්තකයි. එතකොට ඒ චිත්තාංගය නැතිවත් එහෙම නැත්නම් චිත්තාංගයත් එක්ක මිශ්‍රවත් චිත්තාංගය තියෙනේවත් තියෙනවා චිත්තාංගය නැති විකල්පත් තියෙනවා. එහෙමනම් ඒවට අපි කියනවා අචිත්තකයි. පැහැදිලි නේ? එතකොට ඒ ඇතැම් ඒවා තියෙන්න පුළුවන් චිත්තාංගයේ විකල්ප තුනේම යෙදුන්නේ. මතක ඇති. කොහොමද භූතාරෝචන ශික්ෂාපදේ? ඒකෙදි චිත්තාංගය නැති විකල්ප තුනමයි යෙදුනේ. නේද? ඒකත් කොහොමත් අචිත්තකයි. තව ඒවා අපිට යෙදුනා කොහොමද? ඊලකලෝම සමුට්ඨානාදීදී කාය කාය චිත්ත මතක ඇති නේද? එතකොට ඒ තැනකදී කාය කියලා එක විකල්පයකදී සිත යෙදුනේ නැහැ. කාය චිත්ත කියන එකේදී හිත කියන අංගෙ යෙදුනා. නමුත් ඒකේ හිත නැති අංග එක විකල්පයකට යෙදුනානේ. එක සමුට්ඨානිකුත්. ඒ නිසා අපි ඒකට කියනවා අචිත්තකයි කියලා. පැහැදිලි නේද? එතකොට මතක තියාගන්න තියෙන්නේ අන්න ඒ සචිත්තක සමුට්ඨාන වලින් හටගන්න ශික්ෂාපද ආපatti සචිත්තක ශික්ෂා සමුට්ඨාන සහිත ශික්ෂාපදයි සචිත්තක ආපatti. ඒ වගේ චිත්තාංගය නැතිව හෝ නැති සමුට්ඨාන වලින් හෝ මිශ්‍ර සමුට්ඨාන වලින් හටගන්න ආපatti අචිත්තක ශික්ෂාපදයි. උදාහරණ මේ තියෙන්නේ නේද? භූතාරෝචන, පඨම කටින ඒවා උදාහරණ. ඒකට පඨවි කණණේකි කොහොමද වෙන්නේ? චිත්තංගය තියෙන්න ඕන. ඒකට වචනිනුත් වෙන්න පුළුවන් ඈ. ඊට පස්සේ ඔන්න 14 වෙනි කාරණාව. සප්තදසාකාරයේ 14 වජ්‍ය භේදය. ලෝකවද්ද්‍ය ප්‍රඥප්ති වද්ද කියන කාරණාව. හරි. එතකොට මොකක්ද ලෝකවද්ද ශික්ෂාපදයක් කියලා කියන්නේ? ඉතින් අපි කලින් කතා කරලා තියෙනවා 얘 ගැන නේද? ඇහුවෙත් නැද්ද? කවදාවත් අහලා නැහැ වගේ බලන් ඉන්නේ සමහර විලා නේද? ඈ? ඒකේ මතක තියාගන්න තියෙන මේකේ ලොකු විස්තරයක් තියෙනවා. අට කතා ටීකාවල ලොකු විස්තරයක් තියෙනවා. ඒ දැන් හිමීට පස්සේ කාලෙක කියවගන්න. අපි දැනට කෙටියෙන් ඒ ටිකේ අර්ථය විතරක් බලාගමු. මෙතනදී කියන්නේ වස්තු විජානන සිත ගැනයි කතා කරන්නේ. ඒ කියන්නේ වස්තු විජානන සිත කියන්නේ මේ කරන්නේ මොකක්ද කියන කටයුත්ත. ශික්ෂාපදයක් දැන් එහෙම ශික්ෂාපදයක් තියෙනවද නැද්ද කියන එක ගැන සලකන්න එපා. ඒක ගැන දන්නවද නැද්ද කියන කතාව අදාළ නැහැ. මොකද ඒක දන්නවා නම් අනිවාර්යයෙන්ම අකුසල් හිතක්මයි. දැන් ඒක දැන දැන කළොත් අනිවාර්ය අකුසල් හිතක්. ඒ නිසා තමයි ඒක ගැන සලකන්න එපා. මේ කියන්නේ වස්තු විජානන චිත්තය ගැන. ඒක ගැන විස්තර වශයෙන් තව ටීකාචාර්යයන් වහන්සේලා එහෙම කියලා තියෙනවා. ඒකයි වස්තු විජානන වස්තු වීතික්කම විජානන චිත්තේන සචිත්තක පක්ඛේටි ගහේ තබ්බං කියලා ඒව ගැන විස්තර කරනවා. මොකද හේතුව තමයි ප්‍රඥාප්තිය දන්න සිත තියෙනවා නම් ප්‍රඥාප්තිය දන දන කැඩුවොත් අනිවාර්යම අකුසලයක්මයි. මොකද ඒක පටිඝ හිතක්. ඒක ගැනත් කියලාම තියෙනවා. මේ තියෙන්නේ නේද? පටික්කිට මිදං කාතුන්න වට්ටතිටි ඥානං තස්සහි. පන්නත්ති වජ්ජේපි අනාදරිය වසේන පටිඝ චිත්තමේව උපජ්ජති. කියලා ඔය විදිහේ විස්තරයක් කියනවා. නිරත්තක මේ සියා සබ්බ සික්ඛාපදානිපි ලෝකවජ්ජානීති එත්තක මත්තස්සේව වත්තබ්බතා ප්‍රසංගතු කියලාම කියනවා. ඒ නිසා එහෙම වුණත් ඉතින් කියන්න වෙන්නේ හැම සිල්පදයක්ම ලෝකවද්දයි කියලා. පැහැදිලිනේ? ඒ නිසා මේ කියන්නේ වස්තුව දැනගැනීමේ සිටින්. වස්තුව කියලා කියන්නේ අපි දැන් මල් කඩනවා නම් මල් කඩනවා කියන කටයුත්ත තමයි දන්නවා. අපි එහෙම නැත්තම් බොරුවක් කියනවා නම් මම මේ බොරුවක් කියනවායි කියන බව දන්නවා. එහෙම සිල්පදයක් තියෙනවද නැද්ද කියන එක දන්නවද නැද්ද කියන එක වැදගත් නැහැ. ඒක ගැන සලකන්න ඕනේ නැහැ. දැන් ඒක දැනගෙන හිටියොත් කොහොමවත් අතුසල්. පැහැදිලිනේ. ඒකට ඒකයි කියන්නේ දැන් මේ වස්තුව දැනගන්නා සිතින් ඒ සචිත්තක පක්ෂේදී ඒකාන්තේම අකුසල් වෙන ශික්ෂාපදවලට අපි කියනවා ලෝකවද්‍යයි කියලා. ඒ කියන්නේ දැන් මේ තමන් කරන්න යන වැරද්ද තියෙනවනේ. අපි හිතමු දැන් මේ කරන වස්තුව තියෙනවනේ ඉක්මවන දේ වැරද්ද. ඒ වැරදි දේ වෙන හිතකින් කරන්න බැරි නම් අකුසල් හිතකින්ම නම් කරන්න වෙන්නේ. අන්න ඒ වට කියනවා ලෝකවද්‍යයි කියලා. පැහැදිලි නේ? ඒ එහෙම සිල්පදේ තියෙනවද නැද්ද කියලා දැනගෙන හිටියත් නැතත් ඒක කරන්න වෙන්නේම අකුසල් හිතේ. දැන් උදාහරණයක් විදිහට හිතලා බලමු. මිනිහෙක් මැරීම. එහෙම සිල්පදයක් තියෙනවා කියලා ඒ ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ. කුසල් හිතින් මිනිහෙක්ව මරන්න පුළුවන්ද? බැ. පැහැදිලි නේ? එහෙමනම් මිනිහෙක් මැරීම කියන එක ලෝකවද්‍යයි. ලෝකවද්‍ය ශික්ෂාපදයයි. අපි තමකෝ බොරුවක් කීම කියන එක. ඕක කරන්න පුළුවන් සිල්පදයක් තියනවද නැද්ද දන්නේ නැහැ ඒ කෙනා. ඒ කෙනාට සිල්පදයක් තියනවද නැද්ද දැනගෙන හිටියත් නැතත් ඒ කෙනාට කුසල් හිතින් පුළුවන් බොරුවක් කියන්න. බැ. පැහැදිලි නේ? ඒතොර සුඛ විසක්තියක් කිරීම. මෙවුන්දම් සේවනයක් කිරීම. හොරකමක් කිරීම. ඒතොර මේවා කවදාවත් කුසල් හිතකින් හෝ ක්‍රියා සිතකින් අව්‍යාකෘත සිතකින් කරන්න බෑ. අනිවාර්යෙන් ඒකාන්ත අකුසලයක්මයි වෙන්නේ. අන්න ඒ වගේ වස්තුවල පනවපු ශික්ෂාපදයක් තියෙනවා නම් ඒ වගේ දෙයක් තමයි ලෝකවද්‍යයි කියලා කියන්නේ. පැහැදිලිනේ? ඈ නෑ නෑ ගිහේ කරත් ඒ ටිකම තමයි. ඒක අකුසලයි කොහොමත් අකුසල. නෑ නෑ මං කියන්නේ මේ ඇවත් දැන් මේ කතා ගන්නේ ආපත්‍ය සමුත්තරණේ කතා ගන්නේ. ඔව් පුළුවන් වුණාට අකුසල්. තමන්ගේ භාර්යාව එක්ක හිටියත් අකුසල්. ඈ? ඔව් කමන්නේ කියලා කියන්න බෑ. ඒක කළොත් කැඩෙන්නේ නෑ. ඔව් තිල්පදේ කැඩෙන්නේ නැහැ මිසක අකුසල්. කුසල් හිතින් කරන්න බෑ ඒ. එනිසා ඉතින් මේ තමන්ගේ බිරිඳ එක්ක හිටියත් කොහොම හිටියත් අකුසල්ම තමයි. ලෝභ හිතකින් නැතුවක කරන්න බෑ. පැහැදිලි නේද? ඒකයි දැන් මේ කියන්නේ අකුසල් හිතක්මයි වෙන්නේ. කියන්නේ ලෝභ හිතක්මයි උපදින්නේ. ඔතනදී. ඔව් එහෙමම ගන්න බෑ හැමදේම. ඔව් අකුසල් හිතක් නම් ඇති වෙන්නේ යම් වස්තුවකදී ඒක ලෝකවද්‍යයි. පැහැදිලි ඇති තික්කින්ද්‍රියස් මයින අපි ඉස්සරහදී අහනවා මේක ලෝකවද්‍යද ප්‍රඥාප්තිවද්‍යද කියලා සිද්පදේ තියෑ. හරි. ඒතර ප්‍රඥාප්තිවද්‍යයි කියලා කියන්නේ. ඒතර වස්තු විජානන සිතින් ඒතර මේ සචිත්තක පක්ෂේදී උනත් අනිවාර්යෙන්ම අකුසල් කියලා කියන්න බෑ. ඒතර ප්‍රඥාප්තිවද්‍යයි කියන්නේ ඒ කෙනා ඒ වස්තුව දැනගෙන හිටියත් ඒ කෙනාට සමහර විටක අකුසල් හිතක් ඇති වෙන්නත් පුළුවන්, සමහර තැනකදී කුසල් වෙන්නත් පුළුවන්, සමහර අවස්ථාවකදී ක්‍රියාසිතකිනුත් මේක කරන්න පුළුවන් නම් අන්න ඒ වගේ තැන ඒවට අපි කියනවා ප්‍රඥාප්තිවද්‍යය. උදාහරණයක් විදිහට මල් කැඩීම, මල් කඩන එක. දැන් සිල්පදේ දන්නේ නැතුව ඒ කෙනා මල් කඩනවයි කියන ඒ වස්තුව දන්නවා. වස්තු විජානන හිත තියෙනවා. මල් කඩනවා කියන බව දැන ඉතින් කොහොමද කඩන්න ඕන? හැබැයි ප්‍රඥාප්තිය දන්නේ නැහැ. මේ කිනාට කුසල් හිතින් කඩන්න බැරිද? පුළුවන්. බුදුගුණ මතක් කර කර මල් කඩනවා. අකුසල් හිතින් කඩන්න බැරිද? අදත් මට මල් කඩලා දෙන්නයි කිව්වා. මොන කරදරයක්ද දන්නේ නැහැ කියලා අන්න ගැටි ගැටි මල් කඩනවා. එතකොට අන්න අකුසල් හිතින් කඩන්නත් පුළුවන්. රහතන් වහන්සේ කෙනෙක් මේ සිල්පදේ දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ගුණ සිහි කර කර මල් කඩනවා. මොන හිතින්ද? ක්‍රියාසිතකින් මල් කඩන්න පුළුවන්. අන්න ඒ වගේ වස්තුව දන්නවා. ඒ කටයුත්ත කරන එක දන්නවා. සිල්පදේ දන්නේ නැහැ. අන්න ඒ වගේ වස්තුව දැනගත්ත තැනකදී උනත් අනිවාර්යයෙන්ම අකුසල් වෙනවයි කියලා නියමයක් නැති තැන් තියෙනවනේ. ඒවට අපි කියනවා ප්‍රඥාප්ති වද්‍යයි කියලා. පැහැදිලි නේ? එතකොට පොළව කෙටීමත් ඒ වගේ.
වස්තුවක් දන්නවා. ඔව්. ශික්ෂාපදයක් දන්නවා.
ඔය එතනක අනිවාර්ය අකුසල්. ඒක මේකෙදිත් ඒ දෙවිදියම වෙන්න පුළුවන්. දැන් ඒකයි කියන්නේ දැන් ඔය ප්‍රඥාප්ති වද්දේ ශික්ෂාපදවල අනිවාර්යෙන් අකුසල් වෙන පැත්තකුත් තියෙන්න පුළුවන්. ඒක කුසල් වෙන්නත් පුළුවන්. ඒ විකල්ප ඔක්කොම තියෙනවා. දැන් ලෝකවද්දිකේ එහෙම නැහැ. ලෝකවද්දිකේ දැනදැන කළොත් ඉතින් අකුසල්ම තමයි ඒකාන්තේ. ඒකයි කතාව. මේකෙදි ඒ දැනදැන කළත්, ඒ කියන්නේ කරන වස්තුව දැනදැන හිටියත් අනිවාර්යෙන්ම අකුසල් කියලා කතාවක් නැහැ. හැමෝටම අකුසල් වෙනවයි කියලා කතාවක්
නැහැ.
දෙකයි කියන්නේ ඉතින් මේකේ අකුසල් වෙන්නත් පුළුවන්, කුසල් වෙන්නත් පුළුවන්, ක්‍රියා වෙන්නත් පුළුවන්. මල් කැඩීම. මල් කඩනවායි කියන බබ. මල් කඩනවා කියන බබ. මල් කියලා දැන ගැනීම නෙවෙයි. මල් කඩනවායි කියන බබ. මම දැන් මල් කඩන්නේ. ඔව්. ක්‍රියාව. හරි නේද? එතකොට මේ විදියට ඔන්න ඒ වජ්‍ය බෙහෙදය දැනගන්න ඕන හැම ශික්ෂාපදයකම. එතකොට ඒ ටික අපිට මේක දැක්කම එතකොට තේරුම් ගන්න ඕන. එහෙමනම් මේක මේ විදිය සිල්පදේ. දැන් මේ ටික දැනගත්තම ඊට පස්සේ අපිට සිල්පදේ දැන් අට කතාවේ කියනවනේ මේක ලෝකවද්‍යයි ප්‍රඥාප්තිවද්‍යයි කියලා. එතකොට අපිට මේවා ඔක්කොම අපිට මතක් වෙන්න ඕන. මේ කියපු කාරණා ටික. අපි බලමු කොහොම මතක් වෙයිද කියලා ඉස්සරහට නේද? ඔව්.
සම්මතය එතකොට ප්‍රඥාප්තිවද්‍යයේ කිය.
ඔව් ඔව්.
අචිත්තක පක්ෂේ තියෙනවා කියන්නට ඕනේ.
තියෙනවා තියෙනවා. ප්‍රඥාප්තිවද්‍යයේ අචිත්තක පැත්තකුත් තියෙනවා දැන්. ලෝකවද්‍යයේත් අචිත්තක පැත්තක් තියෙනවා. දැන් ලෝකවද්‍යයේ වුණා දැන් අචිත්තකව වෙන්න පුළුවන් නේ. පැහැදිලි නේද? ඒක තමයි අචිත්තකව අකුසල් වෙන තැනක් තියෙනවා. ලෝකවද්‍යයේ අචිත්තකව අකුසල් වෙන තැනකට උදාහරණයක් තමයි කියන්නේ සුරාපානය. අචිත්තකව වුණත් ඒකෙදි අකුසලයේ වෙනවයි කියලා කියන්නේ. එහෙම කතාවක් කියනවා.
සුරාපානය
බොද්ධි අකුසල් වෙනවයි කියලා කියන්නේ. ඒක තමයි ඒක හරි බොහොම සියුම් කතාවක් ගෝගෙන ලොකු විස්තරයක් දෙනවා. ලොකු විස්තරයක් කියනවා කි ඒ ශික්ෂාපදේ කරන කාලෙක අපි මේක බලමු. ඒක ටීකාවේ පිටු ගානක විස්තරයක්. දැන් පිටු 7-8ක විස්තරයක් යනවා කියන්නේ. එමේ ඊට ඒවා පස්සේ කාලෙක විස්තර දැනගමු. දැන්ට මතක තියන්න දැන් ප්‍රඥාප්තිවත් දෙකේ දැන් ওই සචිත්තක පක්ෂේනේ. ඉතින් අචිත්තක පක්ෂය කියලා කියන්නේ වස්තුවක් දන්නේ නැති අවස්ථාවක්. ඒ උදාහරණයක් විදියට උන්න කෙනෙක් නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්න වෙලාවේ අරුණ නගිනවා. නිසඟි වෙන එකක් කියන්නකෝ. දැන් එතකොට අන්න ඒ වෙලාවේදී අචිත්තකයි. අචිත්තකයි ප්‍රඥාප්තිවද්දේයි. සිවුරු නිසඟි වීමේ සිල්පදය. පැහැදිලි නේද? එතකොට Tamanට මේ දැන් මේ වෙලාවේ මේ වස්තුව ගැන වස්තුව දන්නේ නැහැ. දැන් මෙහෙම සිවුර අරුණ නගින්න යන්නේ ඒ සංඥාවක් නේ. පැහැදිලි නේ? එතකොට අන්න ඒ වගේ තැනක අචිත්තකවත් වෙන්න පුළුවන්.
එතකොට ගන්නත් දැන් අචිත්තක සචිත්තක අචිත්තක බව තීරණය කරන්නේ වස්තු විඥානනේන්ද ප්‍රඥාප්ති විඥානනේන්ද කියන එක තෝරගන්න වෙන්නේ.
ඔව්. හැම තැනකදීම ලෝකවද්ද ප්‍රඥාප්ති වද්ද බෙදීම ගන්නෙම වස්තු විඥානන සිටින්. හැබැයි අර ශික්ෂාපදයේදී සචිත්තක අචිත්තක භාවයේ ගන්නේ ඒ ශික්ෂාපදයේ අන්තර්ගතයේ දිහා බලලා.
ඒක අපිට ඒකාන්තේ
ඒක අට කතාවේ හෝ ටීකාවේ කියන. මේකෙදී
වස්තු
අපිට සාමාන්‍ය ශික්ෂාපදයේ දිහා බලලා ඒක කියවේ හැකියි. දැන් කොහොමද පළවෙනි පරාජිකාව ගැන කියද්දි මේ කියන්නේ? ඉතින් ඒකේ ප්‍රඥාප්ති විජානන කතාවක් නැහැ. වස්තුව දන්න බවින් තමයි සචිත්තක කතාව කියන්නේ. එතකොට සංචරිතයේ කියේදී ඒකේ වස්තුව දැනගත්තරම එහෙමනම් දැන් අර රහතන් වහන්සේට අවතක් වෙන්න බෑනේ. ඒ තැනකදී ප්‍රඥාප්ති විජානනයේ නිසා තමයි එතන අවත කියන්නේ. ප්‍රඥාප්තිය කියලා කියන්නේ ශික්ෂාපදය කියන එක. ප්‍රඥාප්ති විජානනයේ කියලා කියන්නේ ශික්ෂාපදය. එතකොට මේ දෙක මතක තියා මේ දෙකේ වෙනස තේරුම් ගන්න ඕන. ඇතැම් අවස්ථාවලදී ඒ සිත කියලා කියන්නේ ඒ වස්තුව. එහෙම නැත්නම් ඒ කරන කටයුත්ත ඉක්මවන දේ දන්නවයි කියන එක. සමහර තැනකදී ශික්ෂාපදේ දන්නවා කියන එක. දැන් සංචරිතයේදී එතන චිත්තය කියලා කිව්වේ ශික්ෂාපදේ දන්නවා කියන එක. දැන් වස්තුව දැනගෙන හිටියොත් එහෙම නැතිනම් වස්තු විජානන චිත්තයෙන් අචිත්තකයි නම් එහෙමනම් රහතන් වහන්සේට නෙවෙයි එතනදී දැන් වස්තු විජානනය විතරක් නම් අපි ගන්නෙ වස්තු විජානන චිත්තයෙන් සචිත්තකයි කියලා කිව්වොත් එහෙම වස්තුව දැනගත්තොත් විතරයි එවත වෙන්නේ. වස්තුව දන්නේ නැත්නම් ආපත්‍ති නැහැ කියන කතාවක් නෙන්නේ අර අචිත්තකේ වගේනේ. ඒතකොට දැන් තමන් පණිවිඩේ ගෙනිච්චද නැද්ද දන්නෙත් නැහැ. එහෙම අර්ථයක් ඉන්නේ. එහෙම එකක් වෙන්නේ නැහනේ. දැන් පැහැදිලි නේද? ඒතකොට වස්තු විජානන චිත්තයෙන් අචිත්තකයි කිව්වොත් ඒකේ තේරුම මොකද්ද? වස්තුවක් දන්නේ නැහැ කියන එකයි. පැහැදිලිද? වස්තුවක් දන්නේ නැහැ. ඒතකොට දැන් තමන් පණිවිඩය ගෙනිච්චද නැද්දක් දන්නේ නැහැ. පැහැදිලිද? මේ අය පණිවිඩේ ගෙනියන අය ගෙනියා යුතු අයද නැද්ද කියන එක. දැන් අපි හිතමු කො උදාහරණයක් විදියට මල් කඩන එක ගැන උදාහරණයක් විදියට මේ මම මලක් කැඩුවද නැද්දවත් දන්නේ නැහැ. ඒතකොට වස්තු විජානනය කියන එක ඒක දන්නේ නැහැ කියලා කියන්නේ තමන් ඒ කටයුත්ත කළාද නැද්ද කියන එක දන්නේ නැහැ කියන එකයි. පැහැදිලි නේද? ඒතකොට ඒ පැත්තම නෙවෙයි හැමතැනකම කියන්නේ. ඔව්. වස්තු විජානනය ඔව් ප්‍රඥාප්ති විජානනය තිබ්බොත් ඉතින් කොහොමද ඒ තැනක ආපත් ඉන්නේ දැන් ප්‍රඥාප්ති විජානනය දැන් ප්‍රඥාප්තිය දැන දැන කැඩුවොත් ඒ තැනක ඉතින් අහන්න දෙයක් නැහැ දැන් වස්තු විජානනයේ තියෙන තැනකදී ප්‍රඥාප්තිය දැනගත්තත් නැතත් ආපත් ඉන්නේ ප්‍රඥාප්තිය දැනගත්තොත් කොහොමද ආපත් ඉන්නේ පැහැදිලි නේද එහෙම
දැන දැන කැඩුවොත්
එතකොට අකුසලෙත් වැඩි එතකොට අකුසලෙත් වැඩි පැහැදිලි නේද දැන් තමන් දැන දැන කෙටියෙන් මතක තියාගන්න ඕනේ දැන් සිල්පදෙත් දැන දැන මෙහෙම සිල්පදයක් තියෙනවත් කියලා දැන දැනම කැඩුවොත් ඒ තැනක කොහොමත් අකුසලෙයි බලවත් නේ සමහර තැනක් තියෙනවා එහෙම සිල්පදේ දැනගන්නම ඕන ඇවත වෙන්න සමහර ශික්ෂාපද උදාහරණයක් විදියට තේ කියාගෙන කියන්නේ ඒතකොට ඒකෙදී ශික්ෂාපදේ තියෙනවයි කියලා දැනගත්තොත් තමයි ඇවත වෙන්නේ එහෙම නැත්තම් එහෙම නැත්තම් ආපත්‍ය වෙන්නේ නැහැ. ඒ අනාදරිය තමන්ගෙ තියෙන්න ඕන. මෙහෙම දෙයක් මං ඉක්මවනවා කියන හිත තියෙන්න ඕන. එතකොට ඒකට අපි කියන්නේ පඤ්ඤාති විජානන චිත්තය. එතකොට වස්තු විජානන චිත්තය කියලා අපි දැන් කිව්වේ ඒ කරන කටයුත්ත කියන එකයි. දැන් අතනදී සේකියාවලදී ඒ ප්‍රඥාප්ති විජානන හිත තිබුණත් නෙමෙයි වස්තු විජානන හිත තිබුණත් ප්‍රඥාප්ති විජානන හිත නැත්තම් ඇවත වෙන්නේ දැන් තමන් උදාහරණයකට අපි තනකොළ වලට කියලා ගහනවායි කියලා හිතමු මේ තනකොළ වලට කියලා ගහන බව තමන් දන්නවා හැබැයි එහෙම එපායි කියලා භාග්‍යතුන් වහන්සේ කිව්වා කියන එක දන්නේ නැහැ ඇවත වෙන්නේ තේකියවල විතරයි ඈ අනිත් ඒ වගේ එහෙම බෑ තේකියවලදී එහෙම වෙන්නේ නැහැ අමතකුණත් වෙන්නේ ඇවත වෙන්නේ ඒ අනිත් ගානතිය. ඔව්. ඒවත් ඉන්නේ. ඔව්. අනාදරියත් කියන කංගයක් නේ. අනාදරිය තියෙන්න ඕනේ. අපි ඒ අපි ඒ විස්තරය එතනදී කතා කරන්නේ. හරි. දැන ගැනීම. ඔව්. අජානන කියන්නේ දන්නේ. තව ටිකක් අපි ඊළඟ දවසේ පොඩි සටහනක් එකකටත් තව දාන්න මේකට අපිට ටිකක් කාලි මදි වුණා. මේ වස්තු විජානන ආපත්‍ති විජානන දෙක ගැන තව පොඩි සටහනක් ඊළඟ දවසේ පොඩි වෙලාවකින් කතා කරමු. ඒතර මතක තියාගන්න මේකෙදී මොන සිතින් නැවත වෙන්නේ කියන එක අපිට ශික්ෂාපදේ අනුසාරින් දැනගන්න පුළුවන්. අපිට කියවගෙන යද්දි තේරෙනවා මේකෙදී මේ ප්‍රඥාප්තිය දැන ගැනීමද නැවතට කාරණාව එහෙම නැතුව මේ වස්තුව දැන ගැනීමද කියන එක. පැහැදිලි නේ? ඒ සමුට්ටානාදී කියවද්දි කොහොමද තේරෙනව? හරි. ඊට පස්සේ තියෙන්නේ කම්ම බේදය. කම්ම බේදය. කාය කම්ම, වාචා කම්ම, කාය වාචා කම්ම කියලා කොටස් තුනකට බෙදෙනවා ශික්ෂාපද ඔක්කොම ටික. කාය කම්මයි කියලා කියන්නේ කායද්්වාරයෙන් පත්වෙන ආපත්‍ති. ඔත සිත කොහොමද ඉතින් සිත යෙදෙනවනේ කායද්්වාරය යෙදෙනව නම් අනිවාර්යෙන් කායද්්වාරේ විතරයි නයි යෙදෙන්නේ වාග්ද්වාරේ යෙදෙන්නේ නැත්නම් ඒ කියන්නේ වචනය යෙදෙන්නේ නැහැ කයින් විතරයි කයින් සහ සිතින් තමයි ඇවත වෙන්නේ එහේ මේවට අපි කියනවා කාය කර්ම කියලා උදාහරණයක් ඔව් පළවෙනි පරාජිකණය ඔක වචනයෙන් උත් වෙනව නම් හරි වැඩේ වෙන්නේ නේද මුදු වෙලාවට කයින් විතරයි වෙන්නේ ඒ නිසා කාය කර්මයි වාචා කර්ම කියන්නේ වචනයෙන් විතරයි වෙන්නේ. කියන්නේ වාග් ద్వාරයෙන් විතරයි හිත යෙදෙන්න පුළුවන්. කයින් වෙන්නේ නැහැ. මොනවද? ඔව්. බොරු කීම කයින් වෙනව ඈ. ආ. කයින් වෙනවා. පදසෝ ධම්ම ධම්මදේශන මේ තියෙන උදාහරණ නේද? ධර්මදේශන ශික්ෂාපදෙදී වචනයෙන්මයි වෙන්නේ. කිව්වොත් නෙවෙයි වචන ගානටනේ යාපත් වෙනවා වෙන්නේ නේද? ඒ වගේදී වාග් ద్వාරයෙන් විතරයි. කාය වාචා දෙකෙන්ම අදින්නාදාන පරිජිය. එතකොට හතරවෙනි පරාජිකාව මුසාවාද ශික්ෂාපද ඒවා තුන්වෙනි පරාජිකාව ඒවා කාය වාග් දෙකෙන්ම වෙනවා. කාය කර්ම වාග් කර්ම දෙකෙන්ම. පැහැදිලිද? අරිය සිරියායස්ම ජින සිරියායස්ම පැහැදිලි. පැහැදිලිද? පැහැදිලි දැනක් තියෙනම් අහන්න ඕනි. තව ටික වෙලාවයි අපිට තියෙන්නේ. ඉතිරි ටික කියන්න ඕනනේ නේද? පැහැදිලි දැනක් තියෙනම් අහන්න. සබ්බාච කාය කම්ම වචී කම්ම තදුභය වශයෙන් තිවිදා හොන්ති කියලා මේ විදිහට විස්තර කරනවා. ඒකට මේ විදිහට තමයි කොටස් වලට වෙන් වෙන්නේ. ඉතින් මේක එච්චර ලොකු අපහසුවක් නැහැ මේ කර්ම බෙදේ යන. මේක අල්ලා ගන්න ලේසි. කයින් විතරක් වෙනව නම් කාය කර්මයි, වචනෙන් විතරක් වෙනව නම් වාග් කර්මයි, කාය වාග් දෙකින්ම වෙනව නම් කාය වාචා කම්මයි. පැහැදිලි ඇති. හරි. ඊළඟට තියෙන්නේ 16 වෙනි එක කුසලත්‍රික ભેදය. ඒතර මේ දෙක ටිකක් හොඳට සැලකිල්ලෙන් අහගෙන ඉන්න කොහොමද මේක වෙන්නේ කියලා. ඒතර මේ කුසලත්‍රික ભેදය අනුව සියලු ආපatti කොටස් තුනකට බෙදෙනවා. කොහොමද? අකුසලයෙන්ම පත්වෙන ආපatti, අකුසල් හිතකින්ම පත්වෙන ආපatti. දෙවෙනි කාණ්ඩය තමයි කුසල අව්‍යාකෘත හිතකින් පත්වෙන ආපatti. කුසල් හෝ අව්‍යාකෘත හිතකින් පත්වෙන ආපatti. ඒ කියන්නේ කුසල් හෝ ක්‍රියාසිතකින්. කුසල් හිතකින් විතරක් පත්වෙන ආපatti නෑ. ඒකයි හේතුව ඈ. කුසල අව්‍යාකෘත වශයෙන් පත්වෙන ආපatti. ඒ වගේම කුසල් අකුසල් අව්‍යාකෘත කියන කොයිකකින් හරි පත්වෙන්න පුළුවන් ආපatti. පැහැදිලිනේ. ඒතකොට අකුසලයෙන්ම විතරක් පත්වෙන ආපattiයකට උදාහරණයක් කියමු බලන්න. අකුසල් හිතකින් විතරයි වෙන්න පුළුවන්. පළවෙනි පරාජික. පළවෙනි පරාජිකා නේ කුසල් හිතින් වෙන්නත් බැ. ඔව් පරාජිකා හතරම එහෙමයි ඈ. සංඝාදිසේස පළවෙනි එක දෙවෙනි ඒ මුල් හතර ඒ වගේ ඒවා අකුසලයකින්මයි වෙන්නේ. ඒතොර කුසල් අව්‍යාකෘත වශයෙන් පත් වෙන ආපatti. නෑ ඒ කුටිකාරේවා අකුසලේනොත් වෙන්න පුළුවන්. බෑ ඒකත් තුනින්ම වෙන්න පුළුවන්. කුසල් අකුසල් අව්‍යාකෘත තුනින්ම වෙන්න පුළුවන්. ඔව් සංචරිතයත් එහෙමයි. ධම්මදේශන ශික්ෂාපදේ ධම්මදේශන ශික්ෂාපදේ වෙන්න පුළුවන්. ඒ වගේම භූතාරෝචනයත් එහෙමයි ඈ. ධම්මදේශනේ කරන්නේ ධර්මයක්නේ. ධර්මදේශන ශික්ෂා ධර්මදේශනයක්නේ කරන්නේ.
අකුසලෙන් කරන්නේ
නෑ. ඔව් අකුස ධම්මදේශන කියද්දී එතන ඔපු ඒ පූර්ව භාගයේදී හෝ අපර භාගයේදී ඇති වෙන්න පුළුවන් අකුසල් දී. ධර්මය කියන අවස්ථාවේදී කුසලයක් නේ. ඈ ඈ එහෙම එහෙම ඒක එක අවස්ථාවක් විතරනේ. ඒ කියන්නේ එක අවස්ථාවක් විතරනේ. එහෙම දැන් ඒක අකුසලෙන් වෙන්නත් පුළුවන්. නෑ එහෙම නෙවෙයි. දැන කඩද්දිද? ඔය ඒකෙදි තින් කුසල් අකුසල් මිශ්‍ර වෙන්න පුළුවන්. මිශ්‍රයි. නෑ ධර්මයේ දේශනා කරද්දි තින් අකුසලයක් කියන්න බෑ. ධර්මයේ දේශනා කරනවා නම් අකුසලයක් නෙවෙයි. ඒක අපි හිතමුකෝ දැන් මේ කරන අවස්ථාවේදී අපි අකුසල් හිතත් ඊට කලින් යෙදෙන්න පුළුවන්. දැන් බොහොම වේගෙන් හිත වෙනස් වෙනවානේ. එතනකදී පූර්ව භාග ආදීයේදී වෙන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ මේ කටයුත්ත දැන් ධර්මය දේශනා කරන අවස්ථාවේදී ධර්මය කියනවායි කියන අවස්ථාවේ හිත කුසත්. ඒකට නමුත් ඊට පූර්ව භාග අපර භාග අවස්ථාවවලදී අකුසලෙන් දැන් හොඳම උදාහරණයක් මේක. භූතාරෝචන ශික්ෂාපදී. එතනකදී අකුසල් හිතින් කැඩෙන්නේ තමන් ඉතින් ලාභ සත්කාර දැන් බලාපොරොත්තුෙන් කීමක් නොවන නිසා. පටවි කණන එක තුනෙම වෙන්න පුළුවන්. පටවි කණන එක භූතගාම ඒවා රකුසල් හිතිනොත් වෙන්න පුළුවන්නේ. කුසල් හිත කියනොත් වෙන්න පුළුවන්. අපි බලන්න ඕනේ මේ තැනකද රහතන් වහන්සේ කෙනෙකුටත් මේ දේ වෙන්න පුළුවන්ද කියන එකයි. පැහැදිලි නේද? එහෙම වෙන්න පුළුවන් නම් අන්න ඒ තැනක අව්‍යාකෘත හිත කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම ගත්තම හරි. රහතන් වහන්සේ කෙනෙක් අතින් යම් සිල්පදයක් කැඩෙන්න පුළුවන් නම් ඒක ඒතකොට අව්‍යාකෘත හිතකින් කැඩෙන්න පුළුවන් සිල්පදයක්. ඒකෙවි නෑ එහෙම කියන්නේ වෙන්න පුළුවන් ඒකෙන් විතරක් නම් වෙන්න පුළුවන්. දැන් අකුසලීනොත් වෙන්න පුළුවන් නම් ප්‍රඥාම්පිවද කියන්න බෑ. දැන් මල් කැඩීම ඒ කියන්නේ ලෝකවද්ද නෙවෙයිද කියලා නේ? ලෝකවද්ද එකක් අව්‍යාකෘත රහතන් වහන්සේ කෙනෙකුට වගේ වෙන්න පුළුවන්ද කියලාද? ප්‍රඥාම්පිවද ඒවා විතරයි. දැන දැන කෙරෙන්නේ ප්‍රඥාම්පිවද ඒවා විතරයි. ලෝකවද්ද එකක් වෙන්නේ නැහෙනේ. වෙන්නේ නැනේ අපසල් හිතේ.
වස්තුජානනේ
ශික්ෂාජානනේ ඒ දෙක බෙදෙන්න පුළුවන්. එහෙමවත් ලෝකවද්ද ශික්ෂාපදයක් කැඩෙන්නේ
නැහැ. නෑ මම ප්‍රඥාප්තිවද්ද
පුළුවන්. ඒ ප්‍රඥාප්තිවද්ද ශික්ෂාපද කැඩෙන්න පුළුවන්. වස්තුජානනේ සචිත්තක වෙන්න පුළුවන්. හැබැයි ආපත්‍යජානනේ සචිත්තක වෙන්නේ නැහැ. ඔව්. මොකද දැන දැන ආපත්‍යක් කඩ කරන්නේ නැහැ ආර්යයන් වහන්සේ කෙනෙක්. හැබැයි වස්තුව දැන දැන වෙන්න පුළුවන්. එහෙමමනේ කොහොමද ඉතියා ආපත්‍ය වෙන්නේ තැනක? ඔව්. මේ මිසක අර විදිය දෙයක් වෙන්නේ නැහැ. ලෝකවද්ද එකක් නම් කැඩෙන්නේ නැහැ. ලෝකවද්ද සිල්පද කැඩෙන්නේ. කුසල් හිතින්ම පුළුවන් වෙන්න පුළුවන්. කුසල් හිතින් විතරක් නෙවෙයි වෙන්න පුළුවන්. ඒකයි ගත. දැන් අකුසල් හිතිනොත් වෙන්න පුළුවන් නිසා තමයි තුන්වෙනි කාණ්ඩෙට වැටුනේ.
ඒකාන්තව.
මේක ඒකාන්ත. දැන් මේ දෙක කියන්නේ ඒකාන්තව. මේක ඒකාන්ත අකුසල්. දෙවෙනි එක ඒකාන්ත කුසල් හෝ අව්‍යාකෘත. අකුසලයෙන් වෙන්නම බැරි ඒවා. පැහැදිලිද? ඒත් මේක කුසලයෙන් හෝ අව්‍යාකෘතයෙන් වෙන්නම බැරි ඒවා. අකුසලයෙන්මයි වෙන්නේ පළවෙනි කාණ්ඩේ. ඒත් අවසාන එක කෝකෙන් හරි වෙන්න
පුළුවන්.
ඒක බලන්න ඕන ආයස්ම දැන් ඔය අපි කියන්නේ අර ලොකු පරම්පරා කතාවක් නේ. ඒක හිතක පැවැත්ම බොහොම පොඩි අවස්ථාවක් නේ. ඒතකොට එහෙම වුණොත් දැන් ඒකනේ කට්ටිය අර කියන්නේ කුසල් හිතින් සත්තු මරනවා. සතුටු වෙවි සත්තු මරනවායි කියන ඒක ව්‍යවහාර කතාවක් නේ. අතකට සතෙක්ව සතුටු වෙවි කියන්නේ සෝමනස්ස හිතකින් සතෙක් මරන්න බෑ. ද්වේෂ හිතක්ම තමයි. ඊට පූර්ව භාග අපර භාගේ වල්ලලා තමයි අර කියන්නේ. හරියටි නේද ඒ ටික? එමේට ඒ ටික අපහුව බෙදලා වෙන් කරගන්න. ඊට පස්සේ ගැටලු ආවොත් අපි තව ටිකක් ඉස්සරහට කතා කරමු. එතකොට ඊළඟට තියෙන්නේ වේදනා ත්‍රිකය. එතකොට මේ තැනක ඊට පස්සේ අට කතාවේ තව කාරණාවක් කියව මතක ඇති. මේ කුසල් ශික්ෂාපදයක් පත් වෙන්න පුළුවන් මොන මොන හිත් වලින්ද? එතකොට ආපත්‍ය ඇති කරන හිත් මොනවද කියන එක විස්තර කළා. තොර ධාන හිත් වලින් ආපත්‍ති වෙන්න පුළුවන්ද? ධාන හිත් මොකේද කිව්වේ? ඒ අවිඥා හිතනේ කිව්වේ. ධාන හිත නෙවෙයි අවිඥා හිතේ කිව්වේ. ධාන හිත් කියන්නේ මෙතන නෙවෙයි. නෑ කරන්න බෑනේ. හේතුව තමයි ධාන හිතින් නෑ පිරිනවනේ. දැන් ධානය හිත කියලා කියන්නේ ධානයට සංවැදිලා ඉන්න මොහොතනේ. ඒ හිතින් කටයුත්තක් කරන්න බෑ. ඒ හිතින් ඒ අරමුණ ගැනි අරමුණ හැර වෙන කටයුත්තක් කරන්න බැරි නිසා. පැහැදිලි නේද? දැන් ධානයට සමවැදිලා මල් කඩන්න පුළුවන්. දැන් එතකොට එහෙම වුණොත් මේ මල් කඩන හිත වෙන එකක් ධානය හිත අනිකක්. ඒක නිසා තමයි ධානය හිත ගන්නේ නැත්තේ. එතකොට මේ කියන්නේ කාමාවචර හිත් සහ අභිඥා හිත්. ඒ වගේන් ක්‍රියා කරන්න පුළුවන් නේ අභිඥා හිත් වලින් පුළුවන්. එතකොට ඒ නිසා ඊට මෙහා තියෙන හිත් තමයි මේ කිව්වේ කාමාවචර කුසල් 8යි. මොනවද මතක ඇති? කාමාවචර කුසල් 8ක් තියෙනවානේ. කාමාවචර කුසල් හිත් 8යි. මහා කුසල් කියලා කියන්නේ මහා කුසල් 8යි. ඊට පස්සේ අකුසල් හිත් 12යි. එතකොට කීයද? 20යි. ඊට පස්සේ කාමාවචර ක්‍රියා සිත් 10යි. කියමු බලන්න අරි චිත්තයස්ම. මොනවද කාමාවචර ක්‍රියා 10යි මෙතන? මෙතන කියන්නේ මනෝද්වාරා වජ්ජනයයි හසිතුප්පාදයයි ඈ. පංචද්වාරා වජ්ජනේ නෙමෙයි. ඒ මොකද අභිඥා ආදීයේදී ඒතර පංචද්වාරා වජ්ජනේ නෙමෙයි වැඩ කරන්නේ. දැන් මනෝද්වාරා වජ්ජන ආදී ඈ. හසිතුප්පාදය. ඔයක මන් තව පොඩ්ඩක් බලලා කියන්න. ඈ. ඔව්. දැන් රහතන් වහන්සේලාට ඇවත් වෙන්න පුළුවන්. දියනිත්‍ය හිතලිනුත් එහෙම නැති වෙන්න බෑනේ. ඒක තව පොඩ්ඩක් මම බලලා කියන්නම්. හරි. හරි ඊට පස්සේ මේකේ වේදනා ભેදය. වේදනාත්‍රික වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. දුක්ඛ වේදනා එතෙන් මාපත්ති වෙන්න පුළුවන් දුක් වේදනාවෙන් විතරක්. ඒ කියන්නේ වෙන වේදනා වලින් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම දුක් වේදනා සහිත හිතකින් විතරයි වෙන්නේ. ඒ වගේම තවත් ආපත්ති වලටපත් වෙන්න පුළුවන් සුඛ උපේක්ඛා වේදනා වලින් යුක්තව. තව එවත් කාණ්ඩයක් තියෙනවා. ඒවටපත් වෙන්නේ ඔය වේදනා තුනෙන් කොයිකින් හරි. සුඛ වෙන්න පුළුවන්, දුක්ඛ වෙන්න පුළුවන්, උපේක්ඛා වෙන්න පුළුවන්. එතකොට දැන් මේකෙදී වෙන් කරගන්න ඕන ඒකාන්ත සුඛ වේදනා යෙදෙන හිත් මොනවද? එතකොට දේශ හිතින්ම වෙන ආපatti තමයි දුක්ඛ වේදනං කියලා කියන්නේ. එතකොට ඒකට ඒක වේදනා කියලා කියනවා. ඇයි එයා තනියම නියදෙන්නේ? යම් තැනක ශික්ෂාපදයක ඒක වේදනයි කියලා කිව්වොත් මේ කියන්නේ දුක්ඛ වේදනාව. දැන් එයා විතරයි තනියෙන් යෙදෙන්නේ. දැන් හැමතැනදීම සුඛ උපේක්ඛා දෙන්න එකටමයි යන්නේ ශික්ෂාපදවලදී. මොකද සුඛ වේදනාව උපේක්ඛා වේදනා කියලා මේ කියන්නේ එක්කෝ ලෝභ හිතක්, එහෙම නැත්නම් කුසල් හිතක්, එහෙම නැත්නම් අව්‍යාකෘත හිතක්, ක්‍රියාසිතක්. එතකොට ඒ තැනකදී ඒ සිත් තුනම, ඒ වර්ග තුනම අනිවාර්යෙන්ම සුඛ උපේක්ඛා දෙකෙන්ම යුක්තයි. දැන් ලෝභ හිත අටගත්තම සෝමනස්ස වෙන්න පුළුවන්, උපේක්ෂා වෙන්න පුළුවන්. පැහැදිලිනේ? ලෝභ හිතකින් කැඩෙනවා නම් සිල්පදයක්, සෝමනස්සවත් වෙන්න පුළුවන්, උපේක්ෂාවත් වෙන්න පුළුවන්. ඒ වගේම කුසල් හිතකින් කැඩෙනවා නම් කුසල් හිත් 8යි. ප්‍රධාන වශයෙන් ඒ කුසල් ටික ඔක්කොම එකක් විදියට ගත්තොත් ඒකේ සෝමනස් වේවත් තියෙනවා, උපේක්ෂා වේවත් තියෙනවා. හැබැයි දෝමනස් වේවා තියෙනවද? කුසල් හිත්. දෝමනස් කුසල් හිත් එහෙම නැහැ. එතකොට උපේක්ෂා ඈ
අකුසල වේනේ කියනවාම දුක උපේක්ෂා කියනවාම දුක
කුසල උපේක්ෂා. සුඛ උපේක්ෂා කියන වේදනාවෙන් යුක්ත ආපත්‍ති අපහු බලන්න ඕන මේක කුසල්ද අකුසල්. කුසල් වෙන්නත් පුළුවන්, අකුසල් වෙන්නත් පුළුවන්, අව්‍යාකෘත වෙන්නත් පුළුවන්. එතකොට ඒක බෙදා ගන්න ඕන උඩ කොටසින්. පැහැදිලි නේ? මෙතනින් ඊට පස්සේ බෙදාගත්ත හැකි මේක කොහොමද කියලා. මෙතනින් පැහැදිලි නේ? දැන් අපි හිතමුකෝ මෙතන කුසලත්‍රික වශයෙන් යමක් ඇවිල්ලා තියෙනවා අකුසලයි කියලා. ඊට පස්සේ මෙතනදී කියනවා ද්විවේදනයි කියලා. එතකොට ඒකෙන් තේරුම් ගන්න ඕන මේක අකුසල් හිතක්. හැබැයි සුඛ උපේක්ඛා තියෙන හැමනම් ලෝභ හිතක් මේක. පැහැදිලිද? උඩ එකේ කියනවා අකුසල චිත්තං කියලා, යට එකේ කියනවා ඒක වේදනං කියලා. එහෙමනම් තේරුම් ගන්න ඕන මේක ද්වේෂ හිතකින්මයි වෙන්නේ කියලා. පැහැදිලිද? එතකොට උඩ එකේ කුසල් කියලා ඇවිල්ලා හැබැයි යට එකේ ඒක වේදනං ඉන්නෙම නැහැ. මොකද කුසල් උඩ එක කියන්නේ කුසල් අව්‍යාකෘත කියලා හරි කුසල් අව්‍යාකෘත කියලා උඩින් ආවොත් ඉතින් යට එක අනිවාර්යයෙන්ම සුඛ උපේක්ඛාම වෙන්න ඕන. මේකමයි. එයි කුසල් සහ ක්‍රියා තියෙන්නේ සුඛ උපේක්ඛාමිසක දුක්ඛ වේදනාවක් ඉන්නේ නැහැ. කියන්නේ දෝමනස්ස වේදනාවක් අව්‍යාකෘත හිතක හෝ කුසල් හිතක ඉන්නේ නැති නිසා. පැහැදිලිනේ? උඩේකේ ආවොත් එහෙම අපි හිතමුකෝ මේ අවසානයේක කුසල අකුසල අව්‍යාකෘත සිතකින්පත් වෙන්න පුළුවන් කියලා. ඒතර මේකෙත් සුඛ දුක්ඛ උපේක්ඛා කියලා වෙන්න පුළුවන්. ඕන එකක් වෙන්න පුළුවන්. හැබැයි සමහර විටක මේකක් වෙන්නත් පුළුවන්. මේ දෙකෙන් එකක් වෙන්න පුළුවන්. හේතුව අපි හිතමුකෝ දැන් මේක කුසල අකුසල අව්‍යාකෘත හිතකින් වෙන්න පුළුවන්. ඒ වෙද්දි හැබැයි වෙන්නේ ලෝභ හිතකින්ම විතරයි නම්, ද්වේෂ හිතකින් වෙන්නේ නැති එකක් නම්, ඒ තැනකදී මේ දෙක එන්න පුළුවන්. එහෙම එකක් යෙදෙනවද කියලා නම් මට මතකයක් නැහැ. හැබැයි මෙන්න මේකත් යෙදෙන්න පුළුවන්. ඇයි අපි හිතමුකෝ ද්වේෂ හිත කියනොත් යෙදෙන කැඩෙන සිල්පදයක් නම් ඒක. ද්වේෂ හිත කියනොත් කැඩෙනවා, කුසල් හිතිනුත් කැඩෙනවා, ක්‍රියාසිත කිනුත් කැඩෙනවා. මල් කඩන එකක් ගමුකෝ. ඒක එතකොට වේදනාව වෙන්නේ සුඛ දුක්ඛ උපේක්ඛා. ඒ නිසාම තී වේදනං කියලත් ඒකට කියනවා. ඇයි ඒ තුනම යෙදෙන නිසා. එතකොට සුඛ දුක්ඛ උපේක්ඛා කියන තුනම යෙදෙනවයි කියන එකේ අර්ථය මේකේ දුක්ඛ වේදනාව තියනවා කියන්නේ ද්වේෂ හිතකිනුත් කැඩෙනවා. එහෙමනම් මේක අකුසලේනුත් කැඩෙන එකක්. ඒත් එක්කම සුඛ උපේක්ඛා තියෙන නිසා ලෝභයනුත් කැඩෙන්න පුළුවන්, කුසලේනුත් ඇතැම් විට කැඩෙන්න පුළුවන්. ඊට පස්සේ මේක කුසල් අකුසල් වලින් කෝකටද යන්නේ කියන එක බලන්න උඩ එකට යන්න ඕන. මෙතෙන්ද ගිහින් බලන්න ඕන. මේ කුසලත්‍රිකේට ගිහින් බලන්න ඕන. එතකොට මේ ටික හොඳට අපි බලාගත්තොත් අපිට කියන්න පුළුවන් මේක මේ වර්ගයට අයිති සිල්පදයක්, මෙහිමයි මේකේ යෙදීම වෙන්නේ කියලා. ඒ නිසා ඊළඟ දවසේ හොඳට ඔය ඒ හිත් ටික ගැන නේද, කාමාවචර සිත් ටික ගැන හොඳට බලලා තිබ්බොත් මේ ටික ලේසියෙන් අල්ලා ගන්න පුළුවන් මේ කියපු කතාව. මොකක් හෝ ගැටලුවක් තියෙනා ඉක්මනට හමු බලන්න මේ ටික. ඔව් ඒක අපි බලලා කියන්නම් කිව්වනේ නේද? ඊළඟ දවසේ බලලා කියන්නම් ඒක හරියට. ඒක වෙලේ ක්‍රියාසිතින් ඒක වෙනවා. ඒක ක්‍රියාව සිද්ධ වෙනවාද කියන එක. ඒක පංචද්වාරඥේ වෙන්නත් පුළුවන් එකයි. මම සටහන දාලා තියෙන්නේ අර විදියට. පොඩ්ඩ බලන්න. කක්කෝ ගැටලුවක් තියෙද තව? තේජානන්ද පැහැදිලි. හොඳටම. නෑ එහෙම එකක් නෙවෙයි කිව්වේ ඈ. මේ ධාන හිතින් ඒ සිත යෙදිලා එවතක් වෙන්න බෑ මිසක ධාන හිතේ ඉද්දි එවත් වෙන්න පුළුවන්. ඒ නිසංගිහිම වෙනම ඈ. ඔය එකයි අපිට දැන් ඔය හිතෙන්නේ සමහර ඒවා දැන් අපි ඔය කුසලයක් හරි අකුසලයක් හරි කියලා කියන්නේ හිත් පරම්පරාවක් අරගෙන ඒකයි ඔය තියෙන පැටලිල්ල. ඒ නිසා දැන් කට්ටි කෙනෙක් කියන්න පුළුවන් මං බොහොම සතුටු හිතින්මයි සත්තු මෙරුවේ. පැහැදිලිද? ඒ වුණාට ඒක සෝමනස්ස හිතකින් නෙවෙයි ඒක වෙන්නේ. Tamante ඒක තේරෙන්නේ නැතිකම. ඒක ඉතින් පැහැදිලිව කියනවා මේක ඒ අකුසලයේ සිද්ධ වෙන මොහොතේ ද්වේෂ හිතක් පහළ වෙන්නේ. ඒකයි කතාව. ඔව් ඒ තැන්වල ඉතින් කුසල්. එහෙම තමයි. ඉතින් ඒ තැන කර අපේ හිතේ වහා පෙරලෙන බව අපිට වැටහෙන්නේ නැතිකමනේ. ඔව්. දුවනවා නේද? අපි කියනවා වන්දනාවක් කළයි කියලා. ඒ වුණාට ඉතින් මේ මුළු කාලෙම කුසල් හිත්ම දුවලා නෙමෙයි. ඔව් ඔව්. ඇවතටපත් වීමේ අංගයක් වුණ හිතයි බලන්නේ. වැදිරේ නේද? ඇවතටපත් වීමේදී අංගයක් වුණ හිත ගැනයි කියන්නේ. ඔය කමන්නේ. සත්‍යයන් අපි මේ සිල්පද වලට ආවම ඒවා බලමු. ඒවා ඇවත් වෙන්නේ නැහැ ඉතින් වල. ඔව් වෙන්නේ. හරි එහෙමනම් කොටස් බෙදන්න දෙන්න. මම හිතන්නේ ගොඩක් බෙදන්න වෙන්නේ නැති වෙයි කලින් බෙදපු ඒවා තියෙනවා. මුල් කොටසෙත්. ඔව්. මේකෙත් පිටුවයිනේ කියවුනේ. ඉස්සරහට එච්චර අවශ්‍ය වෙන්නේ නැති වෙයි. අවශ්‍ය වෙන්නේ. තව මේ කියපු එකේ ගැටළු හැම තැන් තිබේ තියුණා නම් ඉක්මනට අපි මතක් කරන්නකෝ අපිට මේ තව ටිකක් එතකොට පැහැදිලි කිරීමක් ඊළඟ දවසේ හරි කරන්න. හරි චිත්තාසම පොඩ්ඩක් ලියා ගන්න අර කියන්නේ මේ අර ක්‍රියාසිද්ධාය කතාව එක පොඩ්ඩක් පටහන් ගන්න. ගන්නේ නේද? කොහමද යෙදෙන්නේ කියලා?
කොහමද
ලියුම් ගන්න එකත් ඔවි හිනා වෙලා පිළිගන්නේ? වෙන හදිතුපාදී කියන්නේ නැහැ. හදිතුපාදී ඇති වෙන නිශ්චිත තැන් ගැන කියන. ඒ තැනක කියන්නේ දැන් අර ක්‍රියාසිතකින් තමයි සමහර දේ කියන්නේ. මහා ක්‍රියාවලිය.
ඒවත් දෙතෙන්න
පුළුවන්. ඒවත් පුළුවන්. කියන සෝමනත් හිත් 13ක් තියෙනවා. ඒක තමයි දැන් අපි කතා වුණේ අපි තව පොඩ්ඩක් ඒක බලලම විස්තරේ නේ.